උදේ හැම දිනටම තිරුවන් සරණයි. අපි තථාගතයන් වහන්සේට, තථාගතයන් වහන්සේ නිසා බිහි වුණා වූ ධර්ම රත්නයටත්, ඒ වුණ ධර්ම රත්නය නිසා බිහි වුණා වූ ආර්ය පුද්ගල මහා සංඝ රත්නයට නමස්කාර කරන නමස්කාරය වේවා. අද අපි භාවනාවට තෝරගත්තේ පෝතලිය සූත්‍රය. එතකොට මේ සූත්‍ර දේශනාව ඕගොල්ලන්ගේ පොතේ තියෙනවා. මේ ඩයග්‍රෑම් එක ඕගොල්ලන්ගේ print outs වල තියෙනවා. මානසී මෙසේ අසන ලදී. එක්කලක භාගතුන් වහන්සේ අංගුත්තරාපණ ජනපදයේ අංගුත්තරාපණ ධනංවැස්සන්ගේ ආපනණ නියංගමේ වැඩවාසය කළා. එකල්ලි භාගතුන් වහන්සේ පෙරරු වේලේ හැඳිබරෝ පාසිවරුගෙන ආපනණ නියංගමට පිළිමිණස වැඩිය. ආපනණ නියංගමේ පිළිමිණස හැසිර බතින් පසු කාලයේ පිණ්ඩපාතයෙන් වැළකුණේ එක්තරා වනලැහැමක් යම් තැනැකිද එතැන්ට දිවාවීරණය පිණිස වැඩිය. ඒ වනලහැබට ඇතුළ එක්තරා ගසක් මුල දිවාවීරණය සඳහා වැඩවුම්. පෝතලිය නම් ගෘහපති දෙමේද සම්පූර්ණ හැඳින් පෙරවීෙන් ඇත්තේ උඩේෙන් ආ පාවාංගවලින් යුක්තෝ පාගමනින් සක්මන් කරන්නේ. ඒ වනලහැබ යම් තැනැක්කෙද එතැනට ගියේ. ඒ වනලහැබට ඇතුළු භාගතුන් වහන්සේ යම් තැනකද එතැන්ට පැමිණේ. පැමිණ භාගතුන් වහන්සේ සමග සතුටු වූයේ. සතුටු විය යුතු සේ කටයුතු කතා කොට නිමවා එක් පැත්තක සිටියේ. එක් පැත්තක සිටියාව පෝතලිය ගෘහපතියාට භාගතුන් වහන්සේ ගෘහපති ආසනයක් තාහ ඉඳින් කැමැත්තේ නම් ඉඳගනුවයි කීය. මෙසේ කී කල්ලි පෝතලිය ගෘහපති දෙම මට ශ්‍රවණ ගෞතම ගෘහපතිවාදයෙන් කතා කරයි කියා කියපුනේ නොසතුටු සිටත්තේ නිශ්ශබ්ද වූයේ. දෙවෙනි පාටත් තථාගතයන් වහන්සේ කිව්ව ආසන තියෙන වාඩි වෙන්නේ කියලා. මෙයාට තරහ ගියා. තුන්වෙනි පාටත් කිව්වහම තරහ ගිහිල්ලා කියනවා භාග්‍යවත් ගෞතම වහන්සේ ඔබ වහන්සේ මට ගෘහපතිවාදයෙන් කතා කරේ යන යමක් වේද? මේ කාරණේ නසුදුසය, මේ කාරණේ නොගලපේ කියලා. ගෘහපතිය ඔබගේ ආකාරයේද සටහනක ලකුණුද ගෘහපතියකම. භාග්‍යවත් ගෞතම වහන්සේ එසේ වූද මානස සීල කර්මාන්තයෝ අත්හරින ලද්දාහෝ සීල ඕහාරයෝ සිඳදමන ලද්දාහේ කියලා කියනවා. පාලි භාෂාවෙන් පෙන්නන සබ්බේ කම්මන්තා සබ්බේ වෝහාරා කියලා. වෝහාර කියවම වචී සංකාරණේ. තථාගතයන් වහන්සේ ආන රූපති කෙසේ නම් තාවින් සීළු කර්මාන්තයෝ අත්හන් ලද්දාවුද සීළු වෝහාරයෝ සිල් ලබන ලද්දාවුද? භාගවත් ගෞතම වහන්සේ මේ මගේ ධනයක් දාන්නයක් රෙදී රාත්‍රියක් පත්‍රන් ආදියක් වෙද්ද ඒ සියල්ල පුත්‍රයන්ට දායාද කොට පාවා දෙන ලදි. එහෙම මෙසේ කරවයි ආවාද නොකරන්නේ. මෙසේ නොකරවයි නැවත නොකියන්නේ. කෑම ඇඳීම ලැබීම පමණක් ඇත්තේ වාසය කර. භාග්‍යවත් ගෞතම වහන්සේ මෙසේ වනායි මා විසින් සීල කර්මාන්තයෝ අත්හැරීම කර ලද්දා. සීල ඕහාරයෝ සිල් ලබන ලද්දා. එතකොට දැන් මේ තාත්තා කෙනෙක් මේ තමන්ගේ බිස්නස් එක බාර දීලා කියනවනේ මෙන්න මේ විදිහට කරන්නයි කියලා නේ. එතකොට මේ පුද්ගලයා එහෙම කියන්නේ නැහැ. දැන් එයාගේ ඇඳුම් පැළඳුම් ටිකයි ආහාර ටික විතරයි එයා සපයාගෙන ඉන්නේ. ඉතින් එයා හිතුවා මේ සම්පූර්ණයෙන් ඕහාර සමුච්ඡේදයේ සිද්ධ වුණා කියලා. රෝගති නුඹ කියන ඕහාර සෙදීම එක ආකාරයක්, ආරවිණී එක තව ආකාරයක් කියලා තථාගතයන් වහන්සේ පවසනවා. ස්වාමිනී කෙසේ නම් ආරවිණී ඕහාර සමුච්ඡේදයේ වේද? ස්වාමිනී භාගතුන් වහන්සේ ඒ ඕහාර සමුච්ඡේදයේ මට දේශනා කරත්වා කියලා ඉල්ලා සිටියා. රෝගතේ එසේ නම් අසව යහපත් කොට මෙනෙහි කරව කියන්නේ මේ කියලා වදාළා. ස්වාමිනී එසේ කියලා පෝතලිය ගෘහපති දෙම භාගතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාගතුන් වහන්සේ මේක ප්‍රකාශ කළා. රෝගතේ මේ ධර්ම අටක් ආරවිණී ඕහාර සිදීම පිණිස පවතී. කවර අටක් දෙයක් සතුන් නොමැරීම නිසා සතුන් මැරීම දුර්ගට යුතුයි. පාලි භාෂාවෙන් පෙන්වන අපානාතිපාතන් නිසා පානාතිපාතෝ පහතම්බං. ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා for the purpose of not destroying life, destruction done to life should be given now කියලා. purpose එකක් තියෙනවා. යම්ක එකක් සඳහා තමයි මේක කරන්නේ. ඉතින් මේක කියවහම මට නම් වැටුණා මෙතන මේ කියලා තියෙන ගමේ පන්සලේ ආමුදුරු අපිට කියනවලු පානාතිපාතය කරන්න එපා කියලා. ඒ අර්ථයෙන් නෙමෙයි කියන්නේ. මේ සූත්‍රයෙන් පෙන්නනවා ඕගොල්ලෝ මේක කරන්නේ මොකටද? මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන්න ඕන නිසායි අපි මේ වානාතිපාතය අතහරින්නේ. ආපහු පෙන්නන දුන්දේ ගැනීම නිසා නොදුන්දේ ගැනීම දුරුකොට යුතුය. දින්නම් දානා නිසාය අදින්නා දානා පහතම්. එතකොට මේ පානාතිපාතයයි අදත්තා දානයයි අපි මේ ඩයග්‍රෑම් එකේ ලකුණු කරලා තියෙනවා. ඔයගලන්ට පේනවා මේක වාහනයක් කියලා අපි ඉගෙන ගත්තා. දැන් ඒ වාහනට තව රෝද දෙකක් ඇවිල්ලා. පානාතිපාතයයි අදත්තා දානයයි. ඉතින් මගේ සිරිතක් තිබුණා ඔය රාත්‍රී කාලේ තථාගතයන් වහන්සේට මල් පැන් පූජා කරනවා, ගිලම්පස පූජා කරනවා. මමත් ඒකක් හදාගෙන ගිහිල්ලා බීල භාවනා කරනවා. ඉතින් දවසක් කොහොම පූජා කරපු වෙලාවේ සාම්පති මහා බ්‍රහ්ම රහතන් වහන්සේ වැඩ හිටියා. රහතන් වහන්සේ කිව්වා දරුවෝ ඔබේ අතින් අදත්තා දානෙ සිද්ධ වෙනවා කියලා. ඉතින් මාව ගිහිල්ලා ඉඳ උනා අර භාවනා කරන පුටුවේ. ඉඳ වෙලා මම කල්පනා කළා අද දවසේ මම හොරකමක් කළා. මුළු දවසම මෙනෙහි කළ බැලුව කරාව හොරකමක් නැහැ. ඊළඟට ඊළඟ ඒටි ඉස්සෙල්ල දවසම මෙනෙහි කළ බැලුව එදාටත් නැහැ. මුළු සතියම මෙනෙහි කළ බැලුව කරාව හොරකමක් නැහැ. ඒ පරම රාතන් වහන්සේගෙන් ඇහුව කොහොමද මම හොරකම් කරන්නේ කියලා. රාතන් වහන්සේ කිව්වා ඒකක් හදාගෙන ඇවිල්ලා තියෙනවානේ. ඒක බොණ්ඩේ කියලා. ඒ පාර මම මේකේ උගුරු දෙකක් බීලා මං ආයෙත් ආන. ඒ පාර රාතන් වහන්සේ කිව්වා ඉවරටම බොණ්ඩ කියලා. විව්වට පස්සේ අහනවා දරුවා ඔබට ওই තේක කවුරු හරි දුන්නද නැත්නම් ඔබ මෙලිදී ගත්තද කියලා. ඉතින් මං කිව්වා මෙලිදී ගත්තා කියලා. අපි තේ වල මෙලිදී අරගෙන හදා ගන්න. මෙලිදී ගත්ත නම් දරුවා එතන අදත්තා දානේ තියනවා කියලා කිව්වා. මට නම් ඒක දීපු ගම වැටුණා. දැන් අපි උදාහරණයකින් බලමු. දැන් ඕගොල්ලෝ රජයේ රැකියාවක් කරනවා කියලා හිතන්න. වෙන තැනක කළත් ඔච්චර තමයි. ඒතර රජයේ රැකියාවක් කරනවා නම් ඕගලන්ට මේ පඩි ගෙවන්න රජයට මුදල් කොයිද? බදු වලින් නේද? එතකොට මෙතන කවුරුවත් ඉන්නවද? අනේ රජතුමනි ගන්න, අනේ අගමැතිතුමනි ගන්න කියලා කැමැත්තෙන් දෙන කෙනෙක් ඉන්නවද? නෑ නේද? එතකොට අර නීතියක් පැනෙව්වා, දුන්නේ නැත්නම් අල්ලා හිරේ දානවා කිව්වා. ඒකට බයට තමයි ඒ පුද්ගලයන් දෙන්නේ. ඒක එහෙනම් නොදීපු දෙයක්. ඒක අදත්තා දානි. එතකොට ඒකට අපි හවුල්කාරයෙක් වෙනවා නම් අපිටත් තියෙන්නේ ඒ අදත්තා දානිය තමයි. ඉතින් ඕගොල්ලෝ ඒකට හොඳ කතාවක් කියනවා නේද? ඕගොල්ලෝ කියනවා නේද අනේ ඒ වුණාට ඒකේ පඩියට සෑහෙන්න වැඩ කළානේ මම මේක ගන්නෙ කියලා. ඒ කියන්නේ මොකද්ද? පෙලක් අය බාගෙට වැඩ කරලා ගන්නවා නේ. ඕගොල්ලෝ කියන්නේ ඕගොල්ලෝ ණය නැති කියලා. ණය නැති වෙන්න පුළුවන්. නමුත් අදත්තා දානිය කියන එක තියෙනවා. ඉතින් ඒ වගේ මම ඕගොල්ලන්ගෙන් ඇහුවොත් ඕගොල්ලෝ පානාතිපාතය කරනවාද කියලා ඕගොල්ලෝ නෑ කියලා කියනවා. මල්ලී ඩෝන දැවුත් ඔව් කියනවා. මල්ලී ඩෝන සත්තු මැරෙනවා නේ. එතකොට දැන් ඒකට හොඳ කතාවකුත් කියනවා නේද ඔයගොල්ලෝ. කාරණා පහක් සම්පූර්ණ වෙන්න ඕනේ නේද? එතකොට මෙතන මේ සතෙක් ඉන්නවයි කියලා දැනගන්න ඕනේ නේද කියලා ආදි වශයෙන්. මොකක්ද මේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ? ඒ තථාගතයන් වහන්සේ පෙන්වන්නේ මේ සංසාරේ යන මිනිස්සයාට කොයිතරම් දුරකට සිග්නිෆිකන්ට් විදිහට මේක කර්මය සිද්ධ වෙන්න ඕනේද? එයාට ඵල විපාක දෙයි. අපි අද කතා කරන්නේ මොකක්ද? අපි අද පානාතිපාතයේ අදත්තා දානි අතාරින්නේ හරියට මගේ යන්න ඕන නිසා. ගමේ පන්සලේ හාමුදුරුවෝ කියන ඉතින්. හරියට මගේ ගිහිල්ලා අපි ලබා ගන්නෙ මොකක්ද? මගඵල චිත්තයක්. ඒ මගඵල චිත්තේ කර්මයක් නෑ. එතකොට එහෙනම් මේ නිර්වාණය යන මිනිස්සයාගේ කර්ම නැති විශේෂයයි මේ සංසාරය යන මිනිස්සයාගේ කර්ම විශේෂයයි ගලපන්න යන්න එපා. ඒක හරියට නිකන් රේල් පීලි දෙකක් වගේ. එකක් යනවා නිර්වාණයට, එකක් යනවා සංසාරේ. ඒ දෙක එක්ක අහුවෙන්නේ නැහැ. අපි මේක අතහරින්නේ කවුරුවත් කියන හින්දා නෙමෙයි, හරියට මගේ යන්න ඕන නිසායි මේක කරන්නේ. එතකොට ඊළඟට වෙන්නනවා ඇත්ත කීම නිසා බොරු කීම දුරුකොට යුතුය. සත්‍යං වාචා නිසාය මුසාවාදා පහතබ්බ. අන්න මුසාවාදී තුන්වෙනි කාරණේ ලකුණු කරලා තියෙනවා. හතරවෙනි කාරණේට වෙන්නනවා කේලා නොකීම නිසා කේලම් කීම දුරුකොට යුතුය. අපිසුනං වාචා නිසාය පිසුනා වාචා පහතබ්බ. අන්න කේලම් කීම හතරවෙනි කාරණේ ලකුණු කරලා තියෙනවා. පස්වෙනි කාරණේට වෙන්නනවා බිජුවීමයි කියන ලද ලෝභේ නොකිරීම නිසා බිජුවීමයි කියන ලද ලෝභේ දුරුකොට යුතුය. අගින්දි ලෝභන් නිසාය ගිද්දි ලෝභෝ පහතප්ප. අන්න පස්වෙනි කාරණේ ගිද්දි ලෝභේ ලකුණු කරලා තිනවා ඩයග්‍රෑම් එකේ ඉස්සරහින්. හයවෙනි කාරණේට පෙන්වනවා නින්දා කිරීමෙන් නොගැටීම නිසා නින්දා කිරීමෙන් ගැටීම දුරුකොට යුතුය. අනිින්දාරෝසන් නිසාය නිින්දාරෝසෝ පහතබ්බ. අන්න හයවැනි කාරණේ වේදනාවයි පරාමාසකාය ග්‍රන්ථය අතර නිින්දාරෝසය කියන එක ලකුණු කරලා තියෙනවා. හත්වෙනි කාරයට පෙන්වන ක්‍රෝධු දැඩි වේස නොකිරීම නිසා ක්‍රෝධු දැඩි වේස දුරුකොට යුතුයි. අකෝධුපායාසන් නිසාය කෝධුපායාසෝ පහතබ්බ. අන්න හත්වෙනි කාරණේ ක්‍රෝධුපායාසයෙන් මේ දේශයට පොඩ්ඩක් පල්ලෙයන් ලකුණු කරලා තියෙනවා. අටවෙනි කාරණයට පෙන්වන අධිකමානී නොකිරීම නිසා අධිකමානී දුරුකොටුතයයි. අනතිමානන් නිසාය අතිමානෝ පහතබ්බා කියලා. ඉතින් අපි ඔකේ අතිමානේ ලකුණු කරලා නැහැ. හැබැයි අපි ලකුණු කරලා ඉවරයි කියලා කියන්න පුළුවන්. ඔය කිව්ව කාරණා හතම තමයි ඒ මානිය බවට පත් වෙන්නේ. දැන් බලන්න පානාතිපාතේ කරන එක්කෙනාට ඒ පානාතිපාතේ කරන නිසා මානියක් තියෙනවා. දැන් හිතන්න බලන්න ගම්පලාතක මිනිසුන් හරියට කලබල වෙලා බය වෙලා ඉන්නවා. අල්ලපු ගමෙන් චණ්ඩියෙක් ඇවිල්ලා ඒගොල්ලන් මරන්න එනවා කියලා. ගමේ ඉන්න චණ්ඩියා මොකද කියන්නේ? එයා මේ සරම කැහිපට ගාගෙන පිහියක් ඉනේ ගාගෙන එයා කියන්නේ මම ඔය කෙක්ටුවත් මම නම් බය නැහැ, ආව නම් මම මරාගෙන කපාගෙන කොටාගෙන ඉන්නවා කියලා. ඒතකොට පානාතිපාතේ කරන නිසා එයාට ඒක ගැන මානියක් තියෙනවා. ඒ වගේ තමයි අදත්තා දානී කරන එක්කෙනාට ඒක ගැන මානියක් තියෙනවා. මං දැක්කා ගම්පලාතක ඉරිදු දවසක මිනිස්සු තුන්දෙනෙක් පාරායිනේ කතා කර කර හිටියා. දෙන්නේ දිග හුස්මක් කියලා කිව්වා අපිට හෙට කොළඹට වැලට යන්න වෙනවා කියලා. අර තුන්වෙනි එක්කෙනා මේ දෙන්නගේ මූණ දිහා බලලා hina වුණා. hina වෙලා කිව්වා ඕගොල්ලෝ ගිහිල්ලා අරන් එන්නකො. අරගෙන ආව මම ඒකට විදින්නම් කියලා. මෙයා හොරා. එයා අර වගේ සුසුම් එලෙහෙලා ඉන්නේ නැහැ. වැලට යන්න වෙනවා කියලා. එයා හොරගම් කරගෙන තමයි ජීවත් වෙන්නේ. ඒ වගේම තමයි මුසාවාදී කරන එක්කෙනාට මුසාවාදී නිසා මානයක් තියෙනවා. මං දැක්ක ලංකාවේ යෝඩුවා දෙන්නම කියන්නේ බොරු. ගෙයක් නැහැ ගෙයක් තියෙනවා වගේ ඇඟ වෙන්න කතා කරනවා. වාහනයක් නැහැ වාහනයක් තියෙනවා වගේ ඇඟ වෙන්න කතා කරනවා. නෝනායි මහත්තයා වෙන් කළා ඇහුවත් එකම උත්තරේ තමයි එන්නේ. ඒතර ඒගොල්ලන්ට හිතනවා එහෙම තමයි ජීවත් වෙන්න ඕනේ කියලා. ඒතෝ ඒ කිව්ව කාරණා හතම තමයි ඒ මානිය බවටපත් වෙන්නේ. රෝමිතේ සංක්ෂේපයෙන් කියලාද විස්තර වශයෙන් විභාග නොකරන ලද මේ ධර්මාට ආරවෙණී ඕහාර සිදී පිණිස පවතී කියලා වදා. ස්වාමිනි භාගතුන් වහන්සේ විසින් යම් ධර්මාට සංක්ෂේපයෙන් කියන ලද්දා වූ විස්තර වශයෙන් විභාග නොකරන ලද්දා වූ ආරවෙණී ඕහාර සමුච්ඡේදයේ පිණිස පවතී ද ස්වාමිනි භාගතුන් වහන්සේ මේ ධර්මාට මට අනුකම්පා පිණිස විස්තර වශයෙන් විභාග කෙරෙත්වා කියලා ඉල්ලා සිටියා. රූප දේසේ විනාසව යහපත්කත මෙනෙහි කරව කියන්නේ මේ කියලා වදා. ස්වාමිනී එසේ කියලා පෝතලිය ගෘහපති දෙම භාගතුන් වහන්සේට උත්තර දුන්නා. භාගතුන් වහන්සේ මේක වදාළා. ප්‍රාණඝාතයේ නොකිරීම නිසා ප්‍රාණඝාතයේ දුරුකුටුතයයි මෙසේ වනාහි මේ කියලාද. කුමක් සඳහා මේ කියලාද? ප්‍රභුතේ මේ ශාසනයේ ආරක්ෂාවතේ මෙසේ සලකයි. යම් සංඝෝජන කෙනෙකුගේ හේතුවෙන් මම ප්‍රාණඝාතය කරන්නෙක් වන්නේද? ඒ සංඝෝජනයන්ගේ දුරුකිරීම පිස නැසීම පිස මම පිළිපන්නේ පටිපන්න පේනවා. ඒ කියන්නේ අපි ඇවිල්ලා තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පයෙන්. එතකොට අපි යන්නේ නික්කම් අව්‍යාපාද අවේංසම්. එතකොට තමන් යන්නේ අව්‍යාපාද පාර අදෝස පාර. දේශපාරේ තමයි පානාතිපාතය තියෙන්නේ. මං යන්නේ අදෝස පාර නිසා දේශපාරේ තියෙන පානාතිපාතය අපි අතහරින්න ඕන. අර මං කිව්වේ ගමේ පන්සලේ හාමුදුරුගේ නිසා නෙමෙයි, අරියට මගේ යන්න ඕනේ නිසයි අපි මේ කතා කරන්නේ. මවදවනායි ප්‍රාණඝාතය කරන්නෙක් වන්නේද? තෙමේද තමාට ප්‍රාණඝාතය කිරීම නිසා ගරහන්නේ? දැනගෙන නොනැත්තෝද ප්‍රාණඝාතය නිසා ගරහන්නා? දැන් බලන්න පානාතිපාතය කරන එක්කෙනාට තමුන් ගරහනෝ අනිත් අයත් ගරහනෝ. දැන් මට කියන්න පුළුවන් මං ගිහිල්ලා හිටියා ගම්පලාතක ඒ මට අවුරුදු 10ක් 12ක් විතර ඇති. ඒ ගේට්ටුව ළඟට වෙලා ඉන්නකොට ඒ ගෙදර කුඩා දරුවා අවුරුදු 4ක 5ක දරුවේ එයත් ඇවිල්ලා හිටියා ගේට්ටුව ළඟට. අර පාරේ මිනිස්සෙක් යනවා. මේක දැක්ක ගමන් අර අම්මා දු ගේ ඇතුළේ ඉඳන් දුවගෙන ඇවිල්ලා බබා වඩාගෙන ගේ ඇතුළට දිව්වා. ඉතින් මං අර මිනිස්සයා දිහාත් බලලා ගිහිල්ලා ඒ අම්මගෙන් ඇහුවා ඇයි එහෙම කළේ කියලා. ඒ පාරේ අම්මා කියනවා එයා තමයි ලුකුච මස් කඩකාරයා. ඉස්සර කාලේ ගම්පලාත් වල අම්මලා තමන්ගේ දරුවෝ වෙන්නන්නේ මස් කඩකාරයට. මස් කඩකාරයෙක් දන්නවා මම නොදැන යුතු පුද්ගලයෙක් කියලා. අම්මා කෙනෙක් බබෙක්වත් මට පෙන්නන්නේ නැහැ කියලා. අම්මා හරි ප්‍රඥාවන්තයි නේද? බලන්න අර ඉංජිනේරුව පාලම හදනවා දැක්කාම ඒ ළමයාට හිතුණා ඉංජිනේරුවෙක් වෙන්න ඕනේ කියලා. දොස්තර ළඟට ගියාම හිතුණා දොස්තර වෙන්න ඕනේ කියලා. දැන් අම්මට බයයි මස් කඩකාරයෙක් දැක්කාම මස් කඩකාරයෙක් වෙයි කියලා. ඒතර නුවණැත්තු ගරහනවා. මමම දැකලා තියෙනවා ඒ ගම්බලාතක එක අම්ම කෙනෙක් ඇඟිල්ල දික් කර කර පෙන්නනවා මෙන්න මෙයා තමයි බුච කියලා මස් කඩකාරය කියලා. කවුරුවත් මස් ගන්න අහනවා නෙමෙයි. යන්නේ යන තැන හම්බඩු ගන්නවා. ඒතෝ ඒ මස් කඩකාරයා gedare ඉන්නකොට තමන්ට තමන්ම ගරහනවා. මේ සූත්‍රයෙන් පෙන්නනවා ඕවලන්ටත් ඕවලන්ගේ අතීත භවය මෙනෙහි කරන්න පුළුවන් කියලා. ඉතින් අපි මේක පානදුරේ සාකච්ඡා කරපු වෙලාවේ ඒක කාන්තාවක් එයාගේ අතීත භවය මෙනෙහි කළා. එයා දැක්කා ඊට ඉස්සෙල්ල භවයේ එයාගේ පියා මස් කඩකාරයෙක්. ඉතින් මේ දුව අර මස් පිගානක් රාත්‍රී කාලේ එයා පියාට ගිහින් දෙනවා කන්න. ඒ දැක්ක ගමන් පියා ඉඳන් කියනවා දරුවෝ මට මේවා කන්න බෑ. මට ওই කැඳ ටිකක් ගෙනත් දීපන් කියලා. දැන් බලන්න ඒ මස් කඩකාරයාට මරාගත්ත මස් ටික කන්න බැරි වෙනවා. ඇයි හේතුව? දැන් බලන්න හවස වෙනකොට ඒගොල්ලෝ ටිකක් සැනසීමේ ඉන්න සත්තු මරණ බිස්නස් එක ඉවරයි නේ. දැන් මස් ටික දැක්ක ගමන් මොකද්ද මතක් වෙන්නේ? අර සතා මරනකොට ඌ බෙරියන් දුන්නා නේද? කෑ ගැහුවා නේ. දැන් ඉතින් මේව දැක්කහම කල්පනා වෙනවා ඉතින් මෙයාට මේක කන්න බැරි වෙනවා. කැඳ ටික ගත්තාම මේ ටික නැහැ නේද? ඔය මස් කඩකාරයා රාත්‍රියේ නිදා ගන්නකොට එයාට භයානක හීනෙම පේනවා. හරක් අනින්න එනවා. එළුව අනින්න එනවා කියලා එහෙම පේනවා. මොකද හරකෙක් මරන්න හදනකොට ඌත් නිකන් ඉන්නේ නැහැ නේ. දඟලනවා නේද? මෙයා ටිකක් බයෙන් තමයි යොක කරන්නේ. එතකොට ඒක තමයි ඒක නිසා තමයි මත්පැන් එහෙම බීලා ඒගොල්ලෝ නිදාගන්නේ. තමන්ට තමන් කරහන්. ඊළඟට පෙන්නන ශාරීරියාගේ මිදීමේ මරණය මැත්තේ ප්‍රාණඝාතයේ දින්දුගතේ කැමති යුතු. දැන් මමත් ගිහිල්ලා උපන්නේ අපාය නේද? අවුරුදු 2100ක් හිටියේ. යම් මේ ප්‍රාණඝාතයක් වේද එහෙම සංගෝචන වේ. එහෙම නීවරණ වේ කියලා කියනවා. දැන් අන්න බුදුහාමුදුරුවෝ ඔයගලන්ට සංගෝචනය කියන එකත් අඳුන්නා දැන්. දැන් මේ පානාතිපාත අදත්තා දාන වගේව සංගෝචන. එතකොට රහතන් වහන්සේ පවසනවා මේ මනෝ සංජේතන ආහාරයෙන් දහුණු පැත්තට යමක් වෙනවා ද ඒ ඔක්කොම සංගෝචන වෙනවා. ඒකෙන් කියවෙන්නේ නැහැ මේ වම් පැත්තේ තියෙන ගිද්දි ලෝභය එහෙම සංගෝචන වෙන්නේ නැහැ කියලා. මේක මෙහෙම මේ ඩයග්‍රෑම් එක මේක ෆික්ස් එකක් නෙමෙයි. ඒ කියන්නේ මේක මේ ඔයගොල්ලෝ දන්නවනේ රෙදි දාන බෝල කූඩුව මෙහෙම අකුලන්න පුළුවන් නේ. ආන්න ඒ වගේ මේක අකුලන්න පුළුවන්. අකුලුවාම මේ ගිද්දි ලෝභයත් යනවා මනෝ සංජේතනාවෙන් දහුණු පැත්තට. ඒකට ඉඳන් සංජේතන ගිහිලා ඒකත් මේ සංගෝචනය බවට පත් වෙනවා. ඊළඟට පෙන්වනවා දුක්දලිය ඇති ආශ්‍ර කෙනෙකු ප්‍රාණඝාතයේ හේතුවෙන් උපදින්නා වූද ප්‍රාණඝාතයෙන් වැළකුණා වූද මෙසේ දුක්දලිය ඇති ආශ්‍රය නොවේද කියලා. දැන් බලන්න අපි පානාතිපාතී කරලා ගිහිල්ලා ඉපදෙන්නේ කොහෙද? මේ අපාය තිරසන් ලෝකේ වාගේ තැන්වල නේද? එතකොට බැරි විලාවත් වාසනාවකට හිතන්න බලන්න මේ මනුස්ස ලෝකේ උපන්නයි කියලා. එතකොට එහෙම උපන්න නම් එයා ගිහින් ඉපදෙන්නේ ඔය බෝම්බ දාන කපන කොටන මරණ තැන්වල. එයා ඉඳන් කියනවා මම මේ හොඳට ජීවත් වෙන්න හදනවා. අපේ ගම්පලාතේ මිනිස්සු හරිය දරුණුයි කපනවා කොටනවා මරනවා කියලා කියනවා. එතකොට ප්‍රාණඝාතයේ නොකිරීම නිසා ප්‍රාණඝාතයේ දුරකට යන යමක් කියලාද එමේ සඳහා කියලාද කියලා කියනවා. ඉතින් ඔයගේ පැරග්‍රාෆ් එකක් කියෙව්වහම වාක්‍යයෙන් වාක්‍යයට බලන්න බුදුහාමුදුරුවෝ මොකද්ද කියලා තියෙන්නේ කියලා. ඊළඟට පෙන්නනවා දුන්දේ ගැනීම නිසා නුදුන්දේ ගැනීම දුරකට යයි. මෙසේ වනාහි මේ කියලාද කුමක් සඳහා මේ කියලාද? ප්‍රබුතේ මේ ශාසනයේ ආර්සාවුක්තේ මෙසේ සලකන්නේ යම් සංගෝචන කෙනෙකුගේ හේතුවේ මම නුදුන්දේ ගන්නේ කන්නේද මම මේ සංගෝචනයන්ගේ දුරුකිරීම පිස නැසීම පිස පිළිපන්නේ මවදවනාහි නුදුන්දේ ගන්නේ කීනම් තමාද තමාට නුදුන්දේ ගැනීම නිසා ගරහන්නේ නුදුන්දේ ගැනීම නිසා නුවණැත්තෝ දැනගෙන ගරහන්නා වේ. නුදුන්දේ ගැනීම නිසා ශාරීරියාගේ මිදීමෙන් මරණින් මතු දුගතිය කැමති යුතුය. යම් මේ නුදුන්දේ ගැනීමක් වේද එම සංගෝචන එම නීවරණ වේ. නුදුන්දේ ගැනීම නිසා දුක්දැලිය තියම් ආශ්‍රගෙන උපදින්නා වූද නුදුන්දේ ගැනීමේ වැළකුණා මොහොත මෙසේ දුක්දැලිය තිය ආශ්‍රයද නොවේද? දුන්දේ ගැනීම නිසා නුදුන්දේ ගැනීම දුරකොට තියයි මෙසේ යමක් කියලාද ඒ මේ සඳහා කියලාද. ඉතින් ඔයගලන්ට පේනවා අපි ඇවිල්ලා තියෙන්නේ සම්මා දිට්ඨිය සම්මා සංකප්පේ. අපි යන්නේ නෙක්ඛම්ම පාර. ඒ කියන්නේ අලෝභ පාර. ලෝභ පාරේ තමයි මේ අදත්තාදානිය තියෙන්නේ. අපි යන්නේ අලෝභ පාර නිසා ලෝභ පාරේ තියෙන අදත්තාදානිය අපි අතහරින්න ඕනේ. දැකලා තියෙනවද හොරු? මම නම් දැකලා තියෙනවා. මේ ගම්පලාතක පොලිස් ජීප් එක බ්‍රේක් එක ගැහුවේ පල්ලි පාර හරහා පයින් නිසා. මෙයා එතනම ගෙදර හිටියා. අර පිටිපස්සේ අල්මාරියක් පෙරලගෙන කැලෑවට දිව්වා. එතකොට ඔය ඉස්සර කාලේ රජවරු හොරු අල්ල ගත්තාම හතරමහා හන්දියට ගෙනල්ලා අනිත් පැයට පෙන්න උල තියෙනවා. ඉතින් අර හොරු බලාගෙන ඉන්න අනිත් හොරු මාවත් අල්ල ගත්තා නම් ඔච්චරයි අරගොල්ලන්ට දඬුවම් දෙනකොට මෙයා දැවෙනවා පිච්චෙනවා කියන එක තියෙනවා. අනිත් අතට ගත්තාම ওই තථාගතයන් වහන්සේ පවසනවා ඔය සමාජයේ මිනිස්සු රැස් වෙලා ඉන්නවා නම් දෙන්නේ කතා කරනවා නම් පොරා එතන කිට්ටුව ඉන්නවා නම් එයාට හිතනවලු එයා ගැන තමයි මේ කතා කරන්නේ කියලා. ඉතින් ඒගොල්ලන්ට දුක් දැනෙන ඉතිහාසය තියෙනවා. ඉතින් මරණයෙන් පස්සේ ගිහිල්ලා ඉපදෙන්නේ අපාය තිලසන් ලෝකේ වාගේ තැන්වල. පෙර වාසනාවකට මේ මනුස්ස ලෝකේ උපන්නා නම් එයා ගිහිල්ලා ඉපදෙන්නේ හොරගම් බහුල ප්‍රදේශවල. තවත් වාසනාවකට මේ හොඳ තැනක ඉපදුනා නම් ඒ ලේන් එකේ ඉන්න කිසි කෙනෙක්ගේ ගෙදරට හොරු පයින්නේ නැහැ. මෙයාගේ ගෙදර විතරක් හොරු පයින්නවා. එතකොට ඊළඟට පෙන්වන සත්‍ය වූ වචන නිසා බොරු කීම දුරුකොට දෙයි. මෙසේ මේ කියලා. කුමක් සඳහා මේ කියලා? රූපති මේ ශාසනයේ ආරසාවකින් මෙසේ සලකන්නේ. මම වනායම් සංගෝජන කෙනෙකුගේ හේතුවෙන් බොරු කියන්නේ කන්නේද? මම මේ සංගෝජනයන්ගේ දුරුකිරීම පිස නැසීම පිස පිළිපන්නේ වෙමි. මවද වනාහි බොරු කියන්නේ කන්නේ නම් තමාද තමාට බොරු කීම නිසා ගරහන්නේ. නුවණැත්තෝ දැනගෙන බොරු කීම නිසා ගරහන්නා වූ ශාරීරියාගේ මිදීමේ මරණයෙන් මත්තේ බොරු කීම හේතුකොට දුකදී කැමති යුතුයි. යම් මේ මුසාවාදයක් වේද එහෙම සංගෝජන වේ එහෙම නීවරද මුසාවාදයේ හිතේ දුක් දැලිය තිය මාස්ටර් කෙනෙක් උපදින්නා වූද මුසාවාදයෙන් වැළකුණා මොහුට මෙසේ දුක් දැලිය තිය ආශ්‍රයෝද නොවේ. සත්‍ය වූ වචන නිසා උසාවාදී දුරුකොටිතයයි. මෙසේ යමක් කියලාද එමේ සඳහා කියලාද. ඉතින් ඕගලන්ට පේනවා අපි සම්මා දිට්ඨිය සම්මා සංකප්පය. අපි යන්නේ නෙක්ඛම්ම පාර. ඒ කියන්නේ අලෝභ පාර. එතකොට ලෝභ පාරේ තමයි මුසාවාදී තියෙන්නේ. අපි යන්නේ අලෝභ පාර නිසා ලෝභ පාරේ තියෙන මුසාවාදී අපි අතහරින්නේ. ඊළඟට පෙන්නනවා කේලාම් නොකීම නිසා කේලාම් කීම දුරුකොටිතයයි. මෙසේ මේ කියලාද කුමක් සඳහා මේ කියලාද? බ්‍රහපති මේ ශාසනයේ ආරසාවතේ මෙසේ සලකන්නේ. මම වනායම් සංගෝජන කෙනෙකුගේ හේතුවේ කේලාම් කියන්නේ වන්නේද? මම මේ සංගෝජනයන්ගේ දුරුකිරීම පිස නැසීම පිස පිළිපන්නේ වෙමි. මමද වනායි කේලාම් කියන්නේ වන්නේ නම් තමාද තමාට කේලාම් කීම හේතුකොට ගරහන්නේය. නුවණැත්තෝ දැනගෙන කේලාම් කීම හේතුකොට ගරහන්නා වූ ශරීරයාගේ මිදීමේ මරණින් මත්තේ කේලාම් කීම හේතුකොට දුගතිය කැමති යුතුය. යම් මේ කේලාම් කීමක් වේද එම සංගෝජන වේ එම නීවරද කේලාම් කීම හේතුකොට දුක් දැලෙති ආශ්‍රයගෙන උපදින්නා වූ කේලාම් කීමේ බලගුණා වූ මොහොත මෙසේ දුක් දැලෙති ආශ්‍රය නොවේ. කේලාම් නොකීම නිසා කේලාම් කීම දුරුකොට යයි මෙසේ යමක් කියලාද එමේ සඳහා කියලාද. එතකොට අපි මේ කේලාම් කීම ඔයගොල්ලෝ දන්නවා. මේක තියෙන්නේ දේශපාරේ නේද? අපි යන්නේ අදෝස පාරේ. සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පෙන් එක්කම් අව්‍යාපාද අදෝස පාරේ. එහෙමනම් දේශපාරේ තියෙන කේලාම් කීම අපි අයින් කරන්න ඕනේ. එතකොට ඒ වගේම ඕගලන්ට මෙතන පේනවා මේ පලාසය තියෙන. මේක චෛතසිකයි නේද? යාළුවගේ යාළුව වෙන් කරනවා. මේක ඇවිල්ලා කේලාම් කීම වාචසිකයි. හැබැයි මේක වචනී පරිසමාප්තියෙන් ගන්න එපා. යම් කිසි වෙන් කිරීමක් තියනවාද ඒක මේකට අයිති වෙනවා. උදාහරණයක් හෙට කියනවා නම් ඔය පෙර බුදුහාමුදුරන් කෙනෙක්ගේ කාලෙක භික්ෂුන් වහන්සේලා දෙනම බොහොම යහළුව හැටියට හිටියා. ඉතින් ඕක එක දේවතාවෙක් දැකලා එයාට හිතුණ මේ දෙන්නව වෙන් කරන්න ඕනි කියලා. දෙවියන්ටත් හිතෙන දේවල් නේද? ඒ පාර අර එක භික්ෂුවක් වතුර ගන්න යනකන් ඉඳලා අනිත් භික්ෂුවගේ කුටියට ඇතුළු වුණා කාන්තාවේශයක් මවාගෙන. එතකොට දැන් අනිත් භික්ෂුව බලනවා මම මේ වතුර ගන්න යනකන් ඉඳලා මෙයා කාන්තාවක් එක්ක ඉන්නවා කියලා. දැන් ඒ හාමුදුරු අනිත් හාමුදුරුත් එක්ක කතා කරන්න යනවා. ඉතින් ඔහොම කාලයක් ගිහිල්ලා ওই දේවතාවත් මිය ගිහිල්ලා ওই ගෞතම බුදුහාමුදුරුවන්ගේ කාලේ වෙනකොට ඔය දේවතාව භික්ෂුන් වහන්සේ කෙනෙක් වෙලා රහත් බවට පත් වෙලා. එතකොට මේ මිනිසුන්ට පේනවලු රාත්‍රී කාලේ මේ රහතන් වහන්සේගේ කුටියට කාන්තාවක් ඇතුල් වෙනවා. ගිහිල්ලා බැලුවම කවුරුවත් නැහැ. අර කර්මීය බල දුන්නා නේද? ඉතින් දැන් බලන්න ওই දේවතාව එක වචනයක්වත් කතා කළාද? අර දෙන්නා වෙන් කරන්නේ නෑ, මවාපෑමක් විතරයි කළේ නේද? එතකොට එහෙනම් මේක වචනීය පරිසමාප්තියෙන් ගන්න එපා. මොන හරි වෙන් කිරීමක් කළාද ඒක මේ මෙතෙන්ට අයිති වෙනවා කියලාම් කියනවා. ඊළඟට පෙන්නනෝ ලෝභී ගිජුවීම නොවීම නිසා ලෝභී ගිජුවීම දුරුකොටුතියයි මෙසේ මේ කියලාද. කුමක් සඳහා මේ කියලාද? ප්‍රෝපිතේ මේ ශාසනයේ ආර්සාවුතේ මෙසේ සලකන්නේ මමෝනා යම් සංගෝජන කෙනෙකුගේ හේතුවෙන් ලෝභී ගිජීම ඇත්තෙක් වන්නේද මම මේ සංගෝජනයන්ගේ දුරුකිරීම පිස නැසීම් පිස පිළිපන්නේ මවදවනාහි ලෝභී ගිජුවීම ගිජුවන්නේ නම් තමාද තමාට ලෝභී ගිජීම නිසා ගරහන්නේ නුවණැත්තෝ දැනගෙන ලෝභී ගිජීම නිසා ගරහන්නා වූ ශාරීරියාගේ ભેදේ මරණේ මැත්තේ ලෝභී ගිජීම නිසා දුගති කැමති යම් මේ ලෝභී ගිජීමක් වේද එම සංගෝචන වේ. ලෝභයෙන් ගිජීම නිසා දුක් දැල ඇති ආශ්‍රකෙන උපදින්නා වූ ලෝභයෙන් ගිජීම නැත්තා වූ මොහොත මෙසේ දුක් දැල ඇති ආශ්‍රය දු නොවේ. ලෝභයෙන් ගිජු නොවීම නිසා ගිජුන ලෝභයේ දුරුකොටිතයි මෙසේ යම කීල්ලද්ද ඒ මේ සදා කීල්ලද්ද. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ ගිද්දි ලෝභයේ කියන එක තියෙන ලෝභ පාර. අපි යන්නේ සම්මා දිට්ඨිය සම්මා සංකප්පේ නෙක්ඛම්ම පාර. ඒ කියන්නේ අලෝභ පාර. එහෙනම් ලෝභ පාරේ තියෙන ගිද්දි ලෝභය අපි අතහරින්න ඕන. ඊළඟට පෙන්නනවා නින්දා නොකිරීම නොකිපීම නිසා නින්දා කිරීම කිපීම දුරුකොටුතියයි මෙසේ මේ කියලාද. කුමක් සඳහා මේ කියලාද? ප්‍රවෘත්ති මේ ශාසනයේ ආර්සාවුතේ මෙසේ සලකයි. මමෝනා යම් සංගෝජන කෙනෙකුගේ හේතුවෙන් නින්දා කිරීම කිපීම ඇත්තෙක් වන්නේද මම මේ සංගෝජනයන්ගේ දුරුකිරීම පිස නැසීම් පිස පිළිපන්නේ වෙමි. මවදවනායි නින්දා කිරීම කිපීම ඇත්තෙක් වන්නේ නම් දෙමේද තමා හට ගරහන්නේ නුවණැත්තෝ දැනගෙන නින්දා කිරීම කිපීම නිසා ගරහන්නා වූ ශාරීරියාගේ ભેදේ මරණින් මත්තේ නින්දා කිරීම කිපීම නිසා දුගති කැමති වෙති. යම් මේ නින්දා කිරීම කිපීමක් හේද මෙම සංගෝචන වේ මෙම නීවරණ වේ. නින්දා කිරීම කිපීම නිසා දුක් දැල ඇති ආශ්‍රකෙන උපදින්නා වූද නින්දා කිරීම කිපීම නැත්තා වූ මොහුට මෙසේ දුක් දැල ඇති ආශ්‍රය නොවේ. නින්දා නොකිරීම නොකිපීම නිසා නින්දා කිරීම කිපීම දුරුකොටිතයි මෙසේ යමක් කියලාද ඒ මේ සඳහා කියලාද. එතකොට අපි දැන් ඉස්සෙල්ලා පෙන්නවා ඔය කිව්ව කාරණාවන් ලෝභද දේශද මෝහද කියලා නේද. මේ නින්දා රෝසය කියන එක නම් ලෝභ දේශ මෝහ පාරවල් තුනටම යනවා. ඒක නිසා අපි ඒක අයින් කරගන්න ඕන. ඊළඟට පෙන්නනවා දැඩි ක්‍රෝධ නොකිරීමෙන් දැඩි ක්‍රෝධ කිරීම දුරුකොටිතයි මෙසේ මේ කියලාද. කුමක් සඳහා මේ කියලා දුන්නු? ප්‍රෝපිතේ මේ ශාසනයේ ආර්සාවුද්දේ මෙසේ සලකයි. මමෝනා යම් සංගෝජන කෙනෙකුගේ හේතුවෙන් දැඩි ක්‍රෝධ ඇත්තෙක් වන්නේද මම මේ සංගෝජනයන්ගේ දුරුකිරීම පිස නැසීම් පිස පිළිපන්නේ වේ. මවදවනායි දැඩි ක්‍රෝධ ඇත්තෙක් වන්නේ නම් තෙමේද තමාට දැඩි ක්‍රෝධය නිසා ගරහන්නේ නුවණැත්තෝ දැනගෙන දැඩි ක්‍රෝධය නිසා ගරහ කරන්නා වූ ශාරීරියාගේ ભેදී මරණින් මත්තේ දැඩි ක්‍රෝධය නිසා දුගති කැමති වෙති. යම් මේ දැඩි ක්‍රෝධයක් වේද මේම සංගෝචන වේ මේම නීවරණ වේ. දැඩි වූ ක්‍රෝධය නිසා දුක් දැල ඇති යම් ආශ්‍රකෙනෙක් උපදින්නා වූද දැඩි ක්‍රෝධයෙන් නැත්තා වූ මොහොත මෙසේ දුක් දැල ඇති ආශ්‍රය නොවේ. දැඩි ක්‍රෝධය නොකිරීම නිසා දැඩි ක්‍රෝධය දුරුකුලිතයි මෙසේ යමක් කියලාද ඒ මේ සඳහා කියලාද. ඉතින් ඔයගලන්ට පේනවා මේ ක්‍රෝධෝපාය ආසේ හත් වෙනි කාරණේ මේක තියෙන්නේ ක්‍රෝධ පාරේ. දේශ පාරේ නේද? එතකොට අපි ඇවිල්ලා තියෙන්නේ සම්මා දිට්ඨියේ සම්මා සංකප්පේ. නෙක්ඛම්ම අව්‍යාපාද. අපි යන්නේ අදෝස පාරේ. එහෙනම් දේශ පාරේ තියෙන ක්‍රෝධෝපාය ආසේ අපි අයින් කරන්නට ඕන. ඊළඟට පෙන්නනෝ අධිකමානී නොකිරීම නිසා අධිකමානී දුරුකුටුත්‍යයි මෙසේ මේ කියලාද. කුමක් සඳහා මේ කියලාද? ගෘහපතේ මේ ශාසනයේ ආර්සාවතේ මෙසේ සලකයි. මමනා යම් සංගෝචන කෙනෙකුගේ හේතුවෙන් අධිගමානී ඇත්තෙක් වන්නේද මම මේ සංගෝජනයන්ගේ දුර්ගිරියෙන් පිස නැසයෙන් පිස පිළිපන්නේ වෙමි. මම දවනායි අධිකමානී ඇත්තෙක් වන්නේ නම් තෙමේද තමාහට අධිකමාන හේතුවෙන් ගරහන්නේ. නුවණැත්තෝත් දැනගෙන අධිකමාන හේතුවෙන් ගරහන්නා වූ ශරීරයාගේ බේදී මරණයෙන් මත්තේ අධිකමාන හේතුවෙන් දුකටේ කැමති විදේ. යම් මේ අධිකමානියක් වේද ඒම සංගෝජන වේ, ඒම නීවරණ වේ. අධිකමාන හේතුවෙන් දුක් දැල ඇති යම් ආශ්‍ර කෙනෙකු උපදින්නා වූද අධිකමානී නැත්තාහු මොහුට මෙසේ දුක් දැල ඇති ආශ්‍රය නොවේද? අධිකමානී නොකිරීම නිසා අධිකමානී දුර්ගුණිතයයි මෙසේ යමක් කියලාද ඒ මේ සඳහා කියලාද? ඒ පဋාණ පාළී තුන්වෙනි පොතේ පෙන්නනවා මානේ නිසා විද්‍යාව ඇති වෙනවා, මානේ නිසා භවය ඇති වෙනවා, භවය නිසා විද්‍යාව ඇති වෙනවා කියලා. ඒතර මානේ නිසා විද්‍යාව ඇති වෙනවා නම් ඔයගොල්ලෝ දන්නවා මේ විඥාන ආහාර පාරේ අවිද්‍යා යෝගී තියෙන. මානෙන් අවිද්‍යා යෝගීට ආවම අපි පල්ලෙහා මෝහ සල්ලයට එනවා. එහෙමනම් මානිය සල්ලයක් බවට පත් වෙනවා. අනිත් අතට අපිට පේනවා මානිය තියෙන්නේ මෝහ පාරේ කියන එක පේනවා. දැන් ඊළඟට කිව්වා මානේ නිසා භවය ඇති වෙනවා. භවයේ තියෙන ස්පර්ශ ආහාර පාර. ඒක තමයි දේශ පාර. එහෙනම් මානිය දේශ පාරටත් මෝහ පාරටත් දෙකටමයි තියෙනවයි කියලා පේනවා. රූපති ආර විනේ යම් ධර්ම කෙනෙක් ඕහාර සමුච්ඡේදයේ ලෙස පවතීද සංක්ෂේපයෙන් කියන ලද්දා මේ ධර්මාට විස්තර වශයෙන් විභාග කරන ලද්දේ. එපමණින් ආර විනේ සර්ව ප්‍රකාරයෙන් සීළු ආකාරයෙන් ඕහාර සිඳීම නොවේමයි කියලා වදාළා. මොකද්ද මේ බුදුහාමුදුරු කියන්නේ? ඔගොල්ලෝ දන්නවා මේක වාහනයක් කියලා නේ. මේ වාහනේ රෝද කරකිනවා. අර මුසාවාද පරසාවාච විතරක් නෙමෙයි, දැන් පානාතිපාත අදත්තා දාන රෝද දෙකත් එක්කා වෙනවා. ඉතින් මේ තථාගතයන් වහන්සේ පෙන්වුවේ මේ වාහනේ නවත්තා ගන්න විදිය. බුදුහාමුදුරු පෙන්නවා මේ වාහනේ සම්පූර්ණයෙන් නතර වෙන්නේ නැහැ මේ කාරණාට භාවිතා කළාට. ඒක හරියට ඕගොල්ලන් මේ රෙඩ් ලයිට් එකක් ළඟ ඔගොල්ලන්ගේ වාහනේ රෝද කරකෙන්නේ නැහැ. හැබැයි එන්ජින් එක හරි දුවනවානේ. ඒ කියන්නේ කාය සංස්කාර නිරෝධයි, වචී සංස්කාර නිරෝධයි, තාම චිත්ත සංස්කාර හරි දුවනවා කියන එක බුදුහාමුදුරු වෙන්නේ. ඒ පාර පොතලි ගෘහපතිය ඉල්ලා සිටිනවා මේ සර්ව ප්‍රකාරයෙන් සීළු ආකාරයෙන් ඕහාර සමුච්ඡේදය මට දේශනා කරන්නයි කියලා. ගෘහපති එසේ වීනම් අසව යහපත් කොට මෙනෙහි කරව කියන්නේ මේ කියලා වදාළා. ස්වාමිනී එසේ කියලා පොතලි ගෘහපතියම භාගතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාගතුන් වහන්සේ මේක වදාළා. රූපතේ යම්සේ බඩගිනි දුබල බැවින් පෙලෙන්නා වූ බල්ලෙක් ගවයන් මරන මසල බවල් ළඟට ගොස් සිටියේ වේද? ඌට දක්ෂ වූ ගවයන් මරන්නේ කෝ ගවයන් මරනුගේ අතවැසියෙක් වූ මොනවට කපන ලද්ද මස් නැති ලේ තැවරුන් ඇට කැබෙන් ළඟට දමන්නේ? රූපතේ කුමක් ඇයි හඟන්නේ? ඒ බල්ලා මොනවට කපන ලද්ද මස් නැති ලේ තැවරුන් ඇට කටුව ලෙවකන්නේ බඩගින්නෝ දුර්වලකමෝ දුරු කරන්නේ දැයි කියලා ඇසුවා. ස්වාමිනී ඒ නොයි මේ ඒට හේතු කවරය? ස්වාමිනී ඇටකටුව නයි මොනවට කපන ලද්දා මස් නැති ලේ තැවරුණක් වේ. ඒ බල්ලාව නයි ඉතා වැඩියෙන් වෙහසීමට දුකට කොටස් කාරයෙක් වන්නේ. ගෘහපති එපරිද්දී මාරසාවතෙන් මෙසේ සලකයි. කාමයෝ ඇටසැකිල්ලට බඳු උපමා ඇත්තාව, බොහෝ දුක් ඇත්තාව, බොහෝ වෙහස ඇත්තාව, මේ ආදීන බොහෝ යයි භාගතුන් වහන්සේ විසින් බදාර ලද්දා. මේ පාලි භාෂාවෙන් පෙන්නන බහු දුක්ඛ පව් උපායාස ආදීනවා කිය. මෙසේ මේ ඇති සැටි මනානුවනින් දැක නානා ස්වභාවය ඇත්තාව, නානා ස්වභාවය ඇසුරු කළාව යම් උපේක්ෂාවක් වේද? ඒ දුරුකොට ඒක ස්වභාවය ඇත්තාව, ඒකත්වය ඇසුරු කළාව යම් උපේක්ෂාවක් වේද? යම් තැනක් සීලු ආකාරයෙන් ලෝකාමිසයයි කියලාද පංචකාම ගුණයන් දැඩි වල්ලා ගැනීම ඉතුරු නැතුව නැතිවෙද්ද ඒ උපේක්ෂාව වඩනවා කියලා කියනවා. එතකොට මේ බුදුහාමුදුරු මේ උදාහරණේ දුන්නේ මේ පානාතිපාතයේ කියන එකට. මේක මෙතනදී තමයි ඕගොල්ලන්ගේ භාවනාව පටන් ගන්න. ඔන්න මස් කඩකාරයෙක්ගේ මස් ලොග්ගුවක් ළඟට බල්ලෙක් ගිහිල්ලා ඉන්නවා. මේ මස් කඩකාරය කරන්නේ මොකද්ද? මස් කට්ටක් දත්තා, මස් ටික ඔක්කොම හීරුවා, ඌරලා බල්ලට කට්ට විසි කරනවා. ඉතින් මොකද වෙන්නේ? මේ බල්ලා මේක අරගෙන හපනවා නේද? ඒක මොකක්වත් හිතන්නේ නැහැ. දූගෙන ආව අරග ගත්තා. තන තරගයකුත් තියෙනවා නේ. එතකොට හපනවා. මොකද්ද වෙන්නේ? හපන්න හපන්න. එයාගේ අර විදුරු මහා තුවාල වෙලා ලේ ගලනවා නේ. එතකොට එයාගේ බඩගින්න පිරෙන්නේ නැහැ නේ. එතකොට එහෙමනම් ඕගලන්ට මේ වෙලාවේ ඕගලන්ට කරන්න තියෙන්නේ මේ ඔය පානාතිපාතය කළේ කවුද? තමා. බුච තමයි. ඇයි එහෙම කියන්නේ? ඕගොල්ලෝ මල් හිටවන්න හරි ගිහිල්ලා සතෙන් මලානම් ඕගොල්ලෝ තමයි ඒ බුච මස් කඩකාරයා. එහෙනම් මේ පානාතිපාතේ තියෙන තැනින් තමන්ගේ මනස පිහිටනවා. එතකොට මේ කබලින්කාර ආහාරය තැනින් මස් කට්ටක් තියෙනවා. තේලම් රාග සල්ලෙන් අල්ල කරකෝ. කොහෙද අපේ උත්පත්ති ඇති වෙන්නේ? මේ පානාතිපාතේ කළා. අපි ගිහිලා ඉපදෙන්නේ අපායේ තිරසන් ලෝකේ වාගේ තැන්වල. දැන් කල්පනා කරනවා මේ බල්ලට තරම්වත් ආස්වාදයක් නැති මස් කට්ටකට. ඇයි එහෙම කියන්නේ? දැන් බල්ලා සතෙක් මැරුවේ නෑනේ. ඌට අර කට්ට හපන්න පුළුවන් වුණා. මස් කඩකාරයට මරාගත්ත මස් ටික ගන්න බැරි වුණා නේද? අර දෝගේෙන් දුන්නාම කැඳ ටිකක් දෙන්නේ. එතකොට බල්ලට තරම්වත් ආස්වාදයක් නැති මස් කට්ටකට මට අපාය තිරසන් ලෝකේ යන්න වටිනවා. ඊට වඩා හොඳ නැද්ද මේ පානාතිපාතියට තියෙන ඇල්පම් පහක? මේක අතීත වූ සංස්කාරයක් හැටියට තමයි බලන්නේ. ඒ කියන්නේ ගොවියෙකුට උනත් මේ භාවනාව කරන්න පුළුවන්. දැන් ගොවියෙක් මෙතන ඇවිල්ලා එයා භාවනා කරනවා. එයා භාවනා කරනකොට එයා ගොවියෙක්ද? නෑ නේද? හොඳයි, මේ වෙලාවේ එයා අතහරිනවා මේ පානාතිපාතිය කියන එක. එයා මළොත් එක්කෝ එයා නිර්වාණයයි, එහෙම නැත්නම් බ්‍රහ්ම ලෝකෙට හරියයි. ආපහු මොළෝ කොටන්න යනවා කියලා නෑ නේද? මේ මොහොතේ ජීවත් වෙන්න. අපේ වැරද්ද මොකද්ද? අපි මේ හෝල් එකට ඇතුල් වෙනකොට හිතන්නේ මේ ආපු මම ආපහු යනවා කියලා නේ. අපි දන්නේ නැහැනේ කොයි වෙලාවේ මැරෙනවද කියලා. අර නිත්‍ය ගහගෙන ඉන්න එපා. කල්පනා කරන්න මම මේ මොහොතේ මැරෙන්න පුළුවන්. ඒතර මම මලාන දැන් මම පානාතිපාතේ අතහැරියා. එක්ක බ්‍රහ්ම ලෝකේම නැත්තම් නිර්වාණයට යනවා. බුදුහාමුදුරේ එහෙම ක්‍රමයක් අපිට පෙන්නවා නේද? පොයි දවසට ඇවිල්ලා සිල් ගන්න එක පේනවාද? එතකොට මේ කලින් පොළෝ හාර හාර හිටියා, දැන් එයා මේ මොහොතේ වෙනස්. එතකොට අතීත සංස්කාරයක් හැට බලලා අපි ඒකට තියෙන ඇල්ම පහ කරනවා. එතකොට මෙතන බුදුහාමුදුරු කියනවා නේද මේ නානත් සංඥා උපේක්ඛා, ඒක සංඥා උපේක්ඛා නිර්වාණයට යන්නේ කියලා නේද? ඒක බුදුහාමුදුරු කෙටි කියලා තියෙනවා. ඔබ දීර්ඝ විස්තරේ තියෙන සලායතන විභංග සූත්‍රයේ ඒක පෙන්නනවා. මේ ගෘහස්ථිතෝ අපිට තියෙන සෝමනස්සය. ගේසිතානි සෝමනස්සානි කියලා කියනවා. ඒක වෙන්නේ කොහොමද? ඕගලන් ඔය ලාභයක් ලැබිලා අස්සැන්න වැඩි වෙලා නේද? එහෙමත් නැත්නම් ඔය ස්ටොක් මාකට් එකේ මොනවාරි මිලදී ගත්ත ගාණ වැඩි වෙලා ලාභයක් ලැබිලා ඔයාලට සතුටක් තියෙනවා. ඒක තමයි ගේසිතානි සෝමනස්සානි කියලා කියන්නේ. ඊළඟට ආපහු ගත්තාම නෛෂ්ක්‍රම වශයෙන්ුත් තියෙන සෝමනස්සය. අන්න ඒකට කියනවා නෙක්ඛම්ම සිතානි සෝමනස්සානි කියලා. ඒ කියන්නේ ඒ ඔය දේවල් අනිත්‍යයි දුක්ඛයි කියලා එහෙම කල්පනා කළාම එතකොට තමන්ගේ සිත ඔය දේවල් වලින් අයින් වෙලා ඒ තමන්ට ප්‍රීතිය එහෙම සුඛය ඇතුළු අර තුන්වෙනි ධානයේ සුඛේ ඉන්නවා. මං කියාර ඇස් දෙක වහගත්තා මට මේ අයි ලිඩ් එකයි අයි බෝල් එකයි මේ නලලයි මුණු මූලම දැනෙනවායි කියලා සුඛයි කියලා නේ. එතකොට ඉන්ද්‍රියන් දියුණු කරගත්තාම ඒවා ඇති වෙනවා. එතකොට ඒක තමයි නික්කම් සිතානි සෝමනස්සානි කියලා කියන්නේ. ඊළඟට තියෙනවා ගෘහස්ථිතව අපිට දෝමනස්සය. ඒකට කියනවා ගේ සිතානි දෝමනස්සානි කියලා. ඒ කියන්නේ අර ඕගලංගේ කන්නේ ආදායම බැහැලා ගිහිල්ලා අලාභයක් වෙලා ස්ටොක් මාකට් එක කඩාගෙන වැටිලා උටුව ගැටිලා අන්න ඒ වගේකින් ඕගලන්ට දෝමනස්සයක් තියෙනවා. ඒ වගේම නෛෂ්ක්‍රම වශයෙන්ුත් තියෙනවා දෝමනස්සය. ඒකට කියනවා නික්කම්ම සිතානි දෝමනස්සානි කියලා. ඒක කියන්නේ මොකද්ද? ඔය භික්ෂුන් වහන්සේලා මම කල්පනා කරනවා රාතන් වහන්සේලා හොඳයි සුඛයි කියන විහරණයට ගිහිල්ලා ඉන්නවා. මං කවද්ද එතෙන්ට යන්නේ කියලා කල්පනා කරනවා. බලන්න මේක උතුම් දෙයක් නෙනේ. අර පුටුව ගැටලා බල බලා ඉන්නා වගේ නෙමෙයි. එයා කල්පනා කරන්නේ නිවනට යන්නේ කවද්ද කියලා. සාමාන්‍යයෙන් කෙනෙකුට හිතෙනවා දෝමනස්සයක් තියෙනවා නම් ඒක අකුසලයක් කියලා. නමුත් ඔය මෙතකෝපදේශයෙන් පෙන්නනවා නිර්වාණය සඳහා යමක් වෙනවාද ඒක කුසලයක් කියලා. ඒක අකුසලයක් නෙමෙයි කියලා. එහෙනම් නෙක්ඛම් වශයෙන් තියෙන දෝමනස්සය උනත් කුසලයක්. ඊළඟට අපිට ගෘහස්ථිතෝ තියෙනවා උපේක්ඛාව. ඒක පුටුව ඉක්මවන්නේ නැති උපේක්ඛාවක්. සැපත් නැහැ දුකකුත් නැහැ ඔහේ වාඩිලායි. සැප පුටුවක් දුන්නොත් සැපයි කියලා යනවා නේද? නෛෂ්ක්‍රම වශයෙන් තියෙන උපේක්ඛාව. ඒකට කියනවා නික්කම්ම සිතානි උපේක්ඛානි කියලා. ඒකට යන්නේ කොහොමද? විවිච්චේව කාමේ විවිච්ඡා කුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකදම් ප්‍රීතිසුඛං ප්‍රථම ධානං උපසම්පච්ච විහෙරති කියලා ඒ පළවෙනි ධානයට සමවදෙනවා. එතකොට ඒකේ විතක්ක විචාර කියලා කියන්නේ නෙක්ඛම් අව්‍යාපාද ආවේංස. නෙක්ඛම් මේ කියලා කියුවාම එතන අපි අර නෙක්ඛම් මේ සඳහා තමයි දෙතිස් ගුණ බේ කියන එක සිහි කරන්නේ. මල මුත්‍රා ගොඩක් කියලා ගත්තාම තමන්ගේ සිත ගැළවිලා අර ප්‍රීතිය සහගත පළවෙනි ධානයේ මේ පළවෙනි ධානයේ තියෙන ප්‍රීතියට සතුටුයි. හැබැයි මේ ප්‍රීතිය ලබා ගැනීම සඳහා එයාට කමඨාණේ මිලක් ගෙවන්න වෙලා තියෙනවා. එයා හිතන්න ඕනේ කෙස් ලොම් නිය දත්තාදී වශයෙන් 32ක් හිතන්න ඕනේ. මෙයා මේක මතක තියා ගන්නවා. කෙස් කියලා කිව්වා මල මුත්‍රා අසුචි බෝට්ටුවේ තමයි තියෙන්නේ කියලා. එතකොට එයාට විතක්ක ਵਿਚාර කරන්න ඕනේ. අන්න එතෙන්දි පෙන්නනවා විතක්ක විචාරාණං ූපසම අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාව අවිතක්තං අවිචාරං සමාධිදං ප්‍රීති සුඛං ဒුතිය ධානං සම්පච්ච විහෙරති. දැන් එයා විතක්ක විචාරයක් නැහැ. ඒ කියන්නේ කය ගැන විතක්කයක් විචාරයක් නැහැ. වේදනාව ගැන තියෙන්න පුළුවන්. එතකොට එයා මේ විතක්ක විචාරවලින් තොරව දෙවෙනි ධානී ඉන්නවා. ප්‍රීතිය තියෙනවා. ඒ ප්‍රීතිය කායිකව දැනෙනවා. මේ කකුලේ ගෙන්ඩාවල හිටන් දැනෙනවා. ඉතින් දැන් එයා කල්පනා කරනවා මේ යමක් කායිකව දැනෙනවා නම් මං ඒකට ඇලෙන්න පුළුවන් ඒ කියන ආදීනව එයා දකිනවා. එතකොට ඒ ආදීනව දැකලා එයා ඒ ප්‍රීතියට විරාගයක් ඇති වෙනවා. අන්න එදින්දි කියනවා ප්‍රීතියාච විරාග උපේක්ඛතෝ සතිමා සුඛ විහාරාන්ති තන් තතිය ධානං උපසම්පච්ච විහෙරති. අර ප්‍රීතියට විරාගය ඇති වෙලා ඒ තුන්වෙනි ධ්‍යාන සාගතෝ යා සුඛේ ඉන්නවා. ඉතින් මේ සුඛේ කියන එක එන්න එන්න වැඩි වෙනවා. ඔය පටිච්ච සමුප්පාදයේ පුරුක් අවබෝධ වෙන්න අවබෝධ වෙන්න. ඉතින් දැන් අපිට මේ තරම් සුඛයක් දැනෙනවා නම් තථාගතයන් වහන්සේට කොයි තරම් සුඛයක් දැනෙන්නේ නැද්ද කියලා කල්පනා කරනවා. අපි සුඛයි සුඛයි කියලා කියනවා. හැබැයි මේ රූපේ සත්‍ය වශයෙන්ම තියෙන්නේ මොකද්ද? දුක්ඛය. එතකොට මෙයා කල්පනා කරනවා මේ සුඛේ తాවකාලිකයි. මේ සත්‍ය වූ දුක්ඛේ දැම්මතුයි කියලා කල්පනා කළා. එයා ඒ සුඛයට උපේක්ෂාවක් ඇති වෙනවා. අන්න එතෙන්දි පෙන්නනවා සුඛස්සච පහාන දුක්ස්සච පහාන උබ්බේව සෝමනස්ස දෝමනස්සාන අත්තංගම අදුක්ඛ මසුඛං උපේක්ඛා සතිපාරිසුද්ධි චතුත්ථ ධානං උපසම්පච්ච විහෙරති. සුඛස්සච පහාන දුක්ස්සච පහාන. දැන් බලන්න ওই පුටුවේ වාඩිලා ඉන්නකොට කොන්ද රිදෙනවනම් ඕගොල්ලෝ නැගිටලා යන්නත් හිතෙනවා. හැබැයි ප්‍රීතිය තියෙනවා නම් ඔය කොන්ද රිදින තැන ගැන අවධානයක් නැහැ. ප්‍රීතියටයි අවධානය තියෙන්නේ. එතකොට එනම් පළවෙනි ධානයේම දුකස්සච පහන. තුන්වෙනි ධානයේ ඉඳන් හතරවෙනි ධානයට යනකොට සුකස්සච පහන. එහෙනම් දුකස්සච පහන, සුකස්සච පහන. උබ්බේව සෝමනස්ස දෝමනස්ස. පෙර තිබුණා වූ සෝමනස් දෝමනස් දෙකේ තියෙන්නේ අස්තංගමයක් පමණයි. ඔයගලන්ට රූපයක් ලාභ වශයෙන් ලැබිලා ධානයක් ලැබිලා ඒක අභිනන්දනා කරනවා නම් ඔයගොල්ලෝ ඒ ලෝකෙ ඉපදෙනවා කියන එක තියෙනවා. ඉතින් දැන් මේක හදාගෙන ඉවරයිනේ නේද? දැන් මේකේ තියෙන නාබිනන්දති නාබිවදති නාජෝසායතිට්ඨති කියලා ගන්න අස්තංග මේ විතරයි. ඉතින් දැන් මෙයා ඉන්නවා මේ හතරෙනි ධාන. දැන් අපි ගමු ඔය ගෘහස්ථිත වශයෙන් තියෙන තුන අපේ වම් අතට ගමු. ගේසිතානි සෝමනස්සානි ගේසිතානි දෝමනස්සානි ගේසිතානි උපේක්ඛා. අපි දකුණු අතට ගමු නෛෂ්ක්‍රම පැත්තෙන් තියෙන තුන. නෙක්ඛම්මසිතානි සෝමනස්සානි නෙක්ඛම්මසිතානි දෝමනස්සානි නෙක්ඛම්මසිතානි උපේක්ඛා. දැන් බුදුහාමුදුරුවෝ කියනවා මේ නිසා මේ පහ කරන්නයි කියලා. නෛෂ්ක්‍රම වශයෙන් තිබෙනා වූ සෝමනස්සේ උතුම් නිසා ඒ ගෘහස්ථිත වශයෙන් තිබෙනා වූ ඒ සෝමනස්සේ පහ කරන්න කියලා. ගෘහස්ථිත සෝමනස්සේ මොකක් නිසා? අර ස්ටොක් මාකට් එකේ මොනවා හරි මිලදී ගත්ත ගාණ වැඩි වෙනා නේද? නෛෂ්ක්‍රම වශයෙන් තියෙන්නේ අර තමන් ඔබ අනිත්‍යයි දුක්ඛයි කියලා ගත්තාම තමන්ගේ ඉන්ද්‍රියන් දිනු වෙමින් අර තුන්වෙනි ධ්‍යාන සහිත සුඛය. දැන් බලන්න අපි මෙච්චර කලක් සෙල්ලම් කර කර ඉඳලා තියෙන්නේ අනුගේ සෙල්ලම් බඩුව. ඔය ස්ටොක් මාකට් එක කියන ඒවා වගේ ඒවා අරගොල්ල සෙල්ලම් කරන විදිහට ඒක ගාණ වැඩි වෙනවා අඩු වෙනවා. දැන් ඊට වඩා හොඳයි නේද මේක මේ තමන්ගේ සෙල්ලම් බඩුව. S2 වහගත්තාම තමන්ට ඒ සුඛය තියෙනවා. උදේ මේක උතුම් නිසා බුදුහාමුදුරු පෙන්වනවා අර ගෘහස්ථිතව තියෙන සෝමනස්සේ පහ කරන්න කියලා. ඊළඟට මේ දැන් බලන්න මේකේ බලාගෙන ඉන්න ඕනින් නැහැ නේ. අර ස්ටොක් මාකට් එක නම් ගාන වැඩි ඉන්න මාස 7 8 ඉන්න ඕනේ. මේක හේවන මේ ඇස් දෙක වහගත්තාම වෙනවා නේ. ඊළඟට තියෙනවා ගෘහස්ථිතව අපිට දෝමනස්සය. අර පුටුව කැඩලා නේ. කාර් එකේ ටයර් එකේ උලන් ගිහලා. නයිස් ප්‍රමෝෂන් තියෙන දෝමනස්සය. මං කවද්ද rahat වෙන්නේ කියලා. බලන්න මේක උංගා උතුම් දෙයක් නේ නේ. ඒතර මේ නිසා මේ පහ කරන්නයි කියලා කිව්වා. ඊළඟට ගෘහස්ථිතව තියෙන උපේක්ඛාව. පුටුව ඉක්මවන්නේ නැති උපේක්ඛාව. නයිස් ප්‍රමෝෂන් තියෙන උපේක්ඛාව. චතුත්ත්‍ය ධාන උපේක්ඛාව. හැම පුටුම ඉක්මවන. මේ නිසා මේ පහ කරන්නයි කිව්වා. දැන් පේනවද ගෘහස්ථිත පැත්ත අල්ල පැත්තකට දැම්ම. දැන් මෙතන තුනක් තියෙනවා නේ. නයිස් ප්‍රමෝෂන්. දැන් බුදුහාමුදුරු දේශනා කරනවා නයිස් ප්‍රමෝෂන් දුම්නස්සේ වී ඉන්න එපා. අවද්ද මම මගපල් ලබන්න rahat වෙන්නේ කියලා. නයිස්ත්‍රම් වශයෙන් තියෙනවානේ සුඛය. අන්න ඒක නිසා මේ පහ කරන්නයි කියලා කියනවා. ඇයි එහෙම කියනවා? මොකද අපි ওই නිර්වාණයට යන්නේ සුඛේ දුක්ඛේ නෙමෙයි. හැබැයි ඔකේ ට්‍රික් එක තියෙන්නේ දුක්ඛේ මෙනෙහි කිරීමෙන් තමයි ওই සුඛේ කියන එක ඇති වෙන්නේ. දැන් මෙතන මේ සුඛේට ආවම බුදුහාමුදුරු පෙන්නනවා මේක ඇවිල්ලා මේ ස්ටේබල් නෑ. ඒ කියන්නේ සුඛයෙන් වැටුමුත් කාටද වැටෙන්නේ? දුක්ඛේට. දුක්ඛේ අනිත් පැත්ත සුඛේ. එතකොට උපේක්ඛාව චතුත්ත්‍ය ධාන උපේක්ඛාව සුඛය දුකේ දෙකම පහ කරලා. දැන් වැටෙන්න තැනක් නෑ. අන්න ඒක නිසා මේක උතුම් නිසා මේක පහ කරන්නයි කියලා කියනවා. දැන් මේ උපේක්ඛාව නානත් සංඥා උපේක්ඛාව. ඇහැ රූපය නිසා චක්කු විඥානයි. කනයි සද්දය නිසා ශ්‍රෝත විඥානයි. එතකොට ඒ ඔය විදිහට මනසයි ධම්මයි මනෝ විඥානයි. එකකින් එකට තියෙන උපේක්ඛාව. හරියට ගෙවල් හයක් නඩත්තු කරනවා. ඊට වඩා ලේසි නේද? ආකාශෝ අනන්තෝ කියලා ආකාශ සංඥායතට ගියාම ඒක සංඥාවක් තියෙනවා. ඒකට ඒක සංඥා උපේක්ඛාව හොඳ නිසා මේක පහ කරන්නයි කියලා කිව්වා. ඒ චතුත්ත්‍ය ධාන උපේක්ඛාව. එතනින් නැවතුනේ එතනින් ගෙනිච්ච විඥානඤ්ඤායත. එතනින් ගෙනිච්ච ආකින්චඤ්ඤායත. එතනින් ගෙනිච්ච නිවසඤ්ඤානාසඤ්ඤායත. එතනින් ගෙනිච්ච නිරෝධ සමාපත්තියට. කියලා කිව්වා මේවා ඔක්කොම සකස් කරපු දේවල්. අතම්මේත කියන වචනේ භාවිතා කළා. අතම්මේත කියන්නේ not made of thatness. ඒ කියන්නේ කිසිම එකකින් හැදිලා නැති එක. ඒක තමයි නිර්වාණය. නිර්වාණයේ උතුම් නිසා මේ සියල්ලම පහ කරන්නයි කියන එක කිව්වා. දැන් බලන්න අපි සෙල්ලම් බඩුවෙන් සෙල්ලම් බඩුවට ගෙනහිල්ලා තථාගතයන් වහන්සේ හදන්න පුළුවන් සෙල්ලම් බඩු ටික ඔක්කොම අයින් කරවලා නිර්වාණයටම ගෙනෙච්චා නේද? එතකොට තථාගතයන් වහන්සේ පැවසුවේ මේ පානාතිපාත අවස්ථාවේදී නේද? එහෙනම් මේකයි ඒකයි අතර සම්බන්ධතාවයක් තියෙන්න ඕන. මොකක්ද ඒ සම්බන්ධතාවය? ඒක තමයි ආනාපාන සතිය. ඔයගොල්ලෝ සතියක් මරනවා කියලා හිතනකොට දෙක හුස්මක් ගන්න. පීය උස්සනකොට දෙක හුස්මක් ගන්න. පානාතිපාතේ කරන්නේ නැත්තම් ඒකට හුස්මවත් ගන්න ඕනේ නැහැ. උදැල්ල උස්සන්න හුස්මවත් ගන්න ඕනේ නැහැ. එහෙනම් ආස්වාස පාස්වාස නිරෝධේ චතුත්ත්‍ය ධාන සමාපත්තිය. අන්න ඒකෙන් තමයි ඔයගොල්ලන්ට මේ ඒක සංඥා උපේක්ඛාවට ගිහිලා නිර්වාණයට යන්නේ කියන බුදුහාමුදුරු පෙන්නනවා. එතකොට එක කාරණාවෙන් තථාගතයන් වහන්සේ ඔබලව නිර්වාණය කරා ගෙනිච්චා. ත්‍රෝගුළු ඊගෙන ගත්තා. පානාතිපාතේ කරනවා නම් ඔගොල්ලෝ අදත්තා දානියත් කරනවා නේ. සතා මරනවා නම් මස්ටිකත් ගත්තා. අර වැලකට සම්බන්ධ වෙනවා කියලා ගත්තේ. පේනවද මේ එක කාරණාවෙන් ඒක අයින් වෙනකොට අනිත් ඒවාත් ඔක්කොම වගේ අයින් වෙනවා. ඉතින් මෙතන තවත් කියන්න පුළුවන්. දැන් බලන්න ওই බල්ලා මස් කට්ට දාපු ගමන් දූගෙන ගියානේ. ඉවල්ලලවත් බැලුවේ නෑනේ. අන්න ඒ වගේ තමයි අපි. මිනිස්සේ දැක්ක ගමන් එකපාරටම මෙයා හරි ලස්සනයි කියලා සුබයි කියලා ගන්නවා නේ. ඒ මිනිස්සයාගේ හුලම් පොදක්වත් ඕවලන්ට වැදුන්නේ නෑ නේද? බලට කණ්ඩ යමක් හම්බුනා කියලා තියනවද? නෑ. අරක දැක්ක ගමන් සුබයි කියලා ගන්නවා. ඇයි එහෙම වෙන්නේ අපිට? අපි මේක මේ වාහනේ දුවන ගමන් තමයි අපි බලන්නේ. මේ රෝද කැරගෙනවනේ අයියෙන් යන ගමන් තමයි අපි බලන්නේ. ඔයගොල්ලෝ ওই පාරේ යනකොට ගහ දිහා බලලා කියනවා මේ ගහ හරි ලස්සනයි කියලා. මොකද නවත්තලා බලන්න. එතකොට පේනවා මේකේ කොළ ඉරිලා කපුටු කැතගල්ලා. දැන් කියන්නේ නැහැ නේ හොඳයි කියලා නේ. අර වේගෙන් යනකොට අපි ඒක දකින්නේ නැහැ. අපේ ප්‍රශ්නේ මේ වාහනේ රෝද කැරගෙන එක වේගෙන් ගමන් කරන එක. එතකොට මේ වෙලාවේදී වෙන්නේ මොකද්ද? මේක මේ පළවෙනි රාවුම පළවෙනි පියවර බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේ පරාමාස කාය ග්‍රන්ථයේ ඉඳන් ඉදන් සච්චයට ඇදෙනවා සුබයි කියලා. අර මිනිස්සේ දැක්ක ගමන් සුබයි කියලා ඇදෙනවා මේ පානාතිපාත කරනවා කියන එක. එතකොට ඊළඟට පෙන්නනවා දැන් අපි ඔයගොල්ලන්ගේ පළවෙනි භාවනාව කිව්වොතේදී දෙවෙනි එකට පෙන්නනවා රූපති යම්සේ ගිජුලේනියකෝ ලෝතුරේකෝ කුසේකෝ මස් පිටක්ගෙන පියාබන්නේ. ඌ ගිජුලේනියෝද ලෝතුරෝද කුසෝද ලෝ බඳවි මෝතුඩින් ඇන ඇන යන්නාද මස් පිට ඇද බිම එලන්නාද රූපති ඒකුමත් කයි හඟන්නේ. ඉතින් ඒ ගිජුලේනියා හෝ ලෝතුරා හෝ කුසා හෝ ඒ මස් පිට වහම නොදමන්නේ නම් එත මේ හේතුවෙන් මරණය හෝ මරණ සමාන දුකට පැමිණින්නේ දැයි අසුවා. ස්වාමිනියසේ ගෘහපතේ පරිද්දේ මාර්සාවකන්සේ සලකන භාගතුන් වහන්සේ විසින් මස් පිළකට මදු කාමයෝ බොහෝ දුන් කැත්තාව බොහෝ වේස ඇත්තාව මේ ආදීන බොහෝයයි වදාන ලත්තාව මෙසේ ඇති සැටි යහපත් නෝනින් දැක අර ඒක සංඥා උපෙක්කාවට ගිහිල්ලා නිර්වාණයටම යන්නේ කියලා තථාගතයන් වහන්සේ පවසනවා. ඉතින් තථාගතයන් වහන්සේ මේ උදාහරණය දුන්න මේ අදත්තාදානෙට ඔන්න උකුසෙක් මස් කෑල්ලක් ඩැහැගෙන යනවා. අනිත් උකුස මොකද කරන්නේ? මෙයාට කොටනවා මේ මස් කෑල්ල විම දාගන්න නේද? එයා අතහැරියේ නැත්නම් මරණිය හෝ මරණ සමාන දුකට පත් වෙනවා. ඉතින් නිවනින් පිට දෙයක් ගත්තොත් ඒක තමයි අපිට වෙන්නේ. එතන විඥාණය බැස ගන්නවා. එහෙමනම් නාම රූප ඇති භවපච්චා ජාති දක්වාම ක්‍රියාත්මක වෙනවා. ඇයි අපි මේක අදත්තාදානට දීපු උදාහරණය කියලා කියන්නේ? දැන් ඕගොල්ලන්ගේ ගෙදර කූඩුවක දාලා උකුස්සෙක් හිටියානම් ඌට මස් කෑල්ලක් දුන්නයි කියලා කවුරුවත් කොටන්න දෙන්නේ නැහැ නේද? මෙයාත් මේ කොහෙන් හරි බෑ ගත්තා මේක. එහෙමනම් දැන් ඉතින් තමන් අර උකුස කවුද? තමා නේද? මේ අදත්තා දානේ තියෙන තැනින් තමන්ගේ මනස පිහිටවන. පිහිටවලා මේ කබලින්කාර ආහාරයේ තියෙන තැනින් මස් කෑල්ලක් තියෙනවා. තීලා අපි රාග සල්ලෙන් අල්ලා කරපොන. කොහෙද අපේ උත්පත්ති ඇති වෙන්නේ? අදත්තා දානේ කළා අපායේ තිරිසන් ලෝකේ වාගේ තැන. දැන් කල්පනා කරනවා මේ මස් කෑල්ලක් වාගේ එකකට මට අපාය තිරිසන් ලෝකේ යන්න වටිනවද? ඊට වඩා හොඳ නැද්ද මේ අදත්තා දාන්න තියෙන ඇල්ම මම පහ කරනවා. මේකත් අතීත වූ සංස්කාරයක් කැරිට තමයි බලන්නේ. මේ වෙලාවේ ඔයගලන්ට කාටවත් රස්සාවක් තියෙනවද? වෙලක් අය කල්පනා කරනවා මම නිවාඩු දාලානේ ඇවිල්ලා තියෙන්නේ රස්සාවක් තියෙනවා කියලා නේද? හැබැයි ඔෆිස් එකෙන් ලියුම ගහලා ඇති ඔයගලන් මස් කරා කියලා. එතුම් බලන්න මෙතන ඉන්න ඕගලන්ගේ ලොක්කා බොස් ඉඳගෙන කියනවා අන්තාම ඔයා වස් කළා නෑ කියලා. සමහරට එයක් දන්නේ නැතුව තියාවත් වස් කළා ඇති. එයා එහෙම කිව්වා වුණාට දැන් මේ වෙලාවේ ඕගොල්ලෝ අදත්තා දානි අතහැරියොත් මේ වෙලාවේ මලෝ ඕගොල්ලෝ එක්ක නිර්වාණයයි එහෙම නැත්නම් බ්‍රහ්ම ලෝකයයි. ආපෝ මේ ලොක්කා කියන රස්සාව කරන්න අපි යන්නේ ඉන්නවද? නෑ නේද? අන්න ඒකයි මේ මොහොතේ ජීවත් වෙන්නේ. අපි දන්නේ කොච්චර වෙලා ජීවත් වෙයිද කියලා. ඒතකොට මේක අතීත වූ සංස්කාරයක් හැටියට තමයි බලන්නේ. බල්ලා ඒකට ඇල්ම අපි පහ කරනවා. ඉතින් ඔය පියවරවල වශයෙන් ගත්තොත් මේක මේ දෙවිනි රවුම දෙවිනි පියවර. මේකෙන් තමයි අපිට නිත්‍ය භාවය කියන එක ඇති වෙන්නේ. ඇයි එහෙම කියන්නේ? රස්සාව කරන හින්දානේ අඹ ගෙඩිය කාලේ ඉන්න පුළුවන් කියලා තියෙන්නේ. මේකෙන් අදත්තා දානේ නිත්‍ය කතාව කියන එක තියෙනවා. එතකොට දැන් මෙතන අපි දැන් ඉරිද දවසට අපි දන්නවනේ වැරට යන මනුස්සයට දිග හුස්මක් එනවායි කියලා නේද? දැන් ඉතින් අපි රස්සාවට යන්න හුස්මවත් අදින්නේ නැහැ. එවනම් ආස්වාස පාස්වාස නිරෝධයෙන් චතුත්ත්‍ය ධ්‍යාන සමාපත්තිය අන්න ඒකෙන් තමයි අපි ඒක සංඥා උපෙක්කාවට ගිහිල්ලා නිර්වාණයටම යන්නේ කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. ඒක තමයි ඔයගලන්ගේ දෙවිති භාවනාව. ඊළඟට පෙන්වනවා ගෘහපති යම්සේ පුරුෂේක් ඇවුනා වූ තනසුලක්ගෙන උඩු සුළඟට යන්නේද? රූපතේ කුමක්කයි හඳන්නේද? ඉතින් ඒ පුරුෂතෙම ඒ ඇවිලගත් තනසුල ඔහුගේ අත හෝ දවන්නේ, බාහුව දවන්නේ, වෙන යම් අවයවයක් හෝ දවන්නේ. එතෙ මේ හේතුවෙන් මරණය හෝ මරණ තරංගකට පැමිණෙන්නේ නොවේදයි කියලා ස්වාමිනීසේ රූපතේ මෙපරිද්දී මාර්සාවුතේ මෙසේ සලකයි. භාගතුන් වහන්සේ විසින් තනසුලකට බඳු වූ කාමයෝ බොහෝ දුක් ඇත්තාව. බොහෝ වේස ඇත්තාව මේ ආදීන බොහෝ යයි වදාරලත්තාව. මෙසේ ඇති සැටි යහපත් නොවනින් දැක අර ඒක සංඥා උපෙක්කාවේ නිර්වාණය කරාගමන් කරන්නේ කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. එතකොට මේ බුදුහාමුදුරුවෝ මේ උදාහරණය දුන්නේ මේ මුසාවාදී කියන එකට. ඔයගලන්ගේ තුන්වෙනි භාවනාවට එනවා. ඔන්න මිනිස්සෙක් මේ තනසුලක් ගන්න. තනසුලක් කියන්නේ මේ ග්‍රාස් ටෝච් එකක්, තනකොළ බඳවන්නේ නේද? පත්තු කරගෙන යනවා. ඉස්සරහින් හුලඟක් එනවා. මොකද වෙන්නේ මේ හුලඟට මේ ගින්දර ටික ඇවිල්ලා තමන්ගේ බාහුව හරි දවනවා, අවයවයක් හරි දවනවා. මරණීය හෝ මරණ සමාන දුකටපත් වෙනවා. ඉතින් නිවනින් පිට දෙයක් ගත්තොත් ඒක තමයි අපිට වෙන්නේ. මොකද්ද මේ හුලඟ? මොකද්ද මේ පන්දර? මේ හුලඟ තමයි චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍යයට විරුද්ධව අපි පන්දවපත්තු කරගෙන යන මේ පන්දම නිසා අපි අතීතයේත් පිච්චුණා, දැනුත් පිච්චෙනවා, අතහැරියේ නැත්තම් අනාගතයේත් පිච්චෙනවා කියන එක තියෙනවා. එතකොට මේ පන්දම තේරුම් ගන්න දැන් ඕගොල්ලෝ දන්නවා මේ පහුගිය කාලේ අර යුද්ධයක් තිබිච්ච වෙලාවේ තැන් තැන් වල බෝම්බපත් වෙනවා නේද? එතකොට දැන් හිතන්න බලන්න තමන්ගේ පුතා ඉන්නේ කොළඹ පාසලේ කියලා. අම්මා එක තැනක වැඩ, තාත්තා තව තැනක වැඩ. කොළඹ බෝම්බයක් ගියේ කියලා ආරංචි වෙච්ච ගම අම්මා විජහට ගුරුවරයාට කෝල් එක දාලා අහනවා, අනේ මගේ දරුවා ජීවත් වෙලා ඉන්නවද කියලා. තාත්තා අම්මට හරි අම්මා තාත්තට හරි කෝල් එක දාලා ඔක අහගන්න. දැන් බලන්න ඇෆ්ගනිස්තානයේ බෝම්බ යනවා නේද? ඔගොල්ලෝ පිච්චෙනවද? නෑ නේද? එතකොටයි මෙතන පිච්චෙන්නේ. මගේ කියලා ගත්තා නේද? මගේ දරුවා. ඇෆ්ගනිස්තානයේ ඉන්න කට්ටිය මගේ නෙමෙයි. ඕගොල්ලන්ගේ දරුවා ඉන්නේ කොළඹ පාසලේ නම් නුවර බෝම්බයක් ගියයි කිව්ව වුණා ඕගොල්ලෝ පිච්චෙන්නේ නැහැ නේද? මොකද මගේ කියලා ගත්තේ නැහැ. එතකොට එහෙනම් මේ මගේ කියලා අරගෙන තමයි මේ පිච්චිල්ල කියන එක තියෙන්නේ. ඉතින් එහෙමනම් මේ වෙලාවේදී ඕගොල්ලෝ භාවනාවට කරන්නේ මොකද්ද? මේ කබලින්කාර ආහාරය දින තැනි තනකොළ බන්ධමක් තියෙනවා. මොකටද තනකොළ බන්ධම? දැන් ඕගොල්ලෝ මස් කට්ටයි මස් කෑල්ලයි හොයන්න නේද? රාත්‍රි කාලේ කාර් එකේ ලයිට් එක එහෙම පත්තු වරගෙන යන්නේ සුපර් මාකට් එකට එහෙම බඩු ගන්න කියලා නේද? මස් කට්ටයි මස් කෑල්ලයි හොයන්න. මෙතනින් තනකොළ පන්දමක් තියලා රාග සල්ලෙන් අල්ල කරකෝ. කොහෙද උත්පත්ති ඇති වෙන්නේ? අපායේ තිරිසන් ලෝකයි මුසාවාදී කරනවානේ. දැන් කල්පනා කරනවා මේ තනකොළ පන්දමක් වාගේ එකට මට අපායේ තිරිසන් ලෝකේ යන්න වටිනවා. ඊට වඩා හොඳ නැද්ද මේ මුසාවාදීට තියෙන ඇල්ම? මම පහ කරුණා. මේකත් අතීත වූ සංස්කාරයක් හැටියට තමයි බලන්නේ. අතීතයේ තමයි ඕගොල්ලෝ කකුල මගේ, බල්ලා මගේ, නෝනා මගේ කියලා ගත්තේ නේද? ඒතරම් මගේ කියන කතාව අයින් කරන්න හොඳ භාවනාවක් ඕගොල්ලෝ දන්නවනේ. මේ මුසාවාදය අයින් කරන්න. මතකද අපි ඊගෙන ගත්තා. අසූචි පටවිය මගේ නෙමෙයි, අභ්‍යන්තරයේ තියෙන අසූචි පටවිය පටවිට පටවිය සමාන, එළියක මගේ නෙමෙයි නම් ඇතුළේ එකත් මගේ නෙමෙයි. මතකයිනේ මේ භාවනාව නේ? අන්න ධාතු මනසිකාරය කළා. එතකොට මගේ නෙමෙයි කියලා ගත්තාම කුසලෝච ජාති පාපකම් අන්න ආකාස සංඥාතන විඥානං චාතන වගේ දැන් වලට ඕගොල්ලෝ ආවා. දැන් එතෙන්ට ආවහම සත්‍යාදිත්තාන්ට මනස යොමු කළා. මේ ලෝකේ තියෙන ඔක්කොම මුසා මෝස ධර්මයන් කියලා එපාර අනුසයක් දන් දීලා ඕගොල්ලෝ ආව රාග දෝෂ මොහක් යාස නිබ්බතෝති කියන කොටුවට නේද? එතකොට අපි වෙනවාද ඒක සංඥා උපේක්ඛාවෙන් නිර්වාණය කරාම තමන් කළා කියන එක තියෙනවා. ඉතින් එහෙනම් ඒ භාවනාව තමයි ඕගලන්ට එතෙන්ති කරන්න තියෙන්නේ. ඉතින් මෙතන තව සම්බන්ධතාවයක් පෙන්වන්න පුළුවන්. දැන් අපි කිව්වා නේද පානාතිපාතය කළාම අර එක පාටම සුබයි කියලා ඇතුණා කියලා. මස් කට්ට දාපු ගමන් අරය දූගෙන ගියා නේද? මිනිස්සේ දැක්ක ගමන් ඕගොල්ලෝ සුබයි කියලා ගන්නවා. එතකොට මේ අදත්තාදානිය කියනවා නිත්‍යයි කියලා. සුබේට නිත්‍ය කවලම් මොකද්ද එන්නේ? සුඛයි කියන එක නේද? පේනවද? තුන්ගිනියක මුසාව හැදුනා නේද? ඉතින් ඒක තවත් තේරෙනවා නේද? අඹගෙඩිය කතාව. ඔයගොල්ලෝ අඹගෙඩිය අරගෙන මහන්සිල රස්සාවක් කළා මුදල් උපයාගෙන කුණු අඹගෙඩියක් හොයාගත්තා නේද? කුණු අඹගෙඩිය කපලා කනකොට ඔයගොල්ලෝ කියනවා සුඛයි කියලා. තථාගතයන් වහන්සේ කියන මොකද්ද මේ ලෝකේ තියෙනවයි කියලා? දුක. පේනවද? අන්න චතුරාර්ය සත්‍ය. සුළඟ නේද? ඒකට විරුද්ධව අපි කියනෝ නෑ නෑ බුදුහාමුදුරනේ අඹගෙඩිය කනකොට මට නම් සුභයි කියලා නේද? වෙනවා මේකේ සම්බන්ධතාවයත් බලන්න පුළුවන්. සුභයට නිත්‍යකවල සුඛයි කියන කාවයි කියලා. එතකොට මේ කාරණා තුනම අතීත සංස්කාර හැටියට බලන්නේ. අතීතයේ තමයි බල්ලා මගේ, කුකුලා මගේ කියලා ගත්තේ. දැන් මේ වෙලාවේ අසූචි පටවි මගේ නෙමෙයි කියලා අර ඒ භාවනාව නැවතත් කරනවා මෙතෙන්දි නේද? එතකොට ඊළඟට පෙන්නනවා. දැන් ඉතින් උතන පෙන්නන්නේ මොකද්ද? මේක සුඛයි කියලා ගත්තා කියන එක. හතරෙණියට පෙන්නනවා ගෘහපති යම්සේ මිනිස් උසකට වඩා ගැඹුරු පහ වගේ ගිනි දැල් නැති පහ වූ දුම් නැති අඟුරු වලින් පිරුණා වූ අඟුරු වලක් වේද? එම්බිති ජීවත් වෙන කැමැත්තා වූ නොමරණ කැමැත්තා වූ සැප කැමැත්තා වූ දුක් පිළිකුල් කරන්නා වූ පුරුෂයෙක් එන්නේ. ඔව් ශක්තිමත් වූ පුරුෂයෝ දෙදෙනෙක් වෙන වෙන අත්වලින්ගෙන අඟුරු වලට ඇද දමන්නාහු. ප්‍රෝපතියේ කුමක්කයි හඳන්නේද? ඒ පුරුෂද මේ මේ අතර ශාරීරියේ නමන්නේද? ස්වාමිනී සේයට හේතු කවරේද? ස්වාමිනීදී මම මේ අඟුරු වලට වැටෙන්නේ නම් ඒ හේතුවෙන් මරණය වූ මරණ සමාන දුකට පැමිණෙන්නේ යන් ඒ පුරුෂයාට පැහැදිලි. ප්‍රෝපතිය මෙපරිදි මාර්සාවුදේ මෙසේ සලකයි. භාගතුන් වහන්සේ විසින් කාමයේ අඟුරු වලකට බඳුයි. බොහෝ දුක් ඇත්තා, බොහෝ වේස ඇත්තා. මේ ආදීන බොහෝයයි වදාරන ලද්දා. මෙසේ ඇති සැටි මනා නුවණින් දැක අර ඒක සංඥා උපේක්ඛාවන් නිර්වාණයට යන්නේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ බුදුහාමුදුරුවෝ මේ උදාහරණය දුන්නේ මේ කේලාම් කීම කියන එකට. එතකොට ඔන්න ඔයගලගේ හතරෙනි භාවනාව අර මිනිස්සෙගේ උසේ ප්‍රමාණයට වාගේ මේ ගැඹුරු වෙච්ච මේ පහවගේ ගිනි දැල් ඇති ගිනි අඟුරු වලක් තියෙනවා. එතකොට මේ සැප කැමති දුක කැමති නැති මිනිස්සෙක් කියනවා. ඒ වචනත් වැදගත්. ඉතින් යා මේ දඩ පුරුෂෝ දෙදෙනෙක් එයාගේ බාහු දෙකෙන් අරගෙන ඇදගෙන යනවා ගිනි අඟුරු වලට දාන්න. මෙයා කොහොම හරි මේකෙන් ගැලවෙන්න හදනවා නේද? කවුද මේ පුරුෂෝ දෙදෙනා? මතකද ඔයගොල්ලෝ ඉගෙන ගත්ත මේ පලාසය? අර යාළුවගේ යාළුවා වෙන් කරනවා කිව්වේ නේද? එතකොට මට ඕන නම් යාළුව දෙන්නම අතහර ගන්න පුළුවන්. හැබැයි එක යාළුවෙකින් මට ලාභ ප්‍රයෝජන තියෙනවා. එයා ආයතනික ප්‍රධානීෙක් වෙන්න පුළුවන්. ඇමති කෙනෙක් වෙන්න පුළුවන්. ඒක මගේ තණ්හාව නේද? එතකොට මතකද අපි මෙතන ලකුණු කරා තණ්හාව වේදනාවත් එක්ක. එහෙනම් එක බාහුවකින් ඇදගෙන යන්නේ තණ්හාව. දැන් ඊට පස්සේ මට ඕනේ මේ දෙන්නව වෙන් කරලා මේක පවත්තන්න. ඒක මගේ චේතනාව. එහෙනම් තණ්හාවයි චේතනාවයි තමයි මාව මේ ගිනි අඟුරු වලට ඇදගෙන යනවා කියන එක තියෙනවා. ඉතින් ඔතෙන්දී මම දැක්කේ කොහොමද දන්නවද? ඒ මිනිස්සෙක් දෙකට නැමිලා මෙහෙම පතනවා. මෙන්න මේ රූපේ මේ වේදනාව දෙන්න කියලා පතනවා. begin the feeling. ඒ කියන්නේ ඔයගොල්ලෝ රස්සාවක් කරලා මුදල් උපයාගෙන බිල් ගොඩාක් ගෙවලා රුපියල් 10ක් අරගෙන කුණුවම මුදලාල් ළඟට ගිහලා නේද? මුදලාලි මේ අඹ ගෙඩියේ මේ වේදනාව දෙන්න කියලා පතනවා. ඒ කියන්නේ වේදනාව මේ සුඛයි කියලා මේ පැත්තට පරාමාසගත වෙනවා. මේ ඩයග්‍රෑම් එකේ බලන්න වේදනාව සුඛයි කියලා මේ පරාමාසයට රින්ගන. අන්න ඒක සම්බන්ධ කරන්න මුසාවාදයට. ඊළඟට කරන්නා වූ සංස්කාරයන් මේ නිට්ටයයි කියලා පරාමාසගත වෙනවා දකුණු පැත්තේ. අන්න ඒක සම්බන්ධ කරන්න අදත්තාදානට. රස්සාව කරන ඉඳන් කාලා ඉන්න පුළුවන් කියලා තියෙන්නේ. එතකොට මේක උරුවක් නම් මේ පරාමාස කාය ග්‍රන්ථියේ උරුවක් නම් මේ ඔරුවට හබල් දෙකයි. සාමාන්‍යයෙන් හබල් ගානකට ඔරුව ඉස්සරහට යනවනේ. මේක නම් එතනම තමයි කරකෙන්නේ. එතකොට ලෝක තව ටිකක් තේරුම් ගන්න. දැන් මේ කේලාම් කීමට දීපු උදාහරණයනේ. අපි තව උදාහරණයක් බලමු. අර මං කිව්වනේ ගාල්ල පැත්තේ මිනිස්සේ කොළඹට වැලට එනවයි කියලා නේ. එතකොට මේ මිනිස්සයා හිතන්නක දක්ෂ මිනිස්සෙක් කියලා. එයා ඉඳන් කියනවා මට නම් මේට වඩා බෑ. මේ මම ඔෆිස් එකට ආවම ඔෆිස් එකේ වැඩ කරන්න ඕනේ. ගෙදර ගියාම ගෙදර වැඩ කරන්න ඕනේ. ළමින්ගේ හෝම්වර්ක් වලට උදව් කරන්න ඕනේ, උයන්න ඕනේ. මට මේ නැහැට තුඩින් ගිහින් තියෙන මීට වඩා නම් බෑ කියලා කියනවා. ඉතින් මෙයාගේ අවසනාවකට මෙයාගේ මේ ලොක්කා බොස් රිටයර් වෙනවා. ඉතින් ඒ පාර මෙයා කියනවා මම නම් ඌවට දාන්න යන්නේ, මට මීට වඩා බෑයි කියලා. දවසක් දෙකක් යනකොට එයාගේ යාළුවෙක් ඇවිල්ලා ආනිනවා. ඇනලා කියනවා දන්නවද මේකට කවුද ඇප්ලයි කරන්නේ කියලා? අර ඔයාගේ හතුරා කියලා කියනවා. ඒ පාර මෙයා ඉඳන් කියනවා ඈ ඒ මනුස්සයාට ඒ රස්සාවවත් කරගන්න බැරුව ඉන්නේ. ඒ මනුස්සයා කොහොමද මේ රස්සාව කරන්නේ? එයා මේකේ මගේ බොස් වෙනවා නම් ඉතින් මට තවත් වැඩ වැඩි වෙනවා. එයාගේ රස්සාවයි මගේ රස්සාවයි දෙක මට කරන්න වෙනවා කියලා. ඒ පාර ඉතින් අර යාළුවෝ කියනවා ඒක තමයි ඉතින් ඔයා මේකට දක්ෂයි. ඔයා මේකට දාන්නේ කියලා. ඉතින් ඒ පාර දිග හුස්මක් අරගෙන ඔන්න තීරණය වෙනස් කරන ඕන මම මේකට දානවා කියලා. ඉතින් දැන් ඔන්න අන්තිම දවසටත් ඇවිල්ලා දැන් හෙටු උදේ වෙන්න ඉස්සෙල්ලා මේක දා ගන්න ඕන. ඉතින් ඔන්න ළමයිට කන්න බොන්න දීලා ඔක්කොම කරලා රෑ 10ට විතර වෙන්න ඇති. අර ඉල්ලුම් පත්‍රයක් ලියන්න එපා නේද? ඒකට ඉතින් ඔන්න ගිහිල්ලා වාඩි වුණා. වාඩි වෙච්ච ගමන් ඔන්න පුතා එනවා. අම්මේ මං කෑවට මට තාම බඩගිනි. දුව එනවා. අම්මේ මේ හෝම්වර්ක් එක කරන්න කොහොමද? දැන් පිච්චෙනවනේ. හෙට උදේට ඉස්සෙල්ලා ඇප්ලිකේෂන් එක දාගත්තේ නැත්නම් අර බොස් වෙන්නේ අර තරහකාරයා. එතකොට වැඩක් වැඩි වෙනවා. ඒ වගේම මේ ළමයාට කියන්නේ හෝම්වර්ක් එකට උදව් කළේ නැත්නම් ඒ ළමයා විභාගේ ෆේල් වෙන්න පුළුවන්. මිනිසුන් මට දොස් කියාවේ ඔයා ඔයාගේ වැඩේ බලාගත්ත ළමයා ගැන බැලුවේ නෑ කියන්නේ. මාත්‍යත් මට බනේ. දැන් පිච්චෙනවනේ. අන්න ඒක හොඳට කල්පනා කරන්න. මේ කේලාම් කියවෙන මං කියාර බෙන් කිරීම. දැන් ඕගොල්ලෝ එකකින්වත් සතුටු වෙලා නෙවෙයි ඉන්නේ. බත් එකක් හම්බුනොත් කල්පනා කරනවා මේ බත් එකට වඩා අර බත් එක හොඳයි නේද? අතන කඩේ ගත්තනම් පබනාවක් අත් හම්බ වෙනවා. කරි එකකින් කරි එකට පලාස කරනවා. මේ පොළොස් හදන්නේ මෙහෙමද? අම්මා හැදුවේ මෙහෙමද නේද? රස්සාවක් හම්බෙලා ඉන්නවා නම් සතුටු වෙලා තියෙන්නේ. නෑ නේද? අර බොස්ගේ රස්සාව හම්බ වෙනවා නම් හොඳයි කියන්නේ තමන්ගේ එක පලාස කරලා තමන් අනිත් එකට යනවා. මේක මේ මේ මොහොතේ කරන්න ඕන දෙයක්. ප්‍රසන්න මොමන්ට් එක. අපිට ලැබිලා තියෙන්නේ කොයි එකද? අපි පලාස කරනවා. මේක හොඳට බලන්න අර බෙගින් ද ෆීලිං කියන එක. ඒ කියන්නේ වේදනාව සුඛයි කියලා පරාමාසගත වෙන. අන්න ඒක මුසාවට සම්බන්ධ කරන්න. සංස්කාරයන් නිත්‍යයි කියලා පරාමාසගත වෙන. ඒක අදත්තා දාණයට සම්බන්ධ කරන්න. එතකොට මේ කවුරුවක් නම් එකතනම තමයි මෙතන කැරගේ. දැන් අපි පෙන්නවා 1 2 3 අතීත මේක මේ මොහොතේ ප්‍රසන්ට් මොමන්ට් එක. එතකොට ඔතන තියෙන්නේ මොකද්ද මේ සුඛයි කියන එක පරාමාසගත වීම තමයි තියෙන්නේ. හතරවෙනි රවුම හතරවෙනි පියවර. ඊළඟට පෙන්වනවා ගෘහපති යම්සේ පුරුෂේක් තෙම ආරාමයන්ගේ සිත් කළු බව ඇති, වනයන්ගේ සිත් කළු බව ඇති, භූමියන්ගේ සිත් කළු බව ඇති, පොකුණු වලින් සිත් කළු බව ඇති සිහිනියක් දක්නේ. එතෙම විවිධිය කිසිවක් නොදක්නේ. ගෘහපති පරිද්දෙන් මාර්සාවතේ මෙසේ සලකයි. භාගතුන් වහන්සේ විසින් සිහිනියකට බඳු වූ කාමියෝ බොහෝ දුක් ඇත්තාව. බොහෝ වේස ඇත්තාව මේ ආදීන බොහෝයයි වදාරලන්තාව. මෙසේ ඇතිසැටි මනානෝනින් දැක අර ඒක සංඥා උපෙක්කාවට ගිහිල්ලා නිර්වාණයටම යන්නේ කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. එතකොට මේ උදාහරණය බුදුහාමුදුරෝ දුන්නේ මේ ගිද්දි ලෝභයට. එතකොට මේක සීනියකට උපමා කළා. ඔන්න මිනිස්සෙක් ඔන්න නිදාගෙන ඉන්නවා. එයාට පේන හොඳ හීනයක්. හොඳ සැප ඇඳක ඉන්නවා. වැව් පොබුණු තියෙනවා කියලා පේනවා. ඇරලා බැලුවාම එයා හිටපු කබල් නැදේම තමයි තාමත් තියෙන්නේ. පිබිදියේ කිසිවක් නොදගී කියන එක කිව්වා. ඉතින් ඕගොල්ලන්ගේ ජීවිතයේ සිහිනයක් නේද? බලන්න අර ඉගෙන ගන්න නැතුව ඉන්නකොට අර අම්මා කණින් අල්ලගෙන ගිහිල්ලා කිව්වනේ අර පුතා ඉගෙන ගත්තා නම් බෙන්ස් කාර් එක යන මාමා වගේ යන්න පුළුවන් කියලා නේද? ඉතින් බෙන්ස් කාර් එක නම් තාම හම්බ වෙලා නැහැ නේද? සීනේ සබා වෙලා නැහැ නේද? ඉතින් ඊට පස්සේ මොකද වුනේ? තමන්ගේ ජීවිතේ පොඩ්ඩක් හිතලා බලන්න. ඉතින් පාසල් ගියා. ගියාම ළමයි ගල් ඇලි වලින් ගැහුවා, ගල් පොර වලින් ගැහුවා, ටීචර් ගැහුවානේ නේද? ඉතින් දුක් විඳගෙන ඉගෙන ගත්තා. ඉතින් ඉගෙනගෙන කකුල වතුර දාගෙන පාඩම් කළා. විභාගේ පාස් වෙනවා නම් හොඳයි, නැත්නම් ඒ දුබයි නේද? ඊට පස්සේ ගත්තා රස්සාවක් හම්බ වෙනවා නම් හොඳයි, නැත්නම් ඒ දුබයි. රස්සාවක් හම්බුණා. ඉතින් ඈත බලාත් වල ගිහිල්ලා ඉතින් දුක් විඳා නේද? ඊට පස්සේ ඉතින් සල්ලි ටිකක් පඩි ඔක්කොම ඉවරුණානේ. එපාර ඉතින් පඩිය වැඩි එකකට තමන් කොහොම හරි ගියා. මතකද අපි පළවෙනි දවසේ ඔක පෙන්නුවා තම අපේ ජීවිතය. ඉතින් ඒ පාර කල්පනා කරා දැන් සල්ලි ටික වැඩිපුර තියෙනවා. දැන් ඉතින් කල්පනා කරා ගෙයක් හදා ගන්න ඕනේ කියලා නේද? එතකොට ඒ ගේ හැදුවාම ගෙට ගුල්ලෝ ගහනවා, වේයෝ ගහනවා නේද? අල්ලපු ගෙදර මනුස්සයා වැටට රණ්ඩු වෙන්නත් එන්නේ. ඊළඟට කල්පනා කළා දැන් ඉතින් මේ අඩුපාඩුකට තියෙන්නේ මහත්තයා කෙනෙක් නැහැ කියලා, නෝන කෙනෙක් නැහැ කියලා එපාර යාව හොයාගත්තා. හොයාගත්ත කට්ටිය දන්නවනේ හොයාගත්තාම හරිද කියලා නේ. එතකොට මේ තමන්ගේ පෙලක්කාගේ නෝනලා මහතුරු මැරලා තිබ්බා. දැන් ඉතින් කල්පනා කළා අඩුපාඩු තියෙන බබෙක් නැහැ කියලා. එපාර ඉන්ජෙක්ෂන් එකක් ගහලා හරි බබෙක් හදාගත්තා. දැන් ඉතින් චරාස් ගන්නවා, බරාස් ගන්නවා, බය දෙකෙන් දෙකට කිරි දෙන්නත් ඕනේ. නැපි හොදනවා, අසූචි අතපත ගන්නවා කියන එක සතුටක් නෙමෙයි. දැන් ඉතින් ඊට පස්සේ කල්පනා කළා මේ බබා කකුල් දෙකෙන් හිට ගන්න කාලය එනකොට වැඩේ හරි කියලා. මොකද උනේ? 18 බබා හින්දා නිදා ගන්නත් නැතුණා නේ. අන්තිමට ගත්තාම බබාට වයස අවුරුදු 40යි. එතකොට මේ බබාටත් බබාලා ඉන්නවා නේ. එතකොට එහෙනම් බබාගෙත් බබා බලලා කොන්දක් දෙකට නැමිලා මැරලා යනවා නේද? ඕක නේද ජීවිතේ? අන්න දැන් තමන්ගේ ජීවිතේ මේ භාවනාවේදී ඉස්සෙල්ලා හොඳට සිහි කරලා බලනවා. එතකොට ඊට පස්සේ මෙතන ඉදිලෝපයට දීපු එක මේක ඇවිල්ලා අනාගත සංස්කාරයක් හැට බලන්න සීනමවන්නේ අනාගතයට එන්නේ මෙතන මතකද අපි ලකුණු කරා ඊයේ කබලින්කාර ආහාරය ගිද්දිලෝපය අතර කාමච්ඡන්දේ ඒක දික් කරාම එන්නේ කොහටද ජරාවට එහෙනම් කාමච්ඡන්දේ කියන්නේ මොකද්ද ජරාවට ඇති කැමැත්ත නේද අපි හරි මෝඩයෝ නේද ජරාවට කැමති වෙනවා කියන්නේ ඉතින් ජරාවට කැමති වුණා නම් එහෙනම් අනිවාර්යයෙන්ම අපි ව්‍යාධියටත් මරණයටත් කැමති වෙලා තියෙනවා පේනවද මෝඩකම තුන් ගුණයක් කියලා දැන් නේද දැන් ඉතින් මෙතන තියෙන්නේ මොකද්ද ජාතිය ගිද්දිලෝපය අතර නන්දිය නේද එතකොට ඒ කියන්නේ අපි මැරලා ඉපදෙන්නත් කැමති වෙලා තියෙනවා මොකටද කුණුවඹ කෙඩියට මේ ගිද්දිලෝපය වේදනාවේ අතර තියෙනවා ලාභ මච්චරිය පේනවද ඕකට තමයි අපි මේ යන්නේ ඉතින් මේක පොඩි ධර්මයක් නෙමෙයි මේ භාවනාව රහතන් වහන්සේ පෙන්නනවා තුන්වෙනි ආශ්චර්ය අද්භූත ධර්මයේ කෙලවර දුක්ඛ නිරෝධ සත්‍යයේ කෙලවර හරියට කරාන එතකොට මේ භාවනාව එතන කරන්න තමන්ගේ ජීවිතයෙන් මෙනෙහි කරලා බලනවා මේ දක්වා සිහිනයක් නේද කියලා ඊට පස්සේ මේ කාමච්ඡන්දේ ওই විදිහට අපි පෙන්වපු විදිහට ඒක බලන්න ඉතින් මේක පෙන්වන්නේ මොකද්ද මේ පිබිදී කිසිවක් නොදකී ඒ නිදාගත්තා කියන මරණය ඇහැරුණයි කියේ නැවතත් උත්පත්තියක් ගත්තා බුදුහාමුදුරු පෙන්වේ මැරලා උපන්නත් ඔච්චරයි දැන් බලන්න තමා ඇරුණාම මේ වටේම ඉන්නේ මැරලා ඉපදිච්ච කට්ටිය නේද ඉතින් කාටවත් හරි ගිහිල්ලා තියෙනවනේ අහලා බලන්න හරි ගියාද කියලා හරි ගියා නම් මෙතන ඉන්නේ නැහැ නේද බුදුහාමුදුරු පෙන්වේ මැරලා උපන්නත් ඔච්චරයි ඔයගලන්ට ගන්න දෙන්නේ මේ තියෙන සාම්පල් එකේ මේ ඉන්න කට්ටියගේ එකක් තමයි ගන්න වෙන්නේ අන්තිමට ගත්තාම ඉතින් කාටවත් හරි ගිහිල්ලා නැහැ ඔන්න මට මිනිස්සේ කියනවා ඉස්සර මචං මේ භවේ නම් හරි ගියේ නැහැ කිව්වා. රස්සාවක් හම්බුනායි කිව්වා රස්සාව හොඳ නැහැ කිව්වා. ගෙයක් හදාගත්තකෝ ගේත් තර නැහැ කිව්වා. ගෑණියෙ බඳගත්තකෝ ගෑණි තර නැහැ කිව්වා. ළමයි කුපන්නයි කිව්වා ළමයා තර නැහැ කිව්වා. ඊළඟ භවේවත් බලමයි කිව්වා. පේනවද එයා කල්පනා කරනවා මෙරලා වුණා හරියයි කියලා. බුදුහාමුදුරු පෙන්නනවා මෙරලා වුණා ඔච්චරම තමයි. එතකොට මේ අවස්ථාවේදී මේක මේ පස්වෙනි රවුම මේ ඔය රූපේ ලාභයක් වශයෙන් ගන්න අවස්ථාව. එතකොට මෙතන කියන්න වටින ධර්මයක් තමයි ඔයගලන්ට මානිය කියන එක ඇති වෙන්නේ කොහොමද කියලා. කොහොමද මානිය ඇති වෙන්නේ? අපි වට කරකවනවා. මතකද අපි කිව්වා කබලින්කාර ආහාරේ රාගසල්ලේට ඇවිල්ලා කබලින්කාර ආහාරට කියන උක වටයක්. එතකොට දැන් ඕගොල් පළවෙනි වටේ කරකවන්නේ අවිද්‍යාවෙන්. අවිද්‍යාවෙන් කරකවලා රූපයට අගයක් දීලා මාන වෙනවා. දෙවෙනි වටේදී මානෙන් කරකවනවා. රූපයට අගයක් දීලා මාන වෙනවා. උදාහරණයකට කියනවා නම් මම පොඩි කාලේ කැකිරිමාළුවක් කාලා තියෙනවා. මං කියනවා තාම කවුරුත් මට මේ විදිහට කැකිරිමාළුවක් හදලා දීලා නැහැ කියලා. මොකද මිනිසුන්ට කැකිරි හදන්න බැරිද? නෑ වෙලා තියෙන්නේ මගේ මේ රසාංගුරු ගිහිල්ලා නේ. එතකොට දැන් හිතන්න බලන්න මම වට්ටක්ක නෙමෙයි මම කැකිලි දැක්කා. දැකපු ගමන් අන්න කැකිලි කියලා මම මොන අගයක් දුන්නා ඒක තමයි පළවෙනි රවුම අවිද්‍යාවෙන් රූපයට අගයක් දීලා මාන වුණා දෙවෙනි රවුමේදී මං ගේන්නේ මොකක් අගයක් දෙනවා තමයි රූපයට මොන රූපයටද පොඩි කාලේ කාපු කැකිරේකට නේද මේ කැකිරේකට නෙමෙයි නේ මාන්නේ ගේන්නේ පොඩි කාලේ කාපු එක කොච්චර හොඳද කියලා එතකොට දැන් අගයන් දෙකක් දීලා මාන වුණා තුන්වෙනි රවුම වෙනකොට අපි වේදනාව නිසා ඒ අගයක් දීලා මාන වෙනවා ඒක අවිද්‍යාවට ඒක අයිති වෙන්නේ. හතරෙන් රාමු වෙනකොට මානියෙන් කරකවන්නේ අර වේදනාවට අගයක් දීලා මාන වෙනවා. ඉතින් ඕගලන්ට හිතා ගන්න පුළුවන් නේ. පොඩි කාලේ කාපු එකද දැන්ද කියලා නේ. පස්වෙනි රාමු වෙනකොට අපි චේතනා කරන්න ගන්නවා. ඒ වෙලාවේදී අපි රූපේ නිසා චේතනා අගය දීලා මාන වෙනවා. හයවෙනි රාමු වෙනකොට මානියෙන් කරකවන්නේ ඒ වේදනාවට අගය දීලා ඒ තමන් ඉමාන වෙනවා කියන එක තියෙනවා. ඒ කියන්නේ වේදනාව නිසා චේතනාගේ දීලා මාන වෙනවා. හත්වෙනි රාම වෙනකොට මේක සඳහා ක්‍රමයක් තියෙනවානේ. අන්නේ ධම්ම මච්චරිය. ඒක නිසා චේතනාගයක් දීලා අපි මාන වෙනවා. ඔය විදිහට අපි මානිය කියන එක ඇති වෙනවා. ඉතින් මේක පෙන්වුවේ අපේ මේ ඊළඟ කොටසට ඒක උදව් උපකාර වෙන නිසා. ඊළඟට පෙන්වනවා ගෘහපති යම්සේ පුරුෂේ පුරුෂයන්ට සුදුසු යානාවක් හෝ උතුම් මිනිගොඩලක් හෝ ඉල්ලා ගත යුතු භෝගයක් වේද? එතෙම ඉල්ලා ගන්නා ලද භෝගයන්ගෙන් සැරිසරුනේ පිරිවර ලද්දේ කඩපිලකට පැමිණින්නේ. ඔහු දැක ජනයා මේ පින්වත් පුරුෂයම ඒකාන්තයෙන් භෝග සම්පත්යත. මෙසේ වන අය සම්පත් අනුභව කෙරේ කියලා කියන්නේ. වස්තුවේ මේ යම් තැනක ඔහු දක්නාහුද ඒ තැන්නීම සූගී භාණ්ඩයන් හැරගන්නාව. ප්‍රවෘත්තිය කුමක් ඇයි හඟන්නේ? ඒ පුරුෂයාගේ හිත නරක් වීමට ඒ ප්‍රමාණවත්යයි සිතන්නේ. ස්වාමිනියසේ ඒට හේතු කවරයද? ස්වාමිනි බඩුවේ මිය වන අය තම තමන්ගේ බඩු හැරගන ඇති. ප්‍රවෘත්තිය මෙපරින්දි මාර්සාවතේ මෙසේ සලකයි. ඉල්ලා ගන්නා ලද බඩු ඇණියෝ කාමයෝ බොහෝ දුක් ඇත්තාව, බොහෝ වේස ඇත්තාව, මේ බොහෝ ආදීනව ඇත්තායි භාගතුන් වහන්සේ විසින් වදාළ ලද්දාව. මෙසේ ඇතිසැටි මනානුවණින් දැක ඒක සංඥා උපේක්ඛාවේ නිර්වාණයට යන්නේ කියලා බුදුහාමුදුරු පෙන්නනවා. ඔන්න මිනිස්සෙක් ඉල්ල ගන්න කන කරාබුවා. එහෙම නැත්නම් කාර් එකක් බෙන්ස් කාර් එකක් හරි ඉල්ල ගන්න. ඉල්ලගෙන ඉවරලා ඉතින් මෙයා මේ කඩබිලට යනවා. කඩබිලට ගියාම ඉතින් කඩබිලේ ඉන්න මිනිස්සු ඉඳන් කියනවා මෙයා නම් හරි බෝසත් එක්කෙනෙක් කියලා. භෝග සම්පත් අනුභව කරනවා කියලා. ඉතින් අපි හරි තැනට දාගෙන යන්නේ. දැන් ඕගොල්ලෝ කියනවනේ බලක් කියලාට. ඊගන්නේ කවාගේ පාරේ යන්න පුළුවන්ද කරාබුවක් දාගෙන යන්න ඕනි කියලා නේද? එතකොට ඒ කඩබිලට මේක ඉල්ලගෙන ගියේ එක. කඩබිලේ ඉන්න අයිතිකාරයා. ඒ අයිතිකාරයා මෙහෙදීපම ඕක කියලා ඇදලා ගන්නවා. එතකොට නින්දා රෝසයටපත් වෙනවන්නේ. එතකොට ඕකේ ඉතින් ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒකේ භාවනාවත් ඕගොල්ලෝ දන්නව කරපු භාවනාව. ඒකේ ගැඹුරු අර්ථයක් තියෙන නිසා අපි තව උදාහරණයක් දෙකක් බලමු. දැන් ওই ලංකාවේ ඉන්න ආච්චි අම්මා කොහොමද මගුල් ගෙදර යන්නේ? වටිනා සාරියක් ගන්නවා නේද? අරගෙන ගිහිල්ලා ඇඟවතේ ඔතා ගන්නවා. අතේ කොහේ හරි ඉඩක් තියෙනවා නම් ඒක ලොකුවට වලලු දාලා වහ ගන්නවා. රත්තරන් වලලු වල. ඒ පස්සේ බෙල්ල අර නෙක්ලේස් එකක් දාලා ඒකත් වහ ගන්නවා. තරුණෙක් කෙනා කොහොමද යන්නේ? එයා පෙන්නන්නේ හම නේද? එයා දාන්නේ තුනියට මාලයක්. එතකොට ඉතින් මගුල් ගෙවල් වල ගියායින් පස්සේ ඉතින් විශේෂයෙන්ම ওই කාන්තාව එහෙම තමයි. ඒගොල්ලෝ ඇවිල්ලා කියනවා ආච්චි අම්මේ හරි ලස්සන සාරිය කියලා. මේ ආච්චි අම්ම ලස්සනයි කියලා නෙමෙයි සාරිය ලස්සනයි කියලා කිව්වේ නේද? සාරිය අතපත ගන්න කොට කියනවා මේක මේ පුතා අරන් දුන්නා. කොහෙද පුතා ඉන්නේ? ඇමරිකාවේ. ඒ පාර ඊළඟට ඉතින් මේ නෙක්ලේස් එකට ආවා. මේක අතපත ගන්න කොට කියනවා මේක දුව අරන් දුන්නා. දුව කොහෙද ඉන්නේ? එංගලන්තේ. ඒ පාර දුව ගැන කතාව නේද? දැන් එතකොට මේ ආච්චි අම්මට හොඳ තැනක් තියෙනවා නේ. අර හපුට්ටෝ වගේ ඇඳගෙන ගිහිල්ලා හිටියා නම් කවුරුවත් බලන්නේ. දැන් ඉතින් ආච්චි අම්මට හරි සන්තෝෂයි නේ. දැන් ඉතින් ඔය ටික වෙලාවක් යනකොට ඉතින් ඔය මගුල් ගෙවල් වල වාතාශ්‍රය වෙච්චර හොඳ නැහැ නේද? මම මේ කියන්නේ කොළඹ හොඳ හෝටල් එක මම ඉස්සර කාලේ දැකපු එකක්. ඉතින් දැන් මේ ආච්චි කලන්තේ දාන්න යනවා. ඉතින් අනිත් මිනිස්සු ඉඳන් කියන ඔය තද කරගෙන ඉන්නේ ඔය බුරු කරන්නේ කියලා. ආච්චි කියන නෑ නෑ පුතේ මට දැන් හොඳයි කියලා. ඒත් ඉතින් කලන්තේ දාන්න යනවා. එපාර අනිත් අය හරි මේක ගලවනවා. මොකද වෙන්නේ? නෙක්ලස් එක එහෙම අයින් කරාම අර රැලි වැටිච්ච හම පේන්නේ නේද? පේනවද මේ රූපය ගැන සතුට වෙලා මානෙන් සිත ඉස්සුවා. ඒක තමයි මේ අවස්ථාව. ඉතින් ওই ආච්චි අම්ම මගේ ආච්චි අම්ම නෙමෙයි. මං කියන්න මගේ සීයාගේ කතාව. ඔය මං කියන්නේ සීයා අවුරුදු 100ක් ජීවත් වුණා කියලා. ඉතින් ගෙදර කට්ටිය ඔක්කොම මගුල් ගෙදර යන ලෑස්ති වෙනවා. සීයා විතර හැරමිටි අරගෙන විදුලට වෙලා ඉන්නවා. මං සීයාගෙන් ඇහුවා සීයා ඇඳගන්නේ නැද්ද කියලා. සීයා මං දිහා බලාගෙන හිටියා. බලාගෙන ඉඳලා ගෝ පුතේ මේ ශාරීරිය අජූවයි කිව්වා. මේ මගුල් ගැවල් වල යන්නේ මිනිස්සු සතුට වෙන්න නේ. මේක දැකලා කාටවත් සතුටක් ඇති වෙන්නේ නැහැ කිව්වා. සීයා නම් ඒක තීරුම් අරගෙන තියෙනවා. ඉතින් ආච්චිට එහෙම බෑනේ නේද? ඒ කියන්නේ මුණු පුරා බඳිනවා කියලා හරි එයා යන්න ඕනේ මගුල් ගැවල් වල. ඉතින් ওই ආච්චි විතරක් නෙමෙයි ඕක කළේ. මන් දැක්කා මේක මේ එංගලන්තේ කතාව. අවුරුදු 10ක 12ක විතර වයස පිරිමි ළමේ පාසල් ගිහිල්ලා ඇවිල්ලා දුකේ ඉන්නවා. ඒ පාර තාත්තාම මොකද කියලා. ඒ පාර එයා කියනවා මේ ගෑන් ළමයි එයා දිහා බලන්නේ නැහැ කියලා. ඒ පාර තාත්තා උපදේශයක් දෙනවා. මේ කොලර් එක තියෙනවනේ උඩාතට මෙහෙම දාගෙන යන්නේ කියලා. ඉතින් එදා දාගෙන ගියාම එදා නම් ගෑන් ළමයි බැලුවා. මොකද මේක අසාමාන්‍ය එකක් හින්දා බලනෝ. බැලුවට පස්සේ ඉතින් අහක බලා ගන්න බෑ හයිස්කෝට් කියලා තේම උසන්. හරි සන්තෝසයි මෙයා. බලන්න ওই පිරිලාම මොකද්ද කළේ කියලා. මතකද අපි කිව්වා පළවෙනි දවසේම මේ මව් කුසට එන එකන ආවේ නිකන් නෙමෙයි. ආහාරත් හොයාගෙන ඉපදෙන්න තැනකුත් බලාගෙන ආවේ නේද? ඉතින් එයාට අර හොඳට හම්බුණා නේද අම්මගෙන්? අර අපි කන්න වට්ටක්ක වගේ නෙමෙයි කිරි නේද? ඒකේ බේත් හිටන් තියෙනවා. අම්මගේ කන පුඩුව මෙයාගේ කට ඇතුලේ සූ පූර්ණවා වගේ සූතින් එෆෙක්ට් එකක් තියෙනවා. අම්මගේ කය මෙයාට ස්පර්ශ වෙනවා. එතකොට මෙයාට සැප තුනයි නේද? හොඳට සැපත් දැනෙනවා. අතරිනු අම්ම කරුණාවන්ත ඇස් දෙකකින් බලා ගන්නත් තියෙනවා. ඒ වගේම ගත්තාම මේ අම්ම නැලවිලි ගීතිකුත් කියනවා. අවුරුදු 3ක් 4ක් වෙනකොට මොකද වෙන්නේ? අම්මට තාම වෙයි කම්බ වෙලා මෙයාට අර බතු යරෝයෙන් පොඩි කරලා කන්න කිව්වේ නේද? එයාට සැපතක් නැහැ. 10ක් 12ක් කෙනකොට අම්මා වැඩි අතපත ගන්නෑ. දැන් ඉතින් එයා කල්පනා කරනවා මම මේ ලෝකෙට ආවේ එහෙම සැපයි කියලා හිතාගෙන. දැන් බැලුවාම මේ කාන්ත එයාලු ළමෙන් මන් දිහා බලන්නේවත් නැහැ කියලා පේනවා. ඉතින් මේකේ ගැඹුරු අර්ථය කියන්නේ මේ ජාති ඉඳන් වේදනාවට තියෙන සංකප්පය. ඒ සංකප්ප පාරේ දැන් මේ අම්මගෙන් ලැබුණා වූ වේදනාව තියෙනවනේ අර සැප පහ නේද? ඒක ඒ අගය. ඒ වගේම මෙතන මේ මේක දික් කරාම එන්නේ චේතනාවට. එතකොට මෙතෙන්දී අර දැන් කොලරෙක උඩට දාලා එයාට අන්න වැඩේ හරි ගියානේ නේද? අන්න මානාගය. ඒ වගේම මෙතන මේ පල්ලෙහා තියෙන බයාගතිය. ඒ බයාගතිය ඉඳන් වේදනාවට තියෙන දිටි අනුසය කියන රේඛාව. ඒකෙන් දික් කළා කබලින්කාර ආහාරයට සුකයි කියලා කියනවා. අර ගෑල්ලාමියාගෙන් ඉල්ලගන්නේ කියලා නේ කියන්නේ නේද? සුකයි කියලා ආගයන් තුනක්. එතකොට මේකේ මේ භාවනාවට ඕගොල්ලෝ කරන්නේ මොකද්ද? මේ නින්දා රෝසෙට දීපු උදාහරණේ මේකත් අනාගත සංස්කාරයක් හැට බලන්නේ. දැන් ඕගොල්ලන්ට පේනවා නේද මෙතන මේ පානාතිපාතයෙන් අපි කියවන්නේ සුබයි කියලා තේනවා කියලා. අදත්තාදානින් අපි කියවන්නේ නිට්ටයයි කියලා නේද? සුබේට නිට්ටිකාවලා මොකද්ද එන්නේ? සුකේ. දැන් මතකද මේ භාවනාව? මෙතන මේ කරපු භාවනාව නේද? සුබේ ආවේ කොහොමද? පානාතිපාතයෙන් සුබයි. මස් කට්ට දාපු ගමන් දුවල ගිල්ල ගත්තා. අදත්තාදානින් නිට්ටයයි. සුබේර නිත්‍යක ආගලම සුඛය යන තුන්වෙනි බොරුව නේද? එතකොට මේ සුඛේ නේද අපි අත්තා කියලා ගන්න. ආරම්භ ගෙඩිය කාලා අපි ගන්නවා අත්තා කියලා නේ. ඔය අත්තා කියලා ගත්තට පස්සේ තමයි මේ රූපේ ලාභය කියලා එම ගන්න. එතකොට වම් පැත්තේ ධර්මිනුත් සම්බන්ධ වෙනවා. දැන් ඊට පස්සේ අන්න ගැහුවා ප්ලෑන් එකක්. අත්වාද උපාදානට ගියා. මුසාවාදයක් කළා. මේ අභිනිවේස ළඟදී මලොත් කොහෙද යන්නේ? අපායේ තිරිසන් ලෝක. මතකයි නේද? සම්මා දිට්ඨියක් නැහැ, සීලයක් නැහැ. අන්න ඒක හොඳට බලන්න. ඕගොල්ලෝ ඊයේ කරපු තුන්වෙනි භාවනාවේ මේ තුන්වෙනිට කරපු එකේ අලිද්දකාණි සූත්‍රේ පළවෙනි භාවනාව. අර කෙටි භාවනාවක් කිව්වේ මම නේද? ඒක මෙතෙන්දී කන කරාබුවක් හරි බෙන්ස් කාර් එකක බුදුහාමුදුරුවෝ මේ කන කරාබුව කියලා නේද? ඉතින් අපි කන කරාබුව මෙතනින් තියලා මේක දුවන බලමු. බල්ලා මෙතනින් ගිහිල්ලා ඉපදෙන්නේ මේ අපාය කියන කතාව එහෙම කල්පනා කරන්න අපාය තියෙන සංකල්පය. එතකොට ඒක තමයි ඉතින්දි කරන්න තියෙන භාවනාව, ඕගොල්ලෝ කරපු භාවනාව. එතකොට ඊළඟට වෙන්නනවා ගෘහපති යම්සේ ගමටෝ නියං ගමටෝ නුදුරු තැන්දී තේනු වනලහබක් වේද? ඒ මිහිරි පල ඇත්තාවුද අටකත් බොහෝ පල ඇත්තාවුද ගසක් පන්නේ. බෙමෙට්නා වූ කිසියම් පල කෙනෙකුත් නොවන්නාමද? එකල්ලි ඵලයන්ගෙන් ප්‍රයෝජනයක් තාව ඵලසොයන්නව පුරුෂේ ඵලසොයමින් එන්නේ. කෙතෙමි වනලෑමට ඇතුළු මිහිරි ඵල ඇත්තව නටගත් බොහෝ ඵල ඇත්තව දෙකස දක්නේ. ඔවුන් මෙවුත සිතක් වන්නේ මේ ගසවනාය මිහිරි ඵල ඇත්තේ දාටගත් බොහෝ ඵල ඇත්තේද වෙන්නේ. බෙවට්නා කිසියම් ඵලෙකුත් නැත්තේ. මම වනාය ගස නගික දනිමි. මම මේ ගස නැග ඇතිතාක් කන්නේ නම් ඔලුකුදු පුරවා ගන්නේ නම් ඉතාහයක. සිතා හිත මේ ගස නැග ඇතිතාම කන්නේ. ඔඩොක්කොද පුරවා ගන්න. ඉක්බිති ඵල කැමැත්තාව ඵලසොයන්නව දේවි පුරුෂේ ඵලසොයමින් තියෙන කෙටේරියක් ගෙන ඉන්නේ. එතේ මේ වනලහැබට ඇතුළු මිහිරි ඵල ඇත්තාව තටකත් බොහෝ ඵල ඇත්තාව දේ ගස දක්නේ. ඔහුට මෙවුත සිතක් වන්නේ මේ ගසවනාය මිහිරි ඵල ඇත්තේ තටකත් බොහෝ ඵල ඇත්තේද වෙන්නේ. බෙමුගැටනාව ඵලයකුත් නැත්තේ. මම වනාය ගස නංගිට නොදෙනි. මම මේ ගස මුලින් කපා ඇතිතාක් කන්නේ නම් ඔඩොක්කොද පුරවා ගන්නේ නම් ඉතාහේ. සිතා හිත මේ ගස මුලින් කපන්නේ ද්‍රෝපති කුමක්කයි හඳන්නේ. යම් මේ පුරුෂේ පළමු ගස නැගුණේද ඉතින් එතම වාහන ඔබසින්නේ නම් ඒ ගස වැටෙන්නේ ඔහුගේ අතෝ බෙදෙන්නේ පය හෝ බෙදෙන්නේ එක්තරා ශරීර අවයවයක් හෝ බෙදෙන්නේ. එතම ඒ හේතුවේ මරණය හෝ මරණ සමාන දුකට පැමිණින්නේද ස්වාමිනීසේ ගෘපේ ද්‍රෝපතිය මෙපරිද්දි මාර්සාවතේ මෙසේ සලකයි. භාගතුන් වහන්සේ විසින් ගස ගෙලි වැනි වූ කාමය බොහෝ දුක් ඇත්තා, බොහෝ වේස ඇත්තා. මේ ආදීනෝ බොහෝයයි වදාරන ලද්දා වූ. මෙසේ ඇතිසැටි මනානුවණින් දැක අර ඒක සංඥා උපේක්ඛාවට ගිහිල්ලා නිර්වාණයටම යන්නේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. එතකොට බුදුහාමුදුරුවෝ මේ ක්‍රෝධෝපායාසයට දීපු උදාහරණේ මේ තියෙනවා. ඔන්න මිනිස්සෙක් පළතුරු හොයාගෙන යනවා. එයාට පේනවා පළතුරු ගහක් තියෙනවා. හැබැයි මේ වැටලා එක ගිරියක්වත් නැහැ. මෙයා ගහට නැගින්න ගන්නවා. මෙයා ගහට නැගලා ඒ පළතුරු කනවා. බඩ පුරව ගන්නවා. සරම ගහේට ගහගෙන ඒකටත් පළතුරු පුරවනවා. දැන් පල්ලෙහායි මිනිස්සෙක් කෙනෝ. එයාටත් පළතුරු ඕනි. හැබැයි එයා ගහට නැගින්න දන්නේ. එයා මොකද කරන්නේ? එයා ළඟ කෙටේරියක් තියෙනවා. අරේ ගහ උඩින් නැද්ද මේ ගහ කපනවා නේද? ඉතින් අරේ බහැගත්තේ නැත්නම් මරණිය හෝ මරණේ සමාන දුකටපත් වෙනවා කියන එක තියෙනවා. කවුද ওই මිනිස්සු දෙන්නා? ওই මිනිස්සු දෙන්නා තේරුම් ගන්න ඕගලංගේ දකුණු අත තියන්න කබලින්කාර ආහාරය. වම් අත තියන්න ජාති. දකුණු කකුල තියන්න අදත්තා දානි. වම් කකුල තියන්න පානාති පාතේ. බඩ කොහෙද තියෙන්නේ? පරාමාස කාය ක්‍රාන්තිය. ඔබ තමයි පිරෙන්නේ නේද? පළතුරු දදා පුරෝ පුරෝ හිටියා. කවුද අර පල්ලෙහෙන් ඔයගලන් මරන්නේ ඉන්නේ? දැන් බලන්න ඔයගලන්ට මේ ඩයබටික් හේම තියෙනවනේ, දේවැඩියාව තියෙනවනම් ඔය මීඹ වගේ ඒවා කකා හිටියොත් මොකද වෙන්නේ? මැරලා වැටෙනවා නේ. එහෙනම් පල්ලෙහෙන් මරන්න එන්නේ කවුද? වියාදී. ඒතර මෙතන භාවනාව කරන්නේ කොහොමද ඔයගොල්ලෝ? දැන් ඔය දැන් මේ ක්‍රෝධෝපායාසය තියෙන තැනින් තමන්ගේ මනස පිහිටන පිහිටවල මේ කබලින්කාර ආහාරයේ තියෙන තැනින් පළතුරු ගෙඩියක් තියෙනවා. තීල අපි රාග සල්ලෙන් අල්ල කරපෝන. ඔයද උත්පත්ති ඇති වෙන්නේ. තාම අපාය යන්න පුළුවන්. හැබැයි මේ මිනිස්සේ හොඳ මිනිස්සයන නේද? පානාතිපාත, අදත්තා දාන, මුසාවාද, පිසුනා වාචෝ අතහැරලා නේද? ඒක නිසා අපි හිතමු මිනිස් ලෝකෙ උපන්නා කියලා. දැන් ඉතින් ඕගලන්ට මොකද වෙලා තියෙන්නේ? ජරා වෙලා නේද? ඒක හොඳට ඉන්න ඕනේ. මම දැන් ජරා වෙලා. ඒක හොඳට ගත්තොත් ඒ විභාගේ පාස් වුණොත් ඔන්න දිග උස්මකුත් එක්ක එනවා. එහෙනම් මොකද වෙන්නේ? ආච්චිට 100ට මොකද උනේ? කැන්සර් හැදුනා මලා නේද? හાર્ට් ඇටැක් හැදුනා මලා. වියාදියයි මරණයයි. එතකොට දැන් Tamanට පේනවා දැන් මෙතන මේ කලින් භවයේ මේ වගේ ශාරීරියක් තිබුණා. මේකත් එක්ක ඉන්න බැරිලා ඒකත් එක්ක ඉන්න බැරිලා මේක අදාගත්තා. දැන් මේකත් ජරා වෙලා තියෙන්නේ. ඉස්සරහට වියාදියයි මරණය. එහෙනම් මේකත් එක්කත් ඉන්න බෑ. ඒ පාර එහෙනම් මේ පළතුරු ගෙඩියල්ලා විසි කරනවා. ඒ කියන්නේ රූපය අල්ල විසි කරනවා. විසි කරාම අපි යනවා ආකාස සංඥායතනෙ වාගේ තැනකට නේද? එතන ඉන්න පුළුවන්. පොතින්ද කියන්න වටින දෙයක් තමයි ඔය අදෝෂය කියන එකේ අර්ථ දැක්කේ. කොහොමද අදෝෂය අර්ථ දක්වන්නේ? දේශය නැතේ කියනවාද? ඉතින් දේශය කියන එක තහනම් වචනේ කිව්වොත් එහෙම කියා ගන්න බෑ නේද? ඕකේ උත්තරේ තියෙන මුළු සූත්‍ර පිටකෙටම පෙටකෝපදේශය විතරයි. ඒකේ බුදුහාමුදුරුවෝ මේක පෙන්නනවා. අජ්ජත්තරතෝ සමාහිතේ වික්කේප පරිසාරණ අයන්න දෝෂෝ කියලා. අභ්‍යන්තරයේ සමාහිත බවක් තියෙනවා කියන වික්ෂේපේ මුලාව පහ කිරීම තමයි අදෝෂය කියලා කියන්නේ. අපි කාටවත් කිසිම තැනක සමාධියකින් ඉන්න බෑ. ওই නිවසඤ්ඤා නාසඤ්ඤායත ලාභය තමයි උඩම තැන ඉන්නේ. අපි හැමෝම ඉන්නේ ලිස්සන තැනක. ලිස්ස ලිස්ස වැටෙනවා අපි. මිනිස්සයා තමයි පල්ලෙහාම ඉන්නේ. මානිය වැඩිමෙක් කෙන මනුස්සයා, මානිය අඩුමෙක් කෙන නිවසඤ්ඤා නාසඤ්ඤාත ලාභය. එතකොට මේ දෙක අතර තමයි මේ අනිත්‍යාන තලයන් දිව්‍ය තලයන් එහෙම තියෙන්නේ. ඕගලන්ටත් වඩා මානිය වැඩි ඔය සත්තුන්ට. මං කුරුල්ලෙක්ගේ මනස බල්ලා තියෙන රහතන් වහන්සේත් එක්ක ඒ කුරුල්ලා අතින් එකයි. ඒක කොටන්ට යනකොට එයා හිතනවා බිදුලෙන් එකයි කියලා. මම මේ හරි විශාල එකේ මේ පොඩි එකෙකුට කොටන්න යනවා කියලා. ඔය කුරු බල්ලෝ ඉන්නව නේද? අඟල් 6යි උස නේද? එයා කණ්ඩපයින්කොට එයා හිතන්නේ ඕගොල්ලෝ වගේ දෙකක් කියලා. මං හරි විශාල එකෙක් මේ පොඩි එකෙකුට කණ්ඩපයින්නවා කියලා. පයින් පාර වැදුනහම තමයි දන්නේ කවුද ලොකු කවුද පොඩි කියලා. එතකොට දැන් මං පෙන්නුවේ මේ නිවසඤ්ඤා නාසඤ්ඤායත ලාභය තමයි මාණි අඩුම එක්කෙන. එයා මහා කප්ප 84000ක් ඉන්නවා. හැබැයි ඊට පස්සේ ලිස්සලා මැරලා වැටෙනවා නේද? එතකොට දැන් එහෙමනම් දැන් බලන්න අපිට පළතුරු දැන් පානාතිපාතේ එහෙම අතහැරලා අහිංසකව පළතුරු ගෙඩිය කාලා ඉන්නත් බෑ. පළතුරු ගෙඩිය විසි කළ ආකාසඤ්ඤායතනෙ ඉන්නත් බෑ. එතකොට මට ඉන්න ඕන නම් ඉන්න බැරි නම් මට මොකද්ද තියෙන්නේ? ක්‍රෝධ වූ දැඩි වෙහෙස. දැන් ඕගොල්ලෝ දන්නවා පානාතිපාතේ නිසා දේශේ, දේශේ නිසා පානාතිපාතේ. දැන් එතකොට එහෙනම් ඕගොල්ලෝ මේ පානාතිපාත අදත්තා දාන ඒව ඔක්කොම අතහැරලා මෙතෙන්ට ආවම දැන් තියෙන ක්‍රෝධ වූ දැඩි වෙහෙස. එහෙනම් දේශේ තියෙනවා නම් අපි ආපහු පානාතිපාතයටයි යන්නේ නේ. වෙනද වට හතෙන් බුදුහාමුදුරු පෙන්වන මේ හතේ හත කියන්නේ මේක තමයි ක්‍රෝධ වූ දැඩි වෙහෙස. ඒතර ගමන් කල්පනා කරනවා මේ දෙක අතර නේද මම මේ අදත්තා දාන කරන්නේ, මුසාවාද කරන්නේ, විසුනා වාච කරන්නේ, සීන වවන්නේ, නින්දා රෝසයටපත් වෙන්නේ. එතකොට එහෙමනම් දැන් අපිට පේනවා පළතුරු ගෙඩිය කාලා ඉන්නත් බෑ, පළතුරු ගෙඩිය විසිකලා ආකාසඤ්ඤායතනේ ඉන්නත් බෑ. ඕක බෑයි කියලා එහෙනම් හැමදාම අපි දැඩි ලෙස වෙහෙසටපත් වෙයි පත් වෙවි ඉන්නවද නෑ. නිවනින් පිටත දෙයක් ගන්න එපා. ආන්න ඒක තමයි එතන උත්තරේ තියෙන්නේ නේද? නැත්තම් ඉතින් දැඩි වෙහෙසටපත් වෙලා තමයි ඉන්න තියෙන්නේ. එතකොට එතන මේ වටත් එක්ක ගත්තාම ඔක බොහොම ලස්සනයි. ඔය පස්වෙනි රවුම වෙනකොට අර ගිද්දි ලෝභ අවස්ථාව කියන්නේ නේද? අන්න ඒ වෙලාවේ අපි මේ රූපාගය දෙනවා ලාභයි කියලා. පළතුරු ගෙඩියට ආගය දෙනවා. හයවෙනි රවුම වෙනකොට අපි වේදනා ආගය දෙනවා. ඒ කියන්නේ මේ මෙහි විදිහට ජීවත් වෙනවා කියලා හිතන පළතුරු ගෙඩියක් කාලා. හත්වෙනි රවුම වෙනකොට මේ සඳහා ක්‍රමයේ ධම්මමච්චරිය. ඒක මේ වේදනාවයි මනෝ සංචේතන ආහාරයේ අතරට එන. දැන් බලන්න අපි මේ කට අල්ල ගත්තේ මේ පිටිපස්සෙන් අත දාලා නේද? ඉස්සරහින් නෙමෙයි. ඇයි එහෙම කියන්නේ? දැන් ඕගොල්ලන්ට මේ පළතුරු ගෙඩි එහෙම ඕනෙලා ඕගොල්ලෝ මොකද්ද කළේ? ඕගොල්ලෝ ඉගෙන ගත්තා මේ රසායන විද්‍යාව, භෞතික විද්‍යාව වගේ ඉගෙන ගත්තා. දැන් ඒ පාර ඕගොල්ලන් රස්සාවට යනවා, පඩිය යනවා බැංකුවට. ඒ පාර ප්ලාස්ටික් කෑල්ලක් අරගෙන යනවා බැංකුවට. ගිහිල්ලා ඒකෙන් සල්ලි ටික අරගෙන ආපහු යනවා කඩේ මුදලාල් ළඟට, මේ කුණුවඹ මුදලාල් ළඟට නේද? මොකද එයා ප්ලාස්ටික් ගන්නෙ නෑ නේද? එතකොට දැන් පේනවාද අපි මේ අල්ලගත්තේ කට මෙහින් පිටිපස්සෙන් අත දාලා. දැන් බුදුහාමුදුරුව පෙන්වන මේ පළතුරු ගෙඩිය නියෝන්නේ. මේකට මොකද්ද ලේසිම ක්‍රමය? ගහට නගින්න ඉගෙන ගන්න නේද? අන්න ඒක තමයි සරලම වෘත්තිය බුදුහාමුදුරුව පෙන්වන්නේ එතන. එතකොට දැන් මෙතන පෙන්නනවා ප්‍රභුති මේ ආරසාවුතේ මේ උතුම් උපේක්ෂා සීද දෙනාගේ පිරිසිදුවට පැමිණ අනේක ප්‍රකාරෝ පෙරවිසුත්තන් සී කරනවා. එනම් ජාති එකක් දෙකක් කල්පයක් කල්ප විනාශ වෙන තැන් මේ විදියට මම මෙතන හිටියයි, මේ විදියට සැපවින්දයි, මේ විදියට දුක් දුක් විඳයි ආසය වශයෙන් මේ පුබ්බේ නිවාන සුතිය පෙන්නනවා නේද? දැන් බලන්න මේක කාටද ගන්න පුළුවන් කියලා තියෙනවා. ආර්ශාව කරන්නේ ඒ කියන්නේ ඕගොල්ලන්ට ඒක පුළුවන් කියන එකයි තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට තියෙන්නේ කුතුහලයක් නේද? කලින් භවයේ බං කවුද කියලා නේද දැනගන්න ඕනේ තියෙන්නේ. ඉතින් ඕක අහලා බලන්නකො මේ භවයේ උත්තරයක් තියෙනවා. ඕගොල්ලන්ගේ ඇහුවොත් ඕගොල්ලෝ කියාවි ගිරිගෝරිස් කියයි සඳලතා කියයි නේද? ඒකේ තේරුමක් නැහැ නේ, අම්මට ඕන නමක් දාන්න පුළුවන්. එතකොට එහෙනම් මේ භවයේවත් උත්තරයක් නැති කලින් භවයේ අහන්න එපා. හැබැයි ඕගොල්ලන්ගෙන් කවුරු හරි ඇහුවොත් ඕගොල්ලෝ කරන රස්සාව මොකක්ද කියලා විස්තර කරලා කියන්න පුළුවන් නේ. එහෙනම් මොනවද සී කරන්න පුළුවන්? සංස්කාර. ඉතින් මං කලේ දැන් ඕගොල්ලෝ මේ දන මේ කාරණා හත මෙහෙම කළා නම් ඕගොල්ලෝ හත්තිනි ධානයේ ඕ ඊට වඩා වැඩි ධානයකට අවිල්ලා තිනෝ ධර්මීය අවබෝධයත් එක්ක අතීත වය බලන්න හොඳ දැනකට අවිල්ලා තියෙනවා. ඉතින් මං කලේ ওই හත්තිනි ධානයට ගිහිල්ලා මං මෙනෙහි කරලා බැලුවා කලින් භවයේ ඒ මං කරපු රස්සාව මොකද්ද කියලා. එතකොට මට පේනවා ලී කෑල්ලක් පේනවා, කීතක් පේනවා, අතක් පේනවා. ඒ කීත එහාට මෙහාට යනවා. ඒ කවුද? වඩුවා නේද? ඒ පාර මං එකපාරට මෙනෙහි කරලා බැලුවා මේ මං කලින් භවයේ කරපු භාවනාව මොකද්ද කියලා. එතකොට ඔය තනකොළ යට තියෙන ගල් කැට මට මේ ඇහෙන් බලනට වඩා හොඳට පෙනුණා. එතකොට මං දැනගෙන හිටියා මං ආලෝකේ තමයි මෙනෙහි කරලා තියෙන්නේ කියලා. එතකොට මේ ප්‍රදේශයේ ආලෝකමත් වුණා. මට වඩු වඩුව පේනවා. අර ගෙදරට යන පාර පේනවා, ගෙදර පේනවා, ගෙදර ඉන්න මිනිස්සු පේනවා, බහලවල් හදනවායි කියලා පේනවා. ඒ වගේම අර කේල්කම් හැම ගෙනල්ලා ගෙදරට හේතු කරනවා ආදි වශයෙන් පේනවා. ඉතින් ඒ කාලේ මම මේ සඳුදා ඉඳන් සිකුරාදාට වැරට යනවා. සෙන්සුරාදා ඉඳන් දීර්ඝ වශයෙන් මම අතීත භවය බලනවා. ඉතින් මම දැන් භව 15ක් විතර බලලා මට හොඳටම ඇති වෙලා. ඉතින් සාම්පති මහ බ්‍රහ්ම රහතන් වහන්සේ වැඩ හිටියා. මම රාතන් වහන්සේගෙන් ඇහුවා, මේ රාතන් වහන්සේ මම මේ චිත්‍රපටි බලනවා වගේ අතීත භවයන් බලනවා, මම මොකද්ද බලන්න ඕනේ කියලා. දරුවා ජාති ජරා ව්‍යාධි මරණ බලන්නේ කියලා කිව්වා. ඉතින් ඒ පාර මම වුණ බව 15 කියා පැත්තෙන් පටන් ගත්තා. මම මෙන්න මේ විදිහට උපන්නා, මේ විදිහට ජරා වුණා, මේ විදිහට ලෙඩ වුණා, මේ විදිහට මරණිය ඇතුව. ඔය මරණය කියන කාරේ දුක්ඛිතයි. ඔයගොල්ලෝ තාම මේ භවෙ මැරිලා නැහැ නේද? මිනිහ ගල බැලුවාම තමයි පේන්නේ. මට පේනවා ඔය සර්පේ දස්ත කරලා මැරෙන හැටි, අලියාගේ කොටන් පෙරලලා මැරෙන හැටි, වතුරේ ගිලිලා මැරෙන හැටි, අන්තිම භවේ නම් මේ ඔක්සිජන් මාස්ක් එක මූණට දාගෙන තියෙනකොට මැරෙන හැටි දකින්න. කොහොමද දැක්කා මොකද හිතෙන්නේ? ආයිනම් උත්පත්තියක් එපා. මගේ මේ අතේ මෙතන නහර මතු වෙලා තියෙන හැටි දැක්කාම කලින් භවේ ඇති වුණා වූ සංවේගය මට තාම ඇති වෙලා නැහැ. ඒක හේතුව තමයි මගේ අතේ නහරේ තත්ත්වයට මතු වෙලා නැහැ. මතු වුණත් මම ඔය හත්වෙනි ධානී වාගේ ඉඳගෙන තමයි නෙමෙයි බලන්නේ. දැන් බලන්න ඔය ආච්චි අම්මා ඔය කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා වැඩි වෙලා ඉන්නේ නැහැ නේද? හොඳට බලන්න ඊළඟට එයා මොකද්ද කරන්න කියලා. එයා කුස්සියට ගිහිල්ලා එක්ක අකුරු කෑල්ලක් හරි කටේ දාගන්න. දෙයකක් හරි වක් කරගෙන බොනවා. දුක වේදනාවක ස්පර්ශයක් ඇති වුණා, සුඛ වේදනාවක ස්පර්ශයක් වෙනවා, අරකින් ගැලවෙනවා. එතකොට මේ ඉහළ ධානවල ඉන්නකොට හතු අකුරු කටේ දැමිල්ලක් නැහැ නේ නේද? එතකොට අර දුක් වේදනාව කොයිතරම් දුරට මේ සංවේගයේ තියෙනවද කියලා විඥාන ධාරාව තුළ තමන්ට පේන්නේ. ඉතින් මම ඕගලන්ට අතීත භවයන් බලන්න කියන්නේ. නමුත් බැලීමේ මෙන්න මේ ආනි සංසය තියෙනවා. මොකද්ද? මානිය බැලයක්. ඕගොල්ලෝ දන්නේ ඕගලන්ට කොයිතරම් මානියක් තියෙනවද කියලා. දැන් බලන්න මේ පළාත් වල මිනිස්සු හැමෝ වාගේ අඩු ආනි ත්‍රී වීල් එකක හරි යනවා නේ. ඈත පළාතක ගිහිල්ලා බහින්නක බලන්න. කොල්ලු කොරට දුවගෙන එනවනේ. ෂා මට හොඳ තැනක් තියෙනවා. අන්න එහෙමයි තියෙන්නේ. අසමානතාවයේ දැක්කාම තමයි තමන්ගේ මානිය කොච්චරද කියලා තමන්ට තේරෙන්නේ. මට හොඳට මතකයි ඔය අතීත භවයේ බලන්න ඉස්සෙල්ලා මං හිතන් හිටියේ මං ඒ භවෙත් විද්‍යාඥයෙක් වෙන්න ඕනේ කියලා, සයන්ටිස්ට් කෙනෙක් කියලා. මේ භවයේ සයන්ටිස්ට් නම් අපි හිතන්නේ කලින් භවෙත් සයන්ටිස්ට්. දොස්තර නෝනා හිතන්නේ හැමදාම එයා දොස්තර කියලා. ඉංජිනේරුවා හිතන්නේ හැමදාම ඉංජිනේරුවා කියලා. අතීත භවයේ මෙනෙහි කරලා බැලුවාම තමයි පේන්නේ මම කූඹියද, ගෙදර වැඩ කරන මනුස්සයද ආදී වශයෙන්. එතකොට මට හොඳට මතකයි ඔය භාවනා කරපු වෙලාවේ මං වඩුවයි කියලා මට කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. හැබැයි ආහාර අරගෙන සමාධි ගතිය බැහැලා ගිහිල්ලා එකපාරටම ඇතුලෙන් එනවා මං වඩුවා කියලා. පේනවද කොයිතරම් දුරට අරක තමන්ගේ හිතේ තිබිලා තියෙනවද මේ මාන්නයක් නේද? විද්‍යාඥයෙක් වගේ කතාවක් කියන කතාව. එතකොට මේක බැලුවයින් පස්සේ මානිය බැස්සයින් පස්සේ මොකද දන්නවද ඇති වෙන්නේ? සමාධිය උග්‍රයි. ඊට පස්සේ බොහොම ඉක්මනට සමාධිය ඇති වෙනවා. මානිය අඩු වෙන්න සමාධිය වැඩි වෙනවා. තින්ද මානිය තියෙනවා අල්ල වීසි කරන්න. ඒක හරි තුච්ච දෙයක්. ඒක අයින් කරන්න තරමට තමට සමාධිය හොඳයි. එතකොට ඊළඟට පෙන්නනවා ගෘහපතේ මේ ආර්ය ශ්‍රාවක තෙමේ උතුම් උපේක්ෂා සීපිරිසුවාට පැමිණ මිනිස් සස ඉක්මෝ බව තින්නා වූ දිවයසින් චුතවන්නා වූ උපදින්නා වූ හේනා වූ ප්‍රණීත වූද ස්වර්ණ වූද දුර්වර්ණ වූද සුභ වූද දුර්ගත වූද කර්මයට අනුව උපදින සත්‍යයන් දකින මේ පින්වත් සත්‍යෝ කාය දුෂ්චරිත, වචී දුෂ්චරිත, මනෝ දුෂ්චරිතෙන් යුක්ත වූ ආරයන්ට ගරහන්නා වූ මිච්ඡාදිට්ඨි වූ මිච්ඡාදිට්ඨි කම්ම සමාදන් වූ ඔහු මරණයෙන් මතු සැපයෙන් පහ වූ නපුරු නිරයට පැමිණේ. නැතොත් මේ පින්වත් සත්‍යෝ කාය සුචරිත, වචී සුචරිත, මනෝ සුචරිතෙන් යුක්ත වූ ආරයන්ට නොගරන්නා වූ සත්‍ය අදහන්නා වූ සත්‍ය අදී සමාදන් වූ ඔහු මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයට පැමිණේ. මෙසේ පිරිසුදු මිනිස් ඇසෙයි මූ දිව ඇසි චුතවන්නා වූ උපදින්නා වූ සත්‍යයන් දකිනවායි කියලා. එතකොට මේකත් කාටද කරන්න පුළුවන් කියලා දෙන්නේ ආර ශ්‍රාවක යන්නේ ඕගොල්ලන්ටත් පුළුවන් කියන එකයි කියන්නේ. හැබැයි මේකට නම් ටිකක් වෙලා යනවා. මේකට ආලෝකය කියන එක මෙනෙහි කරන්න ඕන. දැන් බලන්න මෙතන යම් කිසි අඳුරු ස්වභාවයක් තියෙනවා. අර එළි බැලුවාම අර අවුව හින්දා ආලෝකේ තියෙනවා නේද? එතකොට දවල්ට උඹලෝ එළියට ගිහිල්ලා ආලෝකේ දැකලා ගේ ඇතුළට ඇවිල්ලා ඇස් දෙක වහලා කල්පනා කරනවා මම මෙහෙම ආලෝකේ දැක්කයි කියලා. ඒක පාට මොගලන්ට එන්නේ අර තනකොළ වාගේ තිබිච්ච අර දර්ශනීය පේන්නේ. ඒක නෙමෙයි එතන තියෙනනේ ආලෝක ස්වභාවයක්. අන්නේ ආලෝක ස්වභාවයට මනස යොමු කරන්න ඕන. එතකොට ඉතින් ඕක ආලෝකයත් එක්ක බොහෝ කාලයක් ඉන්න වෙනවා. ඒකයි බොහෝ කාලයක් යනවා කියන්නේ. ඉතින් මම නම් කළේ හැමදාම ඔය අරියට මග භාවනාව මිනිත්තු 25ක් විතර කළා. ඒකේ කෙලවරට මම මිනිත්තු 5ක් 10ක් ওই ආලෝකයේ මෙනෙහි කළා. ඉතින් එක එක අය ඔබට එක එක ක්‍රම හදා ගන්නවා. දැන් මෙතන ආලෝකයේ අර ඡායාවක් වාගේ තියෙනවානේ. ඒක ස්ට්‍රෙච් කරනවා උතුර, නැගෙනහිර, දකුණ, බටහිර ඒ දිශාවලට අදිනවා වාගේ කරනවා. ඊට පස්සේ කල්පනා කරනවා මේක මේ හඳ වගේ රවුම් වෙන්නේ කියලා. ඉතින් මේ හඳ වගේ රවුම් වෙන්න නම් ඔයගොල්ලෝ ওই පොල් අතු බැලවලින් එහෙම ආලෝක සංඥා ඇවිල්ලා තියෙන හැම ඉදරවුමට අන්න ඒ වගේ එකක් ගන්න වෙනවා. ඊට පස්සේ කල්පනා කරනවා මේක මේ හඳ වගේ ප්‍රභාස්වර වෙන්නේ කියලා. ඉතින් කාලයක් යනකොට ඒ ආලෝකය Tamanට හොඳට පිහිටන්න පටන් ගන්නවා. දැන් මම රාත්‍රී කාලේ නිදා ගන්න ගිහිල්ලා ඇස් දෙක වැහුවාම මට ඒ කාමරේ කරවල වුණාට කරවල නැහැ, ආලෝකයේ තියෙන. ඒ වගේම Tamanට පේන්න ගන්නවා. ඉතින් ඒ ආලෝකයට මනස යොමු කළොත් ඒ Tamanට පේනවා, Tamanට ඒ ඈත රූප පේනවා කියලා. ඉතින් මම භාවනා කරන තැන තියෙන්නේ විත්තියක් ඉස්සරහා. එතකොට එතනින් කිලෝමීටර් එකමාරක් විතර එහා පැත්තේ මට පේනවා මේ විදිහට මේ බ්‍රිජ් එකක් තියෙනවා, පාලමක්. ඒක මෙහා පැත්තේ තනකොළ තියෙනවා, ওই තනකොළ යට තියෙන ගල් කැටයෙන් පේන්න ගත්තා. ඉතින් දැන් මට පේනවා මේ ඈත තියෙනවා මට පේනමයි කියලා. ඒ පාර මං කල්පනා කළා ඔය තවුතින්සාවේ චෛත්‍යයක් තියෙනවා, අන්න ඒක බලන්න ඕනේ කියලා. ඉතින් මට ඒක පේන්න ගත්තා. ඒ විදිහට තමයි මං අකනිටාව එහෙම අත්දැක්කේ. එතකොට ඒ දවස්වල මම හිතුවේ මට පේනවා විතරයි කියලා. ඊට පස්සේ පේනවා මේ මනෝමේකා ඒකත් එක්ක යනවා කියලා. ආලෝකයෙන් දකින්න මනෝමේකාය ගිහිල්ලා අර ඒ භූමියේ ලෑන්ඩ් වෙනවා කියන එක හිතන් Tamanට දැනෙනවා. එතකොට කොහොමද මේ කවුරු හරි ඉපදෙන තැන දැනගන්නේ? අන්න ඒකට ඕගලන්ට තියෙන්න ඕනේ විඥානංචාතන සමාපatti. 6 වෙනි ධ්‍යානෙට එකපාරටම සම්වාදීට පුළුවන්කම තියෙනවා. එතකොට ඒකට සම්වැදුනහම ඒ දැන් හිතන්න බලන්න කවුරු හරි පුද්ගලෙ කොතනද ඉපදෙන්නේ කියලා දැනගන්න ඕනේ කියලා. තමයි එකපාරටම මේ 6 වෙනි ධ්‍යානට සම්වාදින. ඔබට තණ්හාවත් තිබිලා බෑ. එතකොට මේ සංවේදීච්ච ගමන් මේ විඥානාංචයතනෙන් දැනගන්න පුළුවන් මෙන්න මේ පුද්ගලයා මේ අහවල් තැන ඉපදෙනවා, මේ දෙවෙනි පුද්ගලයා මෙන්න මේ තැනට යනවා, මේ තුන්වෙනි පුද්ගලයා මෙන්න මේ අහවල් තැනට යනවා, මේක වෙනස් කරන්න පුළුවන් ඒ කියන එකට විඥානාංචයතනෙන් දැනගන්න පුළුවන්. එතකොට ඊළඟට පෙන්නනවා රූපතේ මේ ආරසාවුතේ මේ වනාහයේ මේ උතුම් උපේක්ෂා සීපිරිසුදුවට පැමිණෙන කෙලසුන් නැසීමේ කෙලසුන්ගේ වෙන්ගු චේතෝ විමුක්ති ප්‍රඥා විමුක්ති කියන මේ විමුක්තියට ශ්‍රේෂ්ඨ ඥානින් දැන ප්‍රත්‍යාවේක්ෂ කොට පැමිණ වාසය කරනවා කියලා. ඉතින් ওই චේතෝ විමුක්ති ප්‍රඥා විමුක්ති කියන එක අපි හෙට ඉගෙන ගන්නවා චූලසුඤ්ඤ සූත්‍රයත් එක්ක. ඒ විමුක්තියෙන් වලට ගියායින් පස්සේ ඔබ ලංකසිත නවත් ගන්න පුළුවන්. දැන් අපි මතකද අපි පළවෙනි දවසේම කිව්වා ඔය පොල් ගහක් දැක්කම ඕගොල්ලෝ රචනයක් ලියනවා කියලා. අර ඒ විමුක්තියට ගියාට පස්සේ සිත නතර වෙලා අර සිත එහාට මෙහාට දුවන්නේ නැහැ. ඒක නිසා අර පචී සංකාර විතරක් නෙමෙයි මෙතන චිත්ත සංස්කාර සම්පූර්ණයෙන්ම නතර වෙලා තියෙනවා. අන්න ඒ වෙලාවේ බුදුහාමුදුරුව කියනවා ගෝපතේ මෙතකින් වනාහි ආරවිනී සර ප්‍රකාරයෙන් සීල ආකාරයෙන් වූහා සිදීම සිද්ධ වුණා කියලා. දැන් කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර ඔක්කොම නිරෝධ. රූපදී කුමක්කයි හඟන්නේද? යම්සේ ආරවිනී සර්ව ප්‍රකාරයෙන් සීල ආකාරයෙන් වෝහාර සමුච්ඡේදය වේද, ඒක තමා තුළ දකින්නවද කියලා ඇහුවා. ඉතින් පෝතලේ රූපතිය කිව්වා ස්වාමිනී මම කවරෙද්ද? ඒ ආරවිනී සර්ව ප්‍රකාරයෙන් සීල ආකාරයෙන් වෝහාර සමුච්ඡේදේ මම සම්පූර්ණයෙන් ඈත් වෙච්ච පුද්ගලෙක් කියලා. ඒ පාර කියනවා ඉතා යහපත යටිකුරු කරපු දෙයක් කුඩුකුරු කරා වාගේ ආලෝකය නැති තැනකට ආලෝකය ගෙනත් දුන්නා වාගේ කියලා මේ භාගතුන් වහන්සේ සරණ යන, ධර්මයේ සරණ යන, සංඝයා වහන්සේ සරණ යන උපාසකව ලෙසනම් දරත්වා කියලා පෝතලේ ප්‍රවෘත්තිය ඉල්ලා සිටිනවා. එතකොට මේකේ භාවනා කරන හැටි අපි සාකච්ඡා කරන වෙලාවෙම කිව්වා. නැවතත් කෙටි මතක් කරනවා නම් ඔය උදාහරණ හත තමයි අපි භාවනාවට ගන්න. ඔයගලන්ට මතකයි අර බල්ලා මස් කට්ට දාපු ගමන් දෝගෙන ගියා නේද? එතකොට දැන් අර ඒ කියන්නේ මස් කඩ කාර්යය මස් කට්ටක් ගත්ත, මස් ටික ඔක්කොම ඉරුවා ඉරලා බල්ලට විසිකරා. බල්ලා දූවගෙන ඇවිල්ලා අරක ගත්ත මොකක්වත් හිතන්නේ නැතුව. එතකොට එහෙමනම් ඔය මස් කඩ කාර්යය කවුද? තමා. එතකොට මේ පානාතිපාතය තියෙන තැනින් තමන්ගේ මනස පිහිටමු. මේ කබලින්කාර ආහාරය තියෙන තැනින් මස් කට්ටක් තියෙනවා. තේර අපි රාග සල්ලෙන් අල්ල කරපෝන. කොහෙද අපි උත්පත්ති ඇති වෙන්නේ? මේ පානාතිපාතය කළා අපි යන්නේ අපායේ තිරිසන් ලෝකෙ වගේ තැන්වල. දැන් කල්පනා කරනවා බල්ලට තරම්වත් ආස්වාදයක් නැති මස් කට්ටකට මට අපාය තිරසන් ලෝකේ යන්න වටිනවද? ඊට වඩා හොඳ නැද්ද පානාතිපාතයට තියෙන ඇල්ම මම පහ කරනවා? මේක අතීත වූ සංස්කාරයක් හැටියට තමයි බලන්නේ. එතකොට ඔයගොල්ලෝ පොළොව හරන්න හරි ගිහිල්ලා මල්ලිට වන්න හරි ගිහිල්ලා පණුවෙක් කරි මලා නම් තමා තමයි මස් කඩකාරයා. මේක හැබැයි හොඳට ගන්න ඕනේ. මොකද මේ පුද්ගලයෝ කල්පනා කරනවානේ අනේ අපි මේ පානාතිපාතය කරන්නේ අපි බොහොම සිල්වත් කියලා නේද? අන්න එහෙම නිතන්නේ නේද? නෑ ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. ඔයගොල්ලෝ කරලා ඉවරයි ඔය පානාතිපාත කරලා තියෙනවා. එතකොට තමා මස් කඩකාරයා කියලා හොඳට ගන්න ඕනේ. මගේ අතින් තමයි ඔය වැඩේ වුනේ. එතකොට මෙතනින් තිබ්බා තියලා කරකෝල දැන් කල්පනා කරනවා මං ගිහිල්ලා ඉපදෙන්නේ අපාය තිරසන් ලෝකේ. ඉතින් බල්ලට තරම්වත් ආස්වාදයක් නැති මස් කට්ටකට මට අපාය තිරසන් ලෝකේ යන්න වටිනවද? ඊට වඩා හොඳ නැද්ද මේ පානාතිපාතයට තියෙන ඇල්ම මං පහ කරනවා? එතකොට අපාය යන්නේ නැහැ නේද? එතකොට සිල්වත් බව තියෙනවනේ. මේක අතීත වූ සංස්කාරයක් හැටියට තමයි බලන්නේ නේද? එතකොට දැන් තමන් අපි දන්නේ නැහැ කොච්චර වෙලා ජීවත් වෙයිද කියලා, කොයි වෙලාවෙ මැරෙනවද දන්නේ නැහැ. එතකොට මේ පානාතිපාතය මං දැන් අතහැරියොත් එක්කෝ මම නිර්වාණ්ඩයයි මේ වෙලාවේ මලානම්, එහෙම නැත්නම් මම බ්‍රහ්ම ලෝකේ හරියයි ආපහු පොළොව කොටන්න යනවායි කියලා කතාවක් නැහැ. මේ මොහොතේ ජීවත් වෙන. එතකොට උදැල්ල උස්සන්න හුස්මවත් ගන්නෙ නැහැ. එහෙනම් ආස්වාස පාස්වාස නිරෝධේන චතුත්ථ ධ්‍යාන සමාපත්තිය. ඒකෙන් අපි යනවා ඒක සංඥා උපේක්ඛාවෙන් නිර්වාණයට යනවා. එතකොට එක මේ අවස්ථාවේදී අපි පෙන්නවා එක පාටම අර සුබයි කියලා ඇදෙනවා කියලා. මස් කට්ට දාපු ගමන් දුවලා ගියා. ඕගොල්ලෝ මනුස්සයෙක් දැක්ක ගමන් ආ මෙයා හරි ලස්සනයි කියලා ගන්නවා. මේ මනුස්සයාගේ හුලම් පොදක්වත් ඕගලන්ට වැදුනේ නැහැ. බලට කණ්ඩ යමක් හම්බුණා කියලා නැහැ. මේ වාහනේ දුවන නිසායි අර දැක්ක ගමන් අපි ගන්න. එතකොට ඊට පස්සේ අදත්තා දානේ ඕගලන්ට මතකයි අර උකුස්සගේ කතාව නේද? එතකොට උකුස්ස මස් කෑල්ල ඩැහැගෙන යනවා. අනිත් උකුසොත් කොටනවා නේද? එතකොට අතහැරියේ නැත්තම් මරණිය හා සමාන දෙයකට පත් වෙනවා නේද? ඉතින් නිවනින් පිට දෙයක් ගත්තා නම් අන්න අපිට ඒක තමයි තියෙන්නේ. මේ විඥානීය තන බැස ගන්න. භවපච්චයා ජාති දක්වාම ක්‍රියාත්මක වෙනවා. එතකොට එහෙනම් මේ අදත්තා දානී කරේ තමා උකුස. එහෙනම් කබලින්කාර ආහාර ළඟින් මස් කෑල්ලක් තියෙනවා. තේලා අපි රාග සල්ලෙන් අල්ලා කරකවනවා. එතකොට අපේ උත්පත්තිය කොහෙද ඇති වෙන්නේ? අදත්තා දාන කරලා අපායේ තිරසන් ලෝකේ වගේ තැන්වල. දැන් කල්පනා කරනවා මේ මස් කෑල්ලකට මට අපායේ තිරසන් ලෝකේ යන්න වටිනවද? ඊට වඩා හොඳ නැද්ද අදත්තා දානට තියෙන ඇල්ම මම පහ කරනවා? මේකත් බලන්නේ අතීත සංස්කාරයක් හැටියට නේද? ඔයගොල්ලන්ට දැන් රස්සාවක් නැහෙනේ. ඊයේ පෙරේද තමයි රස්සාවට එමු ගියේ නේද? එතකොට දැන් මේ මොහොතේ අපි අතහැරියා මේ අදත්තා දානේ. එතකොට මම මළොත් මං එක්ක නිර්වාණයයි, එහෙම නැත්නම් බ්‍රහ්ම ලෝකේ හරියයි ආපහු අර බොස් කියන රස්සාවට යන්න කතාවක් මෙතන නැහැ. එතකොට මම හොඳට මතක තියාගන්න මෙතන ඉංජිනේරු, දොස්තරලා, ගොවියෝ කවුරුවත් ඇත්තේ නැහැ. මේ භාවනා කරන මනුස්සයා පමණයි කියන්නේ. එතකොට ඒකත් අතීත වූ සංස්කාරයක් හැරිටයි වැලි. හුස්මවත් ගන්නෙ නැහැ වැරට යන්න. එහෙනම් ආස්වාස පාස්වාස නිරෝධේ චතුත්ථ ධ්‍යාන සමාපත්තියකින් ඒක සංඥා උපේක්ඛාවට ගිහිල්ලා නිර්වාණයටම යන්නේ කියලා කිව්වා. ඉතින් මේ අවස්ථාවේදී අපි පෙන්නවා අපිට නිත්‍යයි කියලා කතාවක් ඇති වෙනවා. මොකද රස්සාව කරන නිසායි අඹ ගෙඩිය කන්න පුළුවන් වෙලා තියෙන්නේ. අදත්තා දානේ කිරීමනේ නිත්‍ය බව. ඊළඟට තුන්වෙනි කාරණේ මුසාවාදයට දීපු උදාහරණ උඹලන්ට මතකයි. අර මිනිස්සේ තනකොළ බන්දව පත්තු කරගෙන යනවා. ඉස්සරහින් හුලඟක් එනවා. ඒ හුලකට විරුද්ධව අපි පන්දම පත්තු කරගෙන යනවා. මේක නිසා අපි අතීතයේත් පිච්චුණා, දැනුත් පිච්චෙනවා, අතහැරී නැත්නම් අනාගතයේත් පිච්චෙනවා. ඒ හුලඟ තමයි චතුරාර්ය සත්‍ය. ඒ චතුරාර්ය සත්‍යට විරුද්ධව මේ පන්දම මතකදම් කිව්වේ අර බෝම්බ දානවා පිච්චෙනවායි කියලා නේද? එතකොට මගේ මගේ කියලා අරගෙන නේද? මගේ ළමයා කියලා නේ පිච්චෙන්නේ. එතකොට එහෙමනම් ඉතින් මගේ කියන කතාව අයින් කරන්නයි අපි මේ භාවනාව කරන්නේ. ඉතින් මුලින්ම කරන්නේ දැන් මේ මුසාවාදී කලේ මම නේද? මගේ කියලා එහෙම ගත්තේ තමා තමයි. එතකොට කබලින්කාර ආහාරයේ තියෙන තැනි තිනෝ තනකොළ බන්දව. තීල රාගසල්ලෙන් අල්ල කරකෝන. ඉතින් මේ මුසාවාදී කරලා කොහෙද අපි ගිහින් ඉපදෙන්නේ? අපාය තිරසන් ලෝකේ වගේ තැන්වල. දැන් කල්පනා කරනවා තනකොළ බන්දමකට මට අපාය තිරසන් ලෝකේ යන්න වටිනවද? ඊට වඩා හොඳ නැද්ද මුසාවාදීට තියෙන ඇල්ම පා කරනවා? මගේ කියලා අරගෙන මේ මුසාවාදී දැන් එහෙමනම් මොකද්ද කරන්න තියෙන්නේ? අසූචි පටවිය මගේ නෙමෙයි. අභ්‍යන්තරයේ තියෙන අසූචි පටවිය පටවිට පටවිය සමානයි. එළියක මගේ නෙමෙයි නම් ඇතුළේ එකක් මගේ නෙමෙයි. යන්න ධාතු මනසිකාරය කළා. එහෙමනම් මේවා එකක්වත් මගේ නෙමෙයි කියලා ගත්තා. අන්න එතකොට තමන් ඇවිල්ලා තියෙනවා අර කුසලෝච ජහාති පාප කන්නේ දක්ෂ වූයේ බව දුරලයි. ඒක සංඥා උපේක්ඛාවට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ආකාස සංඥායතන විඥානංචායතන වාගේ තැන් වලට ගියානේ නේද? එතකොට ඊට පස්සේ ඒක අල්ලගෙන ඉන්නේ නැතුව අන්න දැන් අපි සත්‍යාදිත්තාන්ට මනස යොමු කළා. මේ ලෝකේ තියෙන ඔක්කොම මුසා මෝස ධර්මයන් යම් කිසි සත්‍යයක් අමෝස ධර්මයක් තියෙන නිර්වාණය පමණයි. ඒ පාර අපි අනුසයක් දන් දීලා රාග දෝෂ මොහක් යාස නිබ්බුතෝති කියන කොටුවට නේද? එතකොට දැන් ඒක සංඥා උපේක්ඛාවෙන් අන්න නිර්වාණයටම එතන ගමන් කරනවා. එතකොට ඒක තමයි මේ මුසාවාදී අවස්ථාවේදී කරන්න තියෙන භාවනාව. අපි මෙතින් සම්බන්ධතාවය පෙන්නුවා. පානාතිපාතයෙන් සුභයි, අදත්තා දානේ නිත්‍යයි, සුභයට නිත්‍ය එක්කවලාම සුඛයි කියන කතාව ඇති වෙනවා. මේ තුන සම්බන්ධයි කියන එකත් පෙන්නුවා. එතකොට මේ කාරණා තුනම අතීත සංස්කාර. ඊළඟට හතරවෙනි එක මේක මේ මොහොතේ කරන එක නේද? මතකනේ අර ගිනි අඟුරු වලක් තියෙනවා. ඒ තමන්ගේ උසට තියෙන්නේ නේද? ඉතින් සැප කැමැති දුක කැමති නැති පුරුෂයෙක් ඉන්නවා. එයා අර පුරුෂයෝ දෙදෙනෙක් ගිනි අඟුරු වලට ඇදගෙන යනවා නේද? කවුද ඒ දෙන්න? අන්නහවයි චේතනාවයි තමයි බාහුව දෙකෙන් ඇදගෙන යන්නේ. ඉතින් අර පලාසේදී ගත්ත දේවල් පොඩ්ඩක් මතක තියෙන්න ඕනේ මේ වෙලාවට. නැත්තම් සම්බන්ධ කරන්න බෑ නේද? එතකොට දැන් මෙතින්දී මං කිව්ව මං දැක්කේ කොහොමද? මනුස්සයෙක් දෙකට නැමිලා පතන බෙගින්ද ෆීලිං කොහොමද? මේ වේදනාව සුඛයි කියලා පරාමාසගත වෙනවා. ඒක සම්බන්ධ කරන්න ඒක මොසාවාදයට කරන්නා වූ සංස්කාරයන් නිත්‍යයි කියලා පරාමාසගත වෙනවා. ඒක සම්බන්ධ කරන්න ඉක්ව අදත්තා දාණයට. මොකද ප්‍රස්තාව කරන හින්දානේ කාලා ඉන්න පුළුවන් කියලා තියෙන්නේ නේද? නිත්‍ය කතාව. ඉතින් මේක උරුවක් නම් මේක අබල් ගාන විදියට එතනම තමයි කරගන්නේ. ඉතින් අපි ඔබ තේරුම් ගන්න පහසු වෙන්න අපි අර ගාල්ල පැත්තේ මිනිස්සුන්ගේ කතාව කිව්වේ නේද? ඇප්ලිකේෂන් එකක් දාන්න ගිහලා පිච්චෙනවා කියලා නේද? එතකොට ඒක හොඳට බලන්න. ඒක මේ මොහොතේදී ඕගලන්ට ලැබිලා තියෙන්නේ මොකද්ද? ඕන එකක් ඕගොල්ලෝ පලාස කරනවා. පත් එකක් හම්බෙලා තියෙනවා නම් කල්පනා කරනවා. අර අතන කඩෙන් ගත්තා නම් මිරිස් කරලක්වත් හම්බෙනවා කියලා නේද? කරි එකකින් කරි එකට පලාස කරනවා. මහත්යව පලාස කරනවා, නෝනාව පලාස කරනවා, ළමයාව පලාස කරනවා. රස්සාව පලාස කරනවා. ඕන වෙලාවක අපි ලැබිලා තියෙන දේ අයින් කරනවා. ඕක තමයි අපේ තියෙන ස්වභාවය. ඒක මේ මොහොතේ කරන්න ඕන දෙයක්. ඊළඟට පස්වෙනි කාරණය සිහිනේ. මතකද මිනිස්සෙක් හොඳට සැප ඇඳක ඉන්නවා වගේ යට සිහිනයක් පේනවා නේද? ඇහැරලා බලුවාම තමන් හිටපු කබල් ඇඳේම තමයි. මාලිගාවල් අරවගෙන මොකක්වත් නැහැ. පිබිදී කිසිවක් නොදකින. ඉතින් මේ වෙලාවේ ඕගොල්ලෝ කරන්නේ මේක අනාගත සංස්කාරයක් වශයෙන් බලන්නේ. මේ වෙලාවේ තමන්ගේ ජීවිතය හොඳට මෙනෙහි කරලා බලන්න. මේ දක්වා ජීවිතේ මොකද්ද සිහිනයක් නේද කියලා නේද? හොඳට පොඩි කාලේ ඉඳන් කල්පනා කරගෙන ඉන්න. කල්පනා කරගෙන ඇවිල්ලා ඊට පස්සේ මෙතන තියෙන්නේ මොකද්ද? කබලින්කාර ආහාරය, ගිද්දි ලෝභය අතර කාමච්ඡන්දේ. ඒක දික් කරාම ඉන්නේ ජරාවට. එහෙනම් කාමච්ඡන්දේ කියන්නේ ජරාවට ඇති කැමැත්ත. අපි හරි මෝඩයෝ නේද ජරාවට කැමති වෙන්නේ? ජරාවට විතරක් නෙමෙයි, ජරාවට කැමති වුණා නම් එහෙනම් ව්‍යාධියට මරණයටත් අපි කැමතිලා තියෙනවා. එහෙනම් අපි මෝඩකම තුන් ගුණයක් වෙලා නේද? ඒ පස්සේ ආපහු පේනවා මෙතන ජාතියයි ගිද්දු ලෝභය අතර නන්දිය. ඒ කියන්නේ මම මැරලා ඉපදෙන්නත් කැමති වුණා. මොකටද? කුණුවම ගෙඩියට. ලාභ මච්චරිය කියන එක. ඒක කුණුවම ගෙඩියෙන් තමයි අපි මේ සීන මවුවා. ඔයගලංගු දුවන්නේ හොඳට කල්පනා කරලා බලන්න. ඉතින් ඔක තුන්වෙනි ආශ්චර්ය අද්භූත ධර්මයේ කෙලවර කියලා රහතන් වහන්සේ පෙන්නනවා. දැන් එතකොට භාවනා පහක් වුණා. හවෙනි භාවනාව අපි අර ආච්චි අම්මගේ කතාවත් කිව්වා. මතකද මේ අර ළමයේගේ කතාවකුත් කිව්වේ නේ? කොළරේ කුඩට දාගෙන යනවායි කියලා. ඉතින් අපි බුදුහාමුදුරන්ගේ කතාව ගමු. අර මිනිස්සේ කනකරාගුවක් අරගෙන ඉල්ලගෙන යනු. ඉතින් අර ඉල්ලගෙන ගියාම කඩබණ්ඩේ ඉන්න මිනිස්සු මේ කියනවා මෙයා හරි පොසත් එක්කෙනෙක් කියලා. ඉතින් අයිතිකාරයා එතන හිටියාම මේ දීපං ඕක කියලා ඇදලා ගන්නවා නේද? ඉන්දා රෝසයට පත් වෙනවනේ. ඉතින් එහෙමනම් තමන් මෙතනින් තියෙන කනකරාබු කබලින්කාර ආහාරය තියෙන තැන. එහෙම නැත්නම් බෙන්ස් කාර් එකක් නේද? ඒක තියලා අපි බලනවා හේතු සහ ප්‍රත්‍ය වශයෙන් කොහොමද සුභයි සුඛයි අත්තා තමන් කරපු භාවනාවනේ. එතකොට මේක මේ නිකම් බලන්න එපා. මේ සුභ කියන කතාවාවේ පානාතිපාතේ මස් කට්ට දාපු ගමන් දුවලා ගියා. මිනිස්සේ දැක්ක ගමන් ඔගොල්ලෝ සුභයි කියලා ගන්න. අදත්තාදානිය කියන කාවේ ඒකෙන් අපිට නිත්‍ය කියන කතාව. එතකොට ඒකෙන් සුභේට නිත්‍ය එක්කවගලා සුඛයි නේද? එතකොට දැන් මෙතන මේ කාරණාව ඔගොල්ලෝ ඊයේ කරුම් භාවනාවනේ. එතකොට ඒ සුඛය අඹගෙඩිය කාලා ඒක තමයි අපි අත්තා කියලා ගන්න. දැන් එහෙනම් ඔබලන්ට පේනවා මේ කාරණා තුනක් මෙතන සම්බන්ධ වුණා. පානාතිපාත අදත්තා දාන මුසාවාද සුඛේ දක්වාම. ඊට පස්සේ මේ අත්තා කියලා ගත්තාම මේ වම් පැත්තේ තියෙන ගිද්දි ලෝභ කතාවත් සම්බන්ධ වෙනවා. මේ වෙලාවේ තමයි ඔයගොල්ලෝ කුණු අඹගෙඩිය ලාබයි කියලා එප ගන්න. වට පහක් ගිහිල්ලා. ඒ කියන්නේ ඔය අඹගෙඩිය ගත්ත ගමන් අරගෙන කුණු කෑල්ල කැපුවා. පණුවෙක් එහෙම දෙකට කැපුණා නම් මොකද ඔයගොල්ලෝ කියන්නේ? අඹගෙඩියත් තිස කරනවා චීයා කියලා මේ මුදලාලිත් එපා මගේ රුපියල් 10ක් නැතුණා කියලා නේද? ඒතර එහෙම උනේ නැත්තම් තමයි අපි මේක ලාබයි කියලා ගන්න. ඒතර වට පහක් ගිහිල්ලා ඒක ඇති වෙලා තියෙනවා. ඒතකොට එහෙනම් මේ පැති ධර්මයක් සම්බන්ධ වෙනවා. සීන මවනවා කියන එක. ඊළඟ පාරක් යන්න හදන්නේ ඒ කුණු අඹ මුදලාලි ළඟටම නේද? ඒතකොට අත්තා කියලා ගත්තා. අන්න සම්මාදීට්ටි නැති වුණා. ප්ලෑන් එකක් ගැහුවා. අත්වාද උපාදානට ගියා. අන්න මුසාවාදයක් කළා. දැන් වමේ ඉඳන් දකුණට එනකොට සම්මාදිට්ඨිය නැහැ. තුන දකුණේ ඉඳන් වමට එනකොට සීලය නැහැ. දිට්ඨියක් නැහැ, සීලයක් නැහැ. මෙතෙන්දි මලානම් තමන් යන්නේ අපාය තිරිසන් ලෝකයේ කියන කල්පනා කරනවා. ඒතකොට එතෙන්දි භාවනාව ඕගොල්ලෝ කරපු භාවනාව දැන් ඊළඟට තියෙන්නේ ක්‍රෝධ දැඩි වේස. මතකද පළතුරු ගෙඩිය කතාව? අර මිනිස්සේ පළතුරු හොයාගෙන යනු. ඉතින් එයාට පේනවා පළතුරු ගහක් තියෙනවා. එකක්වත් දෙව වැටලා නැහැ. මෙයා ගාඩ නගින්න දන්නෝ ගිහිල්ලා අර පළතුරු ගෙඩිය අරගෙන ගාඩ නැගලා බඩ පුරව ගන්නවා නේද? ඒතර සරම කැහිපිට ගාගෙන ඒකටත් පුරව ගන්නවා. පල්ලෙහැම මිනිස්සෙක් එනෝ එයාටත් පළතුරු ඕනි. යා මොකද කරන්නේ? අරයා ගහ උඩ ඉන්නේ නැද්ද? මෙයා ගහ කපනවා. ඉතින් බහැගත්තේ නැත්තම් මරණීය සමාන දුකට යාපත් වෙනවා. එතකොට එහෙමනම් ඔබලන්ට කරන්න තියෙන්නේ මේ වෙලාවේදී මේ පළතුරු ගෙඩියක් තියෙනවා කබලින්කාර ආහාරයේ තියෙන තැනින් රාග සල්ලින් අල්ල කරපෝ. කොහෙද උත්පත්ති ඇති වෙන්නේ? තාමත් අපායන්න පුළුවන්. අදිට්ඨ පරයය සූත්‍රයේ පෙන්වන්නේ. නමුත් අපි හිතමු මෙයා හොඳ මිනිසෙක් නේ. පානාති පාත අතහැරලා, අදත්තා දාන අතහැරලා, මුසාවාද අතහැරලා නේද? ඉතල පිසුනා වාචා අතහැරලා, සීන මවන වගේ එක අතහැරලා, නින්දා රෝසය අතහැරලා. අපි හිතමු මිනිස් ලෝකෙ උපන්නා කියලා. දැන් ඉතින් බලමු මට මොකද වෙලා තියෙන්නේ? දැන් මොකද වෙලා තියෙන්නේ? ජරාවටපත් වෙලා නේ. ඒක හැබැයි හොඳට ගන්න ඕනේ. මම ජරාවටපත් වෙලා කියන එක හොඳට ගන්න ඕනේ. ඒක හොඳට පිළිගත්තොත් අර මං කියේ අර අවුරුදු 60 මිනිස්සුයි අත පෙන්නලා කියනවායි කියලා මගේ අත හොඳට තියෙනව නේද කියලා නේද? අර හැම ජරා වෙලා කියන එක එයාට මනසට එන්නේ නැහැ. රෝද කොට ඉන්න මිනිස්සුන් කල්පනා කරන්නේ මං තාම ඇඳේ නෙවෙයිනේ. මං තාම ජරා වෙලා නැහැ කියලා. ඉතින් ওই විභාගේ තමයි මං කියේ ගොඩක් දෙනෙක් ෆේල් වෙනවා. ඒක හොඳට පාස් වෙන්න ඕනි විභාගයක්. මම දැන් ජරා වෙලා බබෙක් වුණා ජරා වෙලා. එතකොට ජරාව කියලා ගත්තයින් පස්සේ එවනම් දිග හුස්ම හුත් එනවා. අන්න එහෙමනම් ආච්චිට 100ට උනේ මොකද්ද? ව්‍යාධියයි මරණයයි. එතකොට දැන් පේනෝ කලින් භවයේ මේ වගේ ශාරීරියක් තිබුණා. ඒකත් එක්ක ඉන්න බැරිලා තමයි මේක හදාගත්තේ. මේකත් දැන් ජරා වෙලා ඉස්සරහට ව්‍යාධියයි මරණයයි. එහෙනම් පළතුරු ගෙඩිය කාලා ඉන්න බෑ. ඒලා පළතුරු ගෙඩිය අල්ල බීසි ගන්න. එතකොට තමන් යන ආකා සංඥායතට. අන්න එතින්දි මතක තියාගන්නවා අර අදෝසේ කියන එකේ අර්ථ දැක්කේ. අජ්ජත්තරතෝ සමාහිතේ වික්කේප පටිසහරණ අයං අදෝසෝ. අභ්‍යන්තරයේ සමාහිත බවක් තියෙනවා කියන වික්ෂේපේ මුලාව පහ කිරීම තමයි අදෝසේ. අපි කාටවත් ඉන්න පුළුවන් කමක් නැහැ. හැමෝම ඉන්නේ මේ ලිස්සන තැනක. නේව සංඥා නා සංඥායතන ලාභය තමයි මාණි අඩු මේකේ නෑ. යා උඩුමේ ඉන්නේ මිනිස්සයා තමයි මාණි වැඩි මේකේ නෑ. යා තමයි පල්ලයට වැඩලා තියෙන්නේ. ඉතින් මේක හැමෝම ලිස්ලිස්ස වැටෙනවා. එහෙනම් පළතුරු ගෙඩිය කාලා ඉන්නත් බෑ. පළතුරු ගෙඩිය විසිකලා ආකාස සංඥායතන ඉන්නත් බෑ. එහෙනම් මට ඉන්න ඕන නම් ඉන්න බැරි නම් මට තියෙන්නේ ක්‍රෝධු දැඩි වේස. ඉතින් ඔයගොල්ලෝ ඉගෙන ගත්ත පානාතිපාතේ නිසා දේශය, දේශය නිසා පානාතිපාතය. දැන් පානාතිපාත අදත්තා දාන ඔක්කොම අතහැරලා අන්තිමට මෙතෙන් තාවහම් තමන්ට ආපහු තියෙනවා කෝඩු දැඩි වේස. එවනම් අපි ආපහු දේශේ නිසා පානාතිපාතයට යන්නේ. එතකොට වට හතයි බුදුහාමුදුරු ඔයගලගේ මුළු ජීවිතයෙන් පෙන්ලා දීලා තියෙනවා. එතකොට එහෙනම් තම කල්පනා කරනවා මේ දෙක අතර නේද මම මේ අදත්තා දාන කරන්නේ, මුසාවාද කරන්නේ, විසුනා වාච කරන්නේ, සීන වමන්නේ, නින්දා රෝසයටපත් වෙන්නේ. පළතුරු ගෙඩිය කාලා ඉන්නත් බෑ, පළතුරු ගෙඩිය විසිකලා ආකාස සංඥාතේ ඉන්නත් බෑ. එහෙමනම් අපි දැඩි ලෙස වේසටපත් වෙලා හැමදාම ඉන්නේ නෑ. නිවනින් පිටත දෙයක් ගන්න එපා. අන්න එහෙම කළා නම් තමන් හත්තිවි ධානිය වූ ඊට වඩා වැඩි ධානයකට අවිල්ල තියෙනවා ධර්මීය අවබෝධයත් එක්ක. ඉතින් ওই වෙලාවේ මිනිත්තු දෙකක් ඉතුරු වෙලා තියෙනවා නම් ඕගලන්ට අතීත භවයක් මෙනෙහි කරන්න පුළුවන්. ඉතින් හැබැයි හිතන්න එපා ඕගලන්ට මේ අතීත භවයන් නොපෙනෙනවාම නෙමෙයි. හිතන්න එපා මේ කලින් භවයේ මං කරපු රසා මොකක්ද කියලා බලපු ගමන් ආයෙත් නිකන් චිත්‍රපටියක් පටන් ගත්තා වගේ මෙහෙම ඔක්කොම පෙනීගෙන යයි කියලා. එහෙම පේන්නේ නැහැ. අනිත් අතට ඉවසීමක් තියෙන්නත් ඕනේ ඒක බලාගෙන. අනිත් අතට ඒ තමන් දකින දේ ඒක මොකක්ද කියලා වටහා ගන්න හැකියාවකුත් තියෙන්නත් ඕනේ. දැන් ඔන්න ඒක මිනිස්සේ මාත් එක කියනවා එයා දැක්කලු බල්ලෙක්. එයා කියනවා එයා බල්ලෙක් කියලා. ඒපාර මං ඇහුවා ඔයා දැක්කේ මේ බල්ලා වර්ණවත්ද දැක්කේ එහෙම නැත්නම් මේ කළු විසුද්දේද කියලා. නෑ නෑ මං හොඳට බල්ලා වර්ණවත් දැක්කයි කියලා. ඒ කියන්නේ මොකද්ද? දැන් බල්ලෙක් නම් ඕගොල්ලෝ බල්ලට පේන්නේ කළු විසුද්දේ ලෝකයක් නේ. එතකොට එයාට වර්ණ පේන්නේ නැහැ නේ. ඉතින් තමන් ඒ කියන්නේ තමන්ට මේ වර්ණවත් පේන්නේ තමන් බල්ලව දකින්නවා කියන එක. ඔය නිව් ඉරිදා නිවාඩු පාඩු මෙදුළුට ගිහිල්ලා ඉන්නකොට බල්ලත් ඇවිල්ලා ඉන්නවා නේද? ඉතින් අර බල්ලව පේන ඒ වගේ අවස්ථාවක් මේ පේන්නේ. තව එක්කෙනෙක් කියනවා එයා කරපු සංස්කාරය මොකක්ද කියලා බැලුවා එයා දැක්කලු මේ පුච්චනවා ගින්දර දාලා පුච්චනවා මම අපායි කියලා එයා කියනවා. ඉතින් එයා අපායි නෙමෙයි එයා තමයි සෝම්පල්ලා රස්සාව නියහුවේ නේද? එතකොට එතෙන්දී දැන් සෝම්පල්ලාගේ වැඩේ මේ මිනි පුච්චනවානේ. ඒක තමයි එයාට වෙන්නේ. එයා නම් පිච්චෙන්නේ එයාට සංඥාවෙන් දැනෙන්න ඕනි අර මේ වගේ මාව පිච්චෙනවා දැවෙනවා කියන ඒකේ සංඥාවෙන් තමන්ට ඒ විදිහට දැනෙනවා ඒ වෙලාවේ. ඒ සංඥාවෙන් එන එක තමන් විශ්වාස කරන්න ඕනේ, ට්‍රස්ට් කරන්න ඕනේ. ඒකට මුකුත් ආන්දන්න යන්න එපා. එකපාරටම අර මුලින් එන එකට දැන් කෙනෙක් දැකලා මේ මෙයාද? අර තමන්ගේ චිත්‍රපටයක දාපු එකක්ද මේ? අන්න ඒ වගේ තමන් සසඳන්න යනවනේ. ඒක දැමුවෙන් පස්සේ අර සමාධියනොත් තමන් වැටිලා අර ඒ භාවනාව ඒක බැරි වෙනවා. ඒකට අර මුලින් එන එක තමන් ඒ ගන්න ඕනේ එකපාරටම. හොඳයි ඒකයි කරන්න තියෙන භාවනාව.